තෙරුවන් සරණයි පින්වත් සිළු දෙනාටම. අද දවසෙත් අපි සුපුරුදු පරිද්දෙන් සද්ධර්ම දේශනාවක් ආරම්භ කරන්නයි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ පින්වත් සිළු දෙනාම දැන් හොඳ අවධානයෙන් මේ දේශනාව අහගන්න තමයි බලාපොරොත්තු වෙනවා ඇත්තේ. දේවල් බලාපොරොත්තු වෙච්ච ඵලයට පින්වතුනි සිද්ධ වෙන්නේ නැති බව ඔබ දන්නවා. ඔබ ඒ සඳහා අවශ්‍ය කරන පරිසරය සකස ගන්න ඕන. අපි හැමෝගෙම හිතේ තියෙනවනේ බලාපොරොත්තුවක් අරිහත් වෙලා පිරිනිවන් පාන. නමුත් බලාපොරොත්තු වෙච්ච පමණින් මේ ලෝකේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බලාපොරොත්තුව කරා යන්න නම් ඒකට අවශ්‍ය කරන පරිසරය අපි හදාගන්න ඕන. ඉතින් ආන් ඒ මූලධර්මයේ මෙතනටත් ඒ විදිහටම සාධාරණයි. ඔබට මේ දේශනාව හොඳ අවධානයෙන් උපරිම ප්‍රතිඵලයක් ලබා ගන්න අහගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් බලාපොරොත්තුව හොඳයි. මොකද ඒ බලාපොරොත්තුව නොතිබෙන ඔබ ඒ විදිහට ඒවා සකසගන්නේ නැහැ නේ, සූදානම් කරගන්නේ නැහැ. ඉතින් ඒ බලාපොරොත්තුව ඒ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න නම් දැන් අපි ඒකට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා ඔබ සීල දනාම දැන් ඔබේ බලාපොරොත්තුව මුදුන් පමුණවා ගැනීමහිලා අවශ්‍ය කරන පරිසරය සකසගන්න කියලා මතක් කරනවා. විශේෂයෙන් ජංගම දුරකථන වගේ දේවල් මේ වෙලාවේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බනම් ඒක නෝනට හුරුයි. ඒ වගේම පින්වතුනි ඔබට හිතෙන්න පුළුවන් ගොඩක් දුරට মালටි ටාස්කින්, ඒ කියන්නේ බහුකාර්යයේ දෙන්න එක වැඩකට වඩා එක වෙලාවේ කරන්න පුළුවන් කියලා. ඒක මිනිස්සු ගාව තියෙන වැරදි මතයක්. මොකද ඔය හිත වැඩ කරන ක්‍රමවේද ගැන අවබෝධයක් නැති මිනිස්සු තමයි පින්වතුනේ মালටි ටාස්කින් කියන concept එක ගැන කතා කරන්නේ. ඒක හොඳයි කියලා හරි, ඒක කරන්න ඕනේ කියලා හරි යෝජනා කරන්නේ හිතක් වැඩ කරන ආකාරය ගැන දන්නේ නැති මිනිස්සෙක්. ඒ මිනිස්සයා ජීවත් වෙන්නේ මායා ලෝකයක. ඒවා මේ දහම අවබෝධයත් එක්ක පින්වතුනේ මේ ලෝකයේ තියෙන සත්‍ය අසත්‍ය මනාවට විවරණය වෙනවා අපි සිල් දනාට. ඒක ඔබටත් සිද්ධ වෙනවා, අපිටත් සිද්ධ වෙනවා. ඉතින් අපි මගවන්න තරමට තමයි ඒ කාරණාව සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඇසේ හොපින් ඉතින් মালටි ටාස්කින් කියන concept එක වැරදි. එහෙම එකක් නැහැ. එක හිතකට දේවල් දෙකක් කරන්න බෑ. ඔබ දන්නවා හිතක් කියලා කියන්නේ යම් අරමුණක් විජානනය කරගන්න ස්වභාවය. ඉතින් යම් අරමුණක් මිසක් අරමුණු ගොඩක් විජානනය කරගන්න ස්වභාවයකට නෙමෙයි හිතක් කියලා කියන්නේ. රූපයක් බලන හිතකට ශබ්දයක් අහන්න බෑ. ඉතින් ආන් ඒ වගේ මේ බන ටික අහන් ඉන්න හිතට පින්වතුනි ෆෝන් එකෙන් Facebook යන්න බෑ. එහෙනම් ඒකේ අනුලෝමයත් ඒ විදිහටමයි. Facebook යන හිතට බන ටික අහන්න පුළුවන්. ඒක කරන්නත් බෑ. ඒ නිසා ඔබ හොඳට මේ දේශනාව ඇහුම්කන් දෙන්න නම් ඒකට අවශ්‍ය කරන පරිසරය සකස ගන්න ඕනේ. මේ ළඟදී අපේ ආරාමේ පුංචි ස්වාමීන් වහන්සේලා දෙනමකට මම පොඩි ටැග් එකක් දුන්නා. මොකද උන්වහන්සේලා මට නිරන්තරයෙන් ඇවිල්ලා ටැග් එකක් දෙනවා. මම නැති තැන අපේ ආරාමේ කෙරෙන දේශනා. ඒ කියන්නේ මම නැති නමුත් උන්වහන්සේලා ඉන්න. දේශනා හෝ වේවා, පන්තියක් හෝ වේවා, අපේ ගුරු හාමුදුරන් වහන්සේ අපි පොඩි ස්වාමීන් වහන්සේලාට ඉංග්‍රීසි පන්තියක් උගන්වනවා. එතකොට ඉංග්‍රීසි උගන්වනාට අමතරව උන්වහන්සේට ඒ වෙලාවේ නැගෙන දහම් අවවාද කරුණ පව ඒ පුංචි ස්වාමීන් වහන්සේලාට අපේ පොඩි අනගාරික මහතුන්ට එහෙම කියලා දෙනවා. ඉතින් ඒ වෙලාවට වෙනතුනේ මට එතන සම්බන්ධ වෙන අවස්ථාවක් නැහැ. මම වෙනත් කටයුත්තක ඉන්නේ සහ එතනට මට ගැළපෙන තැනක් නෙමෙයි මේ වෙලාවට. නමුත් මම උන්වහන්සේලාට පවර්ලා තියෙනවා ඔබ වහන්සේලා ලැබෙන අවවාදයල මාත් එක කියන්න කියලා. ඒ වගේම ආරාමේ අපි කණ්ඩායම් විදිහට තමයි ගුරු හාමුදුරන් වහන්සේ කරන දේශනාව විස්තර විග්‍රහ කරගන්නේ. මොකද විවිධ වයස් මට්ටම්, ඒ වගේම අවබෝධ කරගැනීමේ හැකියාවන්, ඒ වගේම පින්වතුනේ කොපමණ කාලයක් උන්වහන්සේගේ දේශනා ඇසුරු නිසුරු කරගෙන මඟ වඩාගෙන ගියාද ආදී වශයෙන් මේ බොහෝ කරුණු කාරණා දායක වෙනවනේ Tamanට දහම අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට. ඉතින් සරලව ගත්තොත් අපේ ආරාමේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ වෙනම දහම් සාකච්ඡාවක් තියෙනවා. උපසම්පදා වෙන බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහනක් වෙනම තියෙනවා. ඒ වගේම 18ට අඩු ස්වාමීන් වහන්සේලාගේ වෙනම වැඩසටහනක් තියෙනවා. අනගාරික මහතුන්ගේ වෙනම වැඩසටහනක් තියෙනවා ආදි වශයෙන්. ඒ හැම වැඩසටහනකම සිද්ධ වෙන්නේ ගොඩක් දුරට එකම ටික. නමුත් ඒක කරන විදිහ වෙනස්. එදෙන් උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහනේ මම ඉන්න අවශ්‍ය නිසා අපේ 18ට අඩු ස්වාමීන් වහන්සේලාට ලැබෙන අවවාද උන්වහන්සේලාගේ ගුරුවරුන්ගෙන් මට හම්බෙන්නේ නැහැ. මම කැමති නැහැ මට පාඩුවක් කරගන්න. ඒ නිසා මම උන්වහන්සේලාට පවර්ලා තියෙනවා. ඇවිල්ලා මට ඒක කියලා දෙන්න කියලා. ඒ වගේම ගුරු හඳුනන වහන්සේ තව හින්දි පන්තියකුත් උගන්වනවා අපේ ආරාධන. එතකොට ඒ පන්තියටත් මට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබිලා නැහැ. නමුත් ඒ පන්තියේදී හින්දි ටික නෙමෙයි උන්වහන්සේ දෙන අවවාද. ඒවත් මම උන්වහන්සේලෙන් අහගන්නවා. ඉතින් ওই විදිහට සතිය පුරාවට මට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් අනික් උන්වහන්සේලාට අනික් මහතුන්ට ලැබෙන අවවාද අනුශාසනා මට ලැබෙන්නේ නැතිකොට මට දැනෙන එක මගේ ජීවිතේ ලොකු පාඩුවක් කියලා. මම කැමති නැහැ මගේ ජීවිතේ පාඩුවක් කරගන්න. මොකද මං ආවේ කල්යාණ මිත්‍ර ඇසුර පතාගෙන. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරක් මේ ලෝකේ තියෙද්දි ඒක මට නොලැබෙන එක මට පාඩුවක්. ආන් ඒ පාඩුව පියව ගන්න මම උන්වහන්සේලාට කියලා තිනවා එල මාත් එක්කේ කරුණ කියන්න කියලා. ඉතින් උන්වහන්සේලා නිරන්තරයෙන් මාත් එක්කගෙන ඒ කරුණ කියන නිසා ඒ තෑග්ගට මම අනිත් පැත්තට තෑග්ගක් දුන්නා මේ ළඟදී. මම උන්වහන්සේලා දෙන්න මට කතා කළා. මම උන්වහන්සේලාට කිව්වා හරියට ඇහුම්කන් දෙන හැටි දෙයකට. දෙයක් අපි කොහොමද හරියට ඇහුම්කන් දෙන්න කියලා. මොකද ඇහෙනවා කියන එක එකක්, අහනවා කියන්නේ තව එකක්. එයින් සමහර කරුණු මම ඔබත් එක්ක අද සඳහන් කරන්නම් පින්තුනේ. ඒකට සුදුසු පරිසරය හැදිලා આવොත් මම විශේෂයෙන් මම මේ වෙලාව එකක් සඳහන් කරන්නේ. අහනවා කියන එකක්, ඇහෙනවා කියන්නේ තව එකක්. ඔබ බණ අහන්නද ලෑස්ති වෙන්නේ? බණ ඇහෙන්නද ලෑස්ති වෙන්නේ? බණ ඇහෙන්න නම් ඇත්තටම ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් බණ අහන්න නම් පින්තුනේ ඔබට තියෙනවා සක්‍රීයව ලොකු කාර්යයක් සිදු කරන්න. ඒක ඇක්ටිව් ප්‍රොසෙස් එකක්, පැසිව් ප්‍රොසෙස් එකක් නෙමෙයි. මේ මයික්‍රොෆෝන් එක උඩ දැන් මේ වෙලාවේ කූඹියෙක් ඉන්නවා නම් තින්ගතනේ කූඹියටත් මේ බණ ටික ඇහෙනවා ඇති. නවුරුට අහන්න බෑ. ඒකට පරිසරයේ උගම නැහැ. නමුත් ඔබට පුළුවන් මේ පරිසරය හදාගන්න. පරිසරය හරි වැදගත්. ඒ නිසා ඒ උන්වහන්සේලාට මම දුන්න තෑග්ගේ එක කාරණාවක් තමයි ඔබ වහන්සේලා දේශනාව කහන වෙලාවට අනික් වැඩ කරන්න එපා කියලා. හේතුව එක හිතකින් දේවල් දෙකක් කරන්න බැරි නිසා. ඔබ වහන්සේ බණටි ගහන ගමන් කරගඩ කඩ කඩ හිටියොත් එහෙනම් කරගඩ කඩන්නෙත් මොනවලින්මද? ඒකත් හිතවලින්මයි කරන්නේ. බණටි ගහන්නෙත් හිතවලින්ම. එක හිතකින් කරුණු දෙකක් කරන්න බැරි නම් පින්වතුනි කරගඩ කඩන වෙලාවට බනහන්න, බනහන වෙලාවට කරගඩ කඩන්න බෑ. වටපිට බලනවා නම් බනහන ගම ඒක මේ ලෝකේ කවදාකවත් වෙච්ච නැති දෙයක්. වටපිට බලන හිතින් බනහන්න බෑ. බනහන හිතින් වටපිට බලන්න බෑ. යන්තම් හරි ඔළුවක් අසන්න සිද්ධ වුණත් එන්නත්. ඔළුව කසන හිතින් බනහන්න බෑ. බනක අහන හිතින් ඔළුව කසන්න බෑ. මොකද එක හිතකට කරන්න පුළුවන් එක දෙයක් විතරයි. ඒකයි ওই মালටි ටාස්කින් කියලා කියන්නේ වැරදි කන්සෙප්ට් එකක්. ඒකක් මිනිස්සු හදාගෙන දිනනවා. මේ හිත තුල જાතිය හැදලා ආවට පස්සේ තමයි මේ වෙනතුනේ ඔය ඔක්කොම දේවල් මිනිසුන්ට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා හිතෙන්නේ. ඒ වගේම කරන්න පුළුවන් දේවල් කරන්න බෑ කියලා හිතෙන්නේ තේ වෙනවා තමයි. ඉතින් මේ කියන හැම වචන පිළිපස්සෙන් පින්න ලොකු ගැඹුරු හරයක් තියෙනවා. ඒක සමහරවිට ඔබට දැනෙනවා ඇති සමහරවිට ඔබට තාම දැනෙන්නේ නැතුව ඇති. අපි ඉදිරියට දහම කතා කරගෙන යද්දී ඔබට එකින් එක පැහැදිලි වේවි. මගේ බලාපොරොත්තුවත් ඔබට මේ හැම දෙයක්ම අද මේ වෙනකොට මම අවබෝධ කරගෙන ඉන්න ඕන යම් තාක් දෙයක් පින්තුනේ ඒ සියල්ලක්ම එක දෙයක්වත් නැර ඒ සියල්ලක්ම ඔබට තේරුම් බේරුම් කරලා දෙන්න. මොකද අපි කවදාකවත් අපිට කියලා මුකුත් තියාගෙන ඉන්නේ නැහැ. මොකද පින්තුනේ නිවන් දකින්න ක්‍රමය එක නෙමෙයි. අපිට කියලා යමක් තියන් ඉන්නවා නම් ආන් ඒකෙන් තමයි මගේ නිවන ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ තරමට මේ නිවන කියලා කියන්නේ මහා සුද්ධවන්ත දෙයක්. එනිසා නිවන් දකින ක්‍රම වේදි තුල ගුරු මුෂ්ටි තියා ගන්නවා කියන එක අසාර්ථක වැඩපිළිවෙලක්. තව කාටවත් දෙන්නේ නැහැ මේ ටික මට විතරයි. ඕන් ඔය concept එක තුල ඉන්න මිනිස්සු කවදාකවත් නිවනට යන්නේ නැහැ. එයා නිවනට ගිහපු කෙනෙක් වෙන්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා තමයි. ඔබට තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. මේවා ශ්‍රාවකයන්ට ගෝචර කොටස් නෙමෙයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඒ ගුරු මුශ්‍රිතයන් ඉන්න නිසා නෙමෙයි තියෙන්නේ. ඒකට පරිසරය නැති නිසා. දෙන්න පුළුවන්කම තිබ්බනම් උන්වහන්සේ දෙනවා. නමුත් කොච්චර දුන්නත් වැඩක් නැත්තම්. එහෙනම් ඒ වෙනුවෙන් උන්වහන්සේ මහන්සි ගන්නෑ. ඒකයි ජුන්ද සූකරට බණ කියන උන්වහන්සේ වැඩි නැත්තේ අල්ලපු වත් ඉඳලා. ඒ වගේ. ඒ වගේම තමයි සාරිපුත්‍රයන් වහන්සේට උන්වහන්සේ මේ ලෝකේ නැතනම් මුගලන් මහරහතන් වහන්සේ මේ ලෝකේ කෙලවර හොයන්න දුන්නේ නැත්තේ උන්වහන්සේ. මොකද ශ්‍රාවකයන් වහන්සේලාට ගෝචර වෙන කොටස් නෙමෙයි ඒවා. ඒ වගේම සාරිපුත්‍රයන් වහන්සේ විනය පනවන්න දුන්නේ නැත්තේ. මොකද ඒකට හේතුව ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ හිටියත් උන්වහන්සේ. ශ්‍රාවකයන් වහන්සේ නමකට ගෝචර කොටසක් නෙමෙයි. සම්බුදු ශාසනය තුල විනය නීති පනවනවා කියන කාරණා. ඒවා එක උත්තමයන් වහන්සේ නමකට විතරක් ගෝචර වෙන. අසාධාරණ ඥානවලට විතරක් ගෝචර වෙන. මේ ලෝකේ පරම ශ්‍රේෂ්ඨයන් වහන්සේට විතරක් ගෝචර වෙන කොටස්. ඉතින් ඒවා ගුරු මුෂ්ටි තියාගෙන නොදී හිටියා නෙමෙයි. නමුත් ශ්‍රාවකයන්ට ගෝචර වෙන යම් කොටසක් තියෙනවා නම් තින්ගතනේ. ඒකෙන් අපිට තේරෙන යම් කොටසක් තියෙනවා නම්. එයින් ඇලපිල්ලක් ඉස්පිල්ලක් කොමාවක් තරංගවත් දෙයක් ඔබට නොකිය ඉන්න. ඔබට සංගවා තියන්න අපිට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කරනකොට අපි පමණකින් නිවනින් ඈත් වෙනවා. අපිට මේ ලෝකේ නිවන වඩා වටින දෙයක් නැති නිසා දහමවත් එච්චර වටින්නේ නැහැ. ඒක අපිට පැහැදිලි වෙන්න ඕන. ඉතින් ඒ නිසයි මේ මතක් කරන් දේශනාව අහන වෙලාවේ පුළුවන් තරම් උත්සාහ කරන් අනික් කාරණා වලට අනික් වැඩ කටයුතු වලට ඔබේ අවධානය නොදී හිත 100ක් යනවා නම් පින්වතුනි විනාඩියකට අපි උදාහරණයක් ඇටිට ගත්තොත් ඒ හිත 100ම වනහන්න පුළුවන්. නම් ඒ හිත 100ෙන් වෙන කිසිම දෙයක් කරන්න බෑ. හිත 100ක් යනවා නම් විනාඩියකට පින්වතුනි හිත 100ෙන් කොහොමද ඔබට වනහන්න බෑ. මොකද ඒකට හේතුව එයින් කොටසක් ඕනේ ඔබට හුස්ම වැටෙන. එයින් කොටසක් ඕනේ හදවත ස්පන්දනය වෙන. එයින් කොටසක් ඕනේ පින්වතුනි මීට චුට්ටකට කලින් ගත දානෙ නැත්නම් ආහාරය ජීර්ණය වෙන. ශරීරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන. ඔය හැම දෙයකටම පින්වතුනි එයින් කොටසක් යනවා. සමහර ලාවට 150 ඉතුරු නැත්තේ. ඔබ ඔබේ කාරණාව කරගන්න. එවත් මේ දේශනාව අහන්න. ඒ 150 නුත් පින්වතුනි ඔබ තව 125ක් විතර Facebook එකටයි. තව 10ක් විතර. ඔබේ ළඟ තියන් ඉන්න හුරතල් බලු පැටියගේ ඔළුව අත ගගා ඉන්නයි. තව 105ක්. තවත් මොනවාට හරි දාලා නැත්නම් පොඩි එකාගේ හොරතල් බල බල ඉන්න ආදි වශයෙන් පින්තුනේ දේවල් වලට දැම්මන පස්සේ අන්තිමට ඔබ දන්නේ නැතුව ඔබට හිත 100ක් පහළ වෙනවා විනාඩියක් තුල. ඒකෙන් සමහරට 14යි ඔබ හිත පාවිච්චි කරන්න බණ ටික අහන. එහෙම කළ ඉවරලා ඔබ කියන එක සාධාරණද අපිට නම් මේ බණ ටික තේරෙන්නේ නැහැ කියලා හිතලා බලන්න. ඒකයි මේ කියන්නේ. මේ පින්තුනේ හැම දෙයක්ම හරිම තාර්ත්‍විකයි. හැම දෙයක්ම හරිම විද්‍යාත්මකයි. හැම දෙයක් පිටිපස්සෙම හොඳ පදනමක් තියෙනවා. හොඳ ලොජික් එකක් තියෙනවා. ඒකයි කියන්නේ වේදනාවක් අහන්නලවට අනික් වැඩ කරන්න එපා. ඒ වගේම තව කෙනෙක්ගේ දහම් සමාධිය දිනෙන්න කටයුතු කරන්න එපා කියලා. ඒකෙන් කියන්නේ දැන් ඔබේ නහයක අහන්න පටන් ගත්තොත් එහෙම කලන්ත දාලා වැටෙනකන් කහන්න නැතුව ඉන්න එපා කියලා එහෙම නෙමෙයි. මේ වේදනාව ඉවස ගන්න බැරුව. එහෙම නැත්නම් තිබහක් ආවොත් වතුර ටිකක් බොන්න එපා කියලා එහෙම නෙමෙයි පින්නතේ. ඒවා අපි common sense කියලා එකක් තියෙනවනේ. අපිට සාමාන්‍ය දැනෙන හැඟීම මේ ලෝකේ ගැන තියෙන අවබෝධය. ඉතින් common sense පාවිච්චි කරලා Tamanට මේ කටයුත්ත කරගන්න මේ කාරණාව කරගන්න අවශ්‍ය කරන පරිසරෙම සූදානම් කරගන්න. ඒකට ඔබ නහය කහන්න ඕනද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඒක දන්නේ ඔබ. හැබැයි බඩගින්න ඉන්න මනුස්සයට ඉස්සෙල්ම තථාගතයන් වහන්සේ කිවි ආනන්ද අන්න බඩගින්න මනුස්සයෙක් ඉන්නේ මනුස්සල බඩ ටිකක් දෙන්නකෝ. දාන් ටිකක් දෙන්නකෝ ඉස්සෙල්ලා කාලින් ඊට පස්සේ බලමු මේ මනුස්සයට දහමෙන් උදව් කරන්නේ කොහොමද කියලා. එනසයි පැත්තක් තියෙනවා. මොකද ලොකු කායික පීඩාවක් තියෙන වෙලාවට බණ ටික කොච්චර කිව්වත් අහන්නේ නැමාරු. ඒ නිසාම තමයි කියන්නේ අප්‍රමාදී වෙන්න කියලා. අද තරුණ කමට හිටියට තව කාලයක් ගියාට පස්සේ ඔබ වයසට යනවා. කොඳු අමාරුකම් හැදෙනවා. කකුල් උදාවල් හැදෙනවා. හිසේ කැක්කුම් හැදෙනවා. හුස්ම ගන්න අමාරු වෙනවා. ඇඳට වැටෙනවා. නැද්ද? ඔය ඔක්කොම වේදනාවල් එන පටන් ගත්තට පස්සේ බනහනවා කියන එක බොරු කින්ද? මොකද හිත් 100යි යන්නේ විනාඩියකට. ඒ හිත් 100ෙන් 50ක් යන ඔබට ජීවත් වෙන්න. තව 50ක් ගියාම ඉතුරුලා තියෙන 50ෙන්, ඒ කියන්නේ තව 25ක් ගියාට පස්සේ අර කොන්ද වේදනාව ඔබට අරමුණු වෙන්න. තව 10ක් විතර ගියාට පස්සේ බෙහෙත් ගත්තද කියලා මතක් කරලා බලන්න. තව 5ක් ගියාට පස්සේ පොඩි උන් ටික මම බලාගන්නේ නැද්ද කියලා කල්පනා කරලා බලන්න. දැන් තින් උතනේ මුකුත් ඉතුරු වෙන්නේ නැහැ වඩ බණ ටික. මොකද ඒ ඉතුරුන් ටික නිඳ යනවා. ඒක කියන්නේ අපි හිතන නරකයි වෙන් උතනේ අපිට ඇති තරම් කාලය තියෙනවා කියලා මේක කරගන්න. ඔය හිතන හැම අවතාවකම අපිට හිතෙන්නේ මහා මහා බොරුවක් වෙයි, මහා වංචාවක් වෙයි. ආත්ම වංචාවේ ආරම්භයේ තියෙනවොන උතන. ආත්ම වංචාව වනාහි කුමක්ද කියලා කවුරු හරි අහුවොත් මම දෙන්නද ඔකට හොඳ උත්තරය. ආත්ම වංචාව වනාහි දැන්න කරගත්තට කමක් නැහැ, පස්සේ නිවන කරගන්න පුළුවන් කියන කාරණා. ඒක තමයි ආත්ම වංචාවේ අංක 1. පස්සර කල් දාන එක නිවන. නිවන තේරුම් ගත්ත මනුස්සෙක් නිවන පස්සර දාන්නේ නැහැ. මොකද ඒකට හේතුව? නිවන තේරුම් ගත්ත කියලා කියන්නේ හේතුඵල ධර්ම දැක්කා. හේතුඵල ධර්ම දැක්ක මනුස්සෙක් කවදාකවත් කියන්නේ මම මට ඕනේ පස්සේ නිවන් දකින්න, පස්සෙත් මට නිවන් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයාගේ කැමැත්ත ඉටු වෙනවා කියලා හිතන් ඉන්න මනුස්සෙක් නේද? එහෙනම් හේතුඵල ධර්ම දැක්ක මනුස්සෙ නෙමෙයි නේද? එහෙනම් නිවන දැකපු මනුස්සෙක් කවදාකවත් පස්සේ නිවන් දකින්නවා කියලා අදහසක් හිතේ තියන් ඉන්නේ නැහැ. කවුරු හරි අදහසක් හිතේ තියන් ඉන්නම් මං අද නෙමෙයි පස්සේ නිවන් දකින්නවා කියලා ඒ මනුස්සයා නිවන දැකලා නැහැ. දැන් බුරුද මං කිව්වේ මේ ඔක්කොම හරි ලොජිකල් කියලා. මේ හැම දෙයක්ම පිළිබඳ මේ පුදුම සත්‍යයක්. හැම දෙයක් පිළිබඳව හොඳ ලොජික් එකක් තියෙනවා. හොඳ තර්කයක් තියෙනවා. තර්කයට ගැලපෙන නිසා හරි නෙමෙයි. නමුත් හිතලා බැලුවහම මොළේ බුද්ධිය පාවිච්චි කරලා මේ හැම දෙයක් පිටිපස්සම හොඳ සාර්ථක පදනමක් තියෙනවා. ඇයි ඒ? කවුද ඉදිරිපත් කරලා තියෙන්නේ මේවා? සර් ඇල්බර්ට්. අන්න ඒකයි. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් නෙමෙයි නිසා. ඉතින් සුබුරුදු පරිදි ඔබට මතක් කරන් දේශනාව අහන වෙලාවේ උපරිම අවධානය යොමු කරගෙන අපි දේශනාව අහමු. මහ වෙලාවක් නෙමෙයි, වැඩිමනක් පැය දෙකක්මාර. සමහර ලාවර දේශනාව ඉවර කරන්න යනකොට තව නොකියපු දේවල් මතක් වෙලා එනවා. නමුත් ඒවා සමහරලාට අපි බලෙන් නොකිය ඉන්නවා. ඒකට හේතුව සමහරක් වෙලාවට පින්වතුනි මේ දේශනාව දිග වැඩි කියලා දකිද්දි අහන්න ඇති මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. හිතන්නක YouTube එකේ දේශනාව දාලා තිනවා. ඒ දේශනාව පැය 6ක් දිගයි. මිනිස්සු අහන්නේ. මම ඔබට වෙච්ච හොඳ අත්දැකීමක් කියන්නද ළඟදී. පින්වතුනි මේ ළඟදී පන්සල් ගත්තෙත් නේ, පන්සල් ගම දාටික මේ ළඟදී සීදි නසා ගන්න ඕන කියලා අදහස පහළ වෙච්ච මහත්තෙක් අපිට ඊමේල් එකක් එවලා තිබ්බා. ඒ මහත්තයා වරමුණු කරගෙන අපි දේශනාවක් සිදු කරා. ඉංග්‍රීසි දේශනාවක් පිටරට ගෙන මහත්තයෙක්. ඉතින් අපිට හරි සතුටුයි දැන් මේ මහත්තයා ඒ දේශනාව අහලා එයාගේ ජීවිතේ වෙනස් අතකට දෙල්ලිලා දැන් අපේ වස්සකදාම මහඳුන් වහන්සේත් එක්ක මේ දවස්වල සාකච්ඡා කරනවා. එතුමාට සාසනයට එන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඉතින් මිනිසුන්ගේ ජීවිතය අනිත් පැත්ත දෙල්ලන්න මේ ධර්ම මොනතරම් ශ්‍රේෂ්ඨයිද කියන එක අපිට නිරන්තරයෙන් මතක් වෙනවා. භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ ආයේ අහන්න දෙයක් නැහැ. ඒ කාන්තේම උන්වහන්සේ මහා ප්‍රඥයි. ඉතින් මේ මහත්යත් එක්ක සාකච්ඡා කරපු වෙලාවක අපිට දැනගන්න ලැබුණා තින්නතනි එතුමා වගේ ගොඩාක් අය එකතු වෙච්ච තැන් තියෙනවා කියලා මේ ලෝකේ. ඒ කියන්නේ මේ කොහෙවත් ශාලාවක් ගයක් නෙමෙයි. ඉන්ටර්නෙට් එකේ. ඉන්ටර්නෙට් එකේ තියෙනවා එක එක දාති ෆෝරම්ස්. ෆෝරම් එකක් තියෙනවලු තින් එකක් නෙමෙයි ගොඩක් තියෙනවලු. ඒ ෆෝරම් එකේ රෙජිස්ටර් වෙලා ඉන්නේ, ලියාපදිංචි වෙලා ඉන්නේ. නිර්නාමිකව නමුත් සීදී නසා ගැනීමේ බලාපොරොත්තුෙන් පසු වෙන පිරිසක්. ජීවිතයේ එක එක ආකාරයේ පසු නිසා ඒගොල්ලෝ සීදී නසා ගන්න ඕනේ. ඉතින් මට අවස්ථාවක් ලැබුණා පොඩ්ඩක් ගිහිල්ලා ඒ ෆෝරම් එකක් දිහා බලන්න. මං ඒ ෆෝරම් එකට ගිහිපු වෙලාවෙ තියෙන තුනේ මේ ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට් එක. ඒ ෆෝරම් එකට අපි ගිහිපු වෙලාවෙ ඒකේ හිටියා ඔන්ලයින් පහළොස් දාහක දාසන්න පිරිසක්. පේගදේ වෙබ්සයිට් එක ලියාපදිංචිලා ඉන්න 265,000 දාසන්න පිරිසක්. උදව් කරන පිරිසකුත් ඇති ඒක රෙජිස්ටර් වෙලා. අපි තුමු 10%ක් කියලා. ඉදිරි 90% කවුද? සීදනස ගන්නවා මිනිස්සු. ඉතින් ඒ වෙලාවට පින්විතනේ ඒක දැකලා ඇත්තනවා අපේ හිතට බොහොම මහා සංවේගයක් ආවා. මේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන මිනිස්සු ඇයි මේ ජීවිතය කෙලවර කරගන්න උත්සාහ ගන්නේ? ඒකට හේතුව තාම මෙයාට මේ සත්‍ය ලැබිලා නැති නිසා නේද කියලා. ඒ වෙලාවට පින්විතනේ මම අපේ ස්වාමීන් වහන්සේලාට කිව්වා ඔබ වහන්සේලා අර සුදු මහත්තයර කරපු ඉංග්‍රීසි දේශනාව අරගෙන ඒ වෙබ්සයිට් එකේ පෝස්ට් එකක් හදලා දාන්න කියලා. ඒතරයි මිනිස්සුන්ට මේ දේශනාව අහන්න පුළුවන් කියලා. මං හිතන්නේ මේ දේශනාව පිළිබඳව පැය 3කට ආසන්න දේශනාවක්. පළවෙනි වතාවට ඉංග්‍රීසි දේශනාවක් අපි රූපරාමුත් එක රෙකෝඩ් කරලා අන්තර්ජාලයට මුදා හරපු. ඒක කරේ ජීවිතය බේරන්න ඕන නිසා. නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි දේශනාව අපි වීඩියෝ පටිගත කරන්නේ ශ්‍රව්‍ය මාධ්‍යෙන් විතරයි ඒක සජීව විකාශනය කරන්නේ. නමුත් පළිනතර දෙංගතනි ජීවිතය බේරන්න ඕනකම නිසා අපි මහා සංගරත්නයේ විදිහට අපිට තියෙන ලොකු වගකීමක් මනුස්සයෙකුගේ ජීවිතේ වටිනාකමක් පෙන්වලා දෙන්න, මතු කරලා දෙන්න. ඉතින් අපි මේ දේ කරා. නමුත් අවාසනාවක මහත කියන දෙංගතනි ඒ වීඩියෝ එක දැම්මට පස්සේ ඒක දැකපු අපේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා මාත් එක්ක කියන අපේ හාමුදුරනේ එක මනුස්සයෙක්ට කමෙන්ට් එකක් දාලා තියෙනවලු. මෙච්චර දිග දේශනාවක් මම නම් මගේ ජීවිතේ කවදාකවත් අහන්නේ නැහැ කියලා. ඉතින් අපි ඒ දිහා බොහොම අනුකම්පාවෙන්මයි බලන්නේ. අපිට මෙච්චර අනුකම්පාවක් නැති කාලෙ පිළිබඳව අපිට හිතෙන මොකක්ද දන්නවද? පුදුම කතාවක් නෙමෙයි කියන්නේ. දේශනාව කරන්න පුළුවන් නම් මට පැය 3ක් තිස්සේ. ඒ මනසට අහන්න බැරිද පැය 3ක්? නැත්තම් මේ මට මොනවා හම්බ වෙනවද? ඒ මනුස්සයාගේ ජීවිතේ බේරන්න දේශනාව දුන්නේ. එයාට ඕන නැත මට මොකෝ? උඹට එකපාරක් එපා නම් මර සීවතාවක් එපා. පිටින් ඔන්න ඕවා තමයි අපිට ඉස්සර හිතුනේ. නමුත් අද අපිට තේරෙනවා එදා එහෙම හිතච්ච එක වැරදි කියලා. මට හරි සතුටුයි අපිට අද එහෙම හිතන එක ගැන. සහ එදා ඒ හිතච්ච විදිහ ගැන ඇත්තටම පොඩි ලැජ්ජාවක් හිතේ තියෙනවා. මොකද එදා පින්වතුනේ මෙච්චර මෙත්තාවක් කරුණාවක් මුදිතාවක් හිතේ නැගිලා තිබුණේ නැහැ. දුන්න දේ ගන්න බැන්න නිකන් එන්නේ. ඔතන ඔබට පේනව නේද මෘදු භාවයේ අඩුකමක්? කරුණාවන්තකමේ අඩුකමක් පේනව නේද? අම්ම කවදාකවත් අපිට එහෙම කරේ නැහැ නේද දෙන්නට? බත් කටක් අනාගෙන පොඩි එකාව ළඟ වාඩි කරවගෙන ඒ බත් කට අතට අරගෙන අම්මා කඩට උබන්න යද්දී බත් කටෙන් භාගයක් බිමට හැලෙනවා. දැන් අම්මා මොකද කිව්වේ? දෙන ටික කාපන් නැත්නම් නිකන් හිටන් කිව්වා. ඔබට මතකද ඔබේ අම්මා ඔබට බත් කවපු හැටි? මතකද ඔබට බත් නෙමෙයි කැව්වේ? මොනවාද කැව්වේ? හා පැටව්, මෝ පැටව්, ලේම් පැටව් මතකද? ඒ කිව්වේ හා පැටව්. නෑ අර බත් ගුලි එක එක හැඩයට අනනවා. පුංචි පුංචි බත් කුලි, පුංචි පුංචි කටවල් වලට. අයියායි මල්ලි එකට වාඩිලා බත් කරනවා නම් අපේ ගෙදර කෑවා වගේ. අයියාට ලොකු බත් කටයි, මල්ලිට පොඩි බත් කටයි. ඒතර අම්මා දැනන් ඉන්න ඕනේ කටේ තරම මොකද්ද කියලා. කටේ තරම දැනගෙන පින්විතනේ අම්මා කටින් කට ප්‍රමාණය මාරු කර කර බත් කටවල් හදනවා. අන්න පින්විතනේ අම්මා කෙනෙක් දරුවෙක්ට දක්වන ආදරේ. මං කියවන එදා මොකද අපිට ගුරුහාඳුරෝ කියලා දුන්නේ කියලා. අපි හැමෝටම අම්මෙක් දරුවෙක්ට දරකන ආදරය, දයාව, කරුණාව, සෙනෙහස. ඔබ වහන්සලා මේ ආරාමයේ සීල දෙනාට දක්වන්න ඕනේ මා ඇතුළුව කියලා ගුරුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ ගුරුහාමුදුරුවන්ටත් අම්මෙක් දරුවෙක්ට සලකන විදිහට සලකන්න කියලා උන්වහන්සේ ආරාධනා කරනවා. අපි අනගාරික දරුවන්ට, ස්වාමීන් වහන්සලාට, ඒ සීල දෙනාට. ඉතින් ඒ නිසා පින්වතුනි අපිට අද තේරෙනවා එදා ඒ හිතපු විදිය වැරදි කියලා. පැය 3ක දේශනාවක් ඒ මහත්තයාට හෝ නෝනට අහන්න බැරි නම් අපි මොකද්ද කරන්නේ? කටේ තරමට බත් ගුලි හදන එක. ඒ නිසා අපි තේරුම් ගත පින්තුනේ මේ දේශනාවල් තව කොට කරන්න ඕන කියලා. සමහර ඒ දේශනාවල් කෑලි කපලා විනාඩි කීපයක කෑලි අරගෙන ඒවා දාන්න ඕන කියලා. පේන්නේ මහා දැවැන්ත වැඩසටහනක් යනවා ඔබට මේ පේන්නේ නැති වුණාට. සමහර ඔබ සම්බන්ධයෙන් මේ දේශනාවල් විතරක් වෙන්න පුළුවන්. මම කිව්වේ දා වස ආරාධනා පින්කම දවසේ මේ වෙනකොට පින්තුනි වැඩසටහන් 50කට ආසන සංඛ්‍යාවක් අපේ ආරාමයේ සිද්ධ වෙනවා. මේ ලෝක සත්‍යයට දහම් බෙදලා දෙනවා. ඒ අතර එකක් තමයි දේශනා අරගෙන ඒවා කොටස් කරලා විනාඩි කීපයක කැලි වලට කඩලා මිනිස්සුන්ට කාලය පහසුව තමන් රස්සාවට යන්න බස් එක යන කාලේ එන කාලේ කෝච්චිය යන එන කාලේ ඕම් ඔය වෙලාව වලට හරියන විදිහට කැලි වලට කඩලා දෙන්න උතන මිනිස්සුන්ට අපි දහම් බෙදලා දෙන්න උත්සාහ ගන්නවා. මොකද බහුජන හිතාය බහුජන සුඛාය. ඒකනේ අපි යුතුයගම ඒකනේ අපේ වගකීම. ඉතින් ඒකට ඒකනේ පිළිඳන ඔබත් මේ අපිට අවශ්‍ය කරන පහසුකම් තමන්ගේ දහඩින් මහන්සි මුපයා සපයා ගත මිල මුදල් විය පැහැදම් කරලා ඒකට අවශ්‍ය කරන තාක්ෂණයම සාසනෙට පූජා කරන් කම්පියුටර්ද කැමරාද මේ මයික්‍රොෆෝන් මේ හැම දෙයක්ම පින්වතුනි. ඉතින් අපිත් ලේසි මිනිස්සු නෙමෙයි. ඒවා අපිට හම්බෙනකොට පින්වතුනි ඒවයින් ආයේ උපරිම ප්‍රයෝජනේ ඒවා හූර්ලා හරි අරගෙන පින්වතුනි උපරිම ප්‍රයෝජනේ දෙන්න අපිත් දක්ෂයි. ඒකයි ඔබ පූජා කරන දෙයක් පින්වතුනි ඒකෙන් සතයක්වත් ඉතුරු නැව නම් පින්වතුනි ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනයක් කවදාකවත් ඒක අපි අයින් කරන්නේ නැහැ. බිම වැටලා තියෙන රබර් බෑන්ඩ් එකක් තියෙන නැහිඳලා පැත්තකින් තියෙනවා. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඒක. බත් එකක් ඔතල එවන. කඩදාසි කොලේ හැරි පින්වතුනි. ඒකේ හතර පැත්තෙන් තුන් පැත්තක් තෙමිලා ඒකේ ලයින් කරලා ඉවත් කරනවා විදිහ නිතර කියලා නවල තියාගන්න වැඩක් ගන්න පුළුවන් ඒක. මම මේ නිකන් කියන එක නෙමෙයි. අපි ආරාමයේ ඇත්තටම කරන විදිහ අපි හිතන විදිය. මොකද අපි ජීවත් වෙන්නම ලෝකයේ අධ්‍යාපිත කරන්නේ. ඉතින් දේශනාවේ කැලලි කපලා අපි මේ විදිහට දාන්නේ පින්වතුනි. මොකද මිනිස්සුන්ට මේ දේශනාව පහසුවෙන් ශ්‍රවණය කරන්න පුළුවන් යා. එක දිගට බණ ටිකක් අහන්න අමාරුයි තමයි. ඒ නිසා තමයි අපිට විටින් විට කල්පනා වෙන්නේ පැය 3-4 මේ දේශනා යන්න අවශ්‍ය නැහැ. අපි පැය 2කමාරකින් 3කින් විතර අවසන් කරන්නත් එහෙමත් අදහසක් එනවා. ඉතින් සමහර ලාවට දේශනාව වැඩින වෙලාවල් තියෙනවා. සමහර ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් හෝ එහෙම නැත්නම් ටිකක් ජීවිතේට ගොඩාක් වද දෙන ප්‍රශ්නයක් කෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා නම් ඒකට අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා සාධාරණ උත්තර දෙන්න. ඉතින් ඔබ දක්ෂ වෙන්න පින්වතුනි මේ දේශනාව යන කාලය තුල වැඩි කාලයක් නෙමෙයි පැය 2ක් 2කමාරක් 3ක් වැඩිම උනා. එහෙමමත් දවසකින් පැය 4ක් දේශනාව දිලා තියෙනවා. ආන් ඒ කාලය තුල පින්වතුනි ඔබේ ජීවිතේ මේ ගත වෙන කාලයට උපරිම වටිනාකමක් දීලා ඒකෙන් ඵල ප්‍රයෝජනය ගන්න. හොඳයි. අපි එතනින් ඉහළ කතා කරන කලින් පංච ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නේ. එහෙනම් පින්වතුනි සුබුරුදු පරිදි තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන තිසරණ සත්‍ය පංච ශික්ෂාපද සමාදන් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කර මෙදිරි දේවතාන් වහන්සේලා වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවි දේවතාන් වහන්සේලා ඇතුළු කොටගත් මේ දස දහසක් ලෝක ධාතුවේ වැඩ වාසය කරන යම් තාක් මේ තථාගතයන් වහන්සේගේ ධම්ම පිළිසරණ පිහිට පතාගෙන පිරිසක් ඉන්නවා නම් මේ සීලුම දෙනා අප්‍රමාණ මෙත්තා සහගත චේතනාවකින් සිහිපත් කරන මේ ස්ථානට එන්නද කියලා ආරාධනා කරගම්. අමතක කරන්න එපා ඔය අතර ඉන්නේ ඔබේම අම්මලා ඔබේම තාත්තලා ඔබේම ඥාති ඔබේම සහෝදර සහෝදරියෝ ඔබට උදව් පදව් කරපු අය. ඒකයි කියන්නේ අප්‍රමාණ මෙත්තා සහගත චේතනාවෙන් කරන්නේ. හරිද? මම අද ඔබට කරනවා වගේ තියෙනවා. මම හොඳටම දන්නවා මේ බණ අහන්නේ මට මේ මහ පොළේ වැලිකඩ ගන්නට වඩා අම්මලා වෙච්ච කිරිස. මේ සත් මහා සාගරයේ දීබිඳු ගන්නට වඩා තාත්තලා වෙච්ච කිරිස. අහස තියෙන තරු කැට ගන්නට වඩා සහෝදරයෝ සහෝදරිය වෙච්ච කිරිස. අද මම මෙතන ඉන්නේ පින්වතුනි ඔබ නිසා කියලා මම හොඳාකාරයෙන්ම දන්නවා. ඒ මේ අද්දවේ ඔබ අපිට අපවස්ථාන කරන නිසා විතරක් නෙමෙයි. ඒ මේ අද්ද විතරයි අපි දන්නවනේ පින්වතුනි මීට කලින් දිග කතන්දරයක් තියෙනවා කියලා. එදා ඉඳන් අද දක්වා ආපු ලොකු ගමනක අපි කොයිතරම්නම් මුණ ගැහෙන්නේ නැද්ද? කොයිතරම්නම් පින්වතුනි ඔබ අපිට උදව් කරන්නේ නැද්ද? අතහිත දෙන්නේ නැද්ද? මං අඬපු වෙලාවවල පින්වතුනේ තුරුලට අරගෙන ඇකේ තියාගෙන කිරි පොවල ඔළුව අත ගාලා මගේ හිත හැදෙන්න කතා කරලා කොච්චර නම් ඔබ කරන්නේ? බඩගිනින් ඉන්න වෙලාවට පින්වතුනේ සමහරට ඔබ අන්තිම ඉතුරුලා තිබ්බ බත් කට කෑවේ. වෙන කෑම නැහැ ගෙදර හොයාගන්න. සමහරට ඔබ ඒ ටික වමන දාලා මට දෙන්නේ නැති. මේ ටික හරි කන්න මම බඩගිනින් ඉන්නවා කියලා. ඒ තරමට පින්වතුනේ. ඔබ අපි වෙනින් කරපු කැපකිරීම ගැන අපි හොඳ ආකාරයෙන්ම දන්නවා. මොකද අපි බුදුදහම තුල හික්මන පිරිසක් නිසා. ඉතින් අපිට ඕනේ පින්වතුනේ ඒ හැම දෙයක්ම එකින් එක මතක් කරගෙන මතක් කර කර මතක් කර කර මාත්‍රයක්වත් අපෙන් ඔබට අඩුපාඩුවක් තියෙන්නේ නැති වෙන්නේ, හිටින් නැති වෙන්නේ. ගත්ත ණය වලින් පින්වතුනේ බින්දුවක්වත් පුළුවන් නම් ඉතුරු නොකර ඒ සියල්ලක්ම ගෙවලා දාන්න. ආයේ පොතෙත් දාගෙන ටිකක් අතින් දීලා ණය ටිකත් ඔක්කොම ගෙවලා පොතටත් ටිකක් දාගන්න පුළුවන් නම් අපිට දෙන්න තමයි තියෙන අපේ වමනාව තියෙන්නේ. ඒ තරමද පින්වතුනේ අප්‍රමාණ හෘදයාංගම කමකින් තමයි මේ හැම වචනයක්ම ඔබ හමුවට ගෙනෙන්නේ. ඔබ පුළුවන් තරම් උත්සාහ ගන්න මේකෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න. හොඳයි. එහෙමනම් අපි මේ විදිහට කටයුතු සූදානම් වෙලා ආරම්භ කරමු. ඒ වගේම මතක් කරගන්න විතර මම ඔබට මතක් කරනවා වගේ කරගත හොඳ පින්කමක් මේ ළඟකදී ගිය සතියේ අද දවසේ මතක් කරගෙන එහෙම පිනක් මතක් වෙන්නේ නැත්නම් පින්තුනේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වචන ටික කියද්දි හරි පින්තුනේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුක්තව තුන් සිත පහදවාගෙන ඒ වචන ටික හරි කියලා ආන් එයින් නැගෙන මහා පුණ්‍ය ශක්තිය අනුභවයෙන් මට ධර්ම අවබෝධ වෙත්වා කියලා අදිෂ්ඨානය තියන් දේශනාව ආරම්භ කරන්න යන මොහොතේ. හරි නේද? හොඳයි. එහෙනම් අපි මේ විදිහට කටයුතු සිදු කරගෙන යමු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
එමනම් පින්වතුනි තිසරණයි සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා දැන් සීල දනාම මා කියවෙන් පසු කියන්න.
බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පූර්ණං, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේත.
හොඳයි පින්වතුනි, එහෙමනම් පින්වත් සියලු දෙනාම දැන් අපි මොහොතක් අරගෙන මේ දවස් දහසක් ලෝක ධාතුවේ වැඩ වාසය කරන ජීවත් වෙන දිව්‍යක් මක්මාදීන් සියලු දෙනාම මේ මොහොතේ මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරමු. ඒ වගේම පින්වතුනි, මේ අනාදිමත් සංසාරය ඔබත් එක්ක ඥාති හිත මිත්‍රකම් ඇති කරගෙන කටයුතු කරගෙන ආවෝ යම් තාත් පිරිසක් ඉන්නවා නම් ආන්ගේ සිළු දෙනක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්නට කියලා ආරාධනා කරන්. ඒ වගේම තමන්ගේ අතින් පින්වතුනේ විවිධාකාරයේ විවිධ අවස්ථාවල හිංගි හිංසාවන්ට ලක් වෙලා, කරදර හිරිහැරක වලට ලක් වෙලා, ඔබෙන් අරත් තෙට්ටන් වලට ලක් වෙලා, අද ඒ සම්බන්ධයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පහුවෙන යම් පිරිසක් ඉන්නවා නම් පින්වතුනේ ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතයට බාධා කරනවා කියලා හිතාගෙන ආන් ඒවත් මේ මොහොතේ සිහිපත් කරගන්න. එදා තමන් යතින් නොදැනුවත්කම නිසා වෙච්ච වැරදි අද දැනුවත්කමට පත් වෙලා ඉන්න ඔබ වැරදි විදිහට හඳුනගෙන තමන් යතින් වෙච්චේ වැරද්දට සමාව ඉල්ලමින් ඒ සියලු දෙනාටත් යහපතක්ම සැලසේවා කියලා අධිෂ්ඨාන කරලා මේ ස්ථානවලට එන්නද කියලා ආරාධනා කරන්න. ඇවිදින් මේ කෙරෙන්ට යන මහා පුණ්‍ය කර්ම දැක බලාගෙන සිත් පහදවාගෙන අභවිගාමීව ඉන්නවනම් එයින් අතමිදල සුගතිගාමී වන්නටත්, සුගතිගාමී වෙන්න යම් තාක් සත්‍ය කොටාසයක් ඇත්නම් ඉසිල දනාට මේ සද්ධර්ම දේශනාව අවබෝධ කරගෙන උත්තරීතර අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තුවේ කාන්තෙන් සාක්ෂාත් වෙත්වා කියලා සිල් දනම් අදිෂ්ඨාන තියලා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා.
හොඳයි, ඒ වගේම පින්වතුනි, අනාදිමත් සංසාරයේ අපි ආපු ගමනේ අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් බරිත වෙලා අවිද්‍යා අන්ධකාරයෙන් මුලාවට පත් වෙලා මුසුපත් වෙලා හිටපු කාලවලදී ඒ උත්තරීතර ආරණ වහන්සේලාට සම්බුද්ධ ශාසනයට අපේ අතින් ඕනෑතරම් වැරදි අඩුපාඩු කරදර හේර බාධක අපවාද උපවාද වන්නේ. එදා අපි ගරහපු ඒ උත්තරීතර ගුණාංග අද අපේ හිත් තුළ ස්ථාපිත කරගන්න උත්සාහ කරන මේ මොහොතේ, ඒ ගුණයන් අප තුළ වගා කරගන්න උත්සාහ ගන්න මේ මොහොතේ පින්වතුනි, එදා අපි කරගත්තේ ආර උපවාද අද අපේ ඒ ගමනට බාධා කරනවා. එදා නොදැනුවත්කම නිසා වෙච්ච දෙයක්, නමුත් අද ඒ වැරද්ද තේරුම් අරගෙන ඒ වැරද්ද නිවැරදි කරගන්න උත්සාහ කරන අවස්ථාව. ඒ නිසා දැන් මේ මොහොතේ ඔබ සියලු දෙනා මාමේ කිනාක ආකාරයට මොහොතක් සිහිපත් කරගෙන මේ අනාදිමත් සංසාරයේ ආපු ගමනේ තමන්ගේ අතින් වෙච්ච සීලෝම ආරිපවාදයන් කමා කර ගැනීම සඳහා සූදානම් වන්න. අනන්ත සසර පටන් මං යන ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමී, සකෘදාගාමී, සෝතාපන්න මඟඵල ලාභී උත්තරීතර ආරණ වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන වරදක්, අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්, අකටයුත්තක්, අපවාදයක්, උපවාදයක් පමණකින් හෝ සිදු වී ඇත්නම් ඒ උත්තරීතර ආරණ වහන්සේලා මා කෙරෙහි පතලන් කම්පාවෙන් මාහට දස දහසක් වර, කෝටි ලක්ෂයකුත් වර කමා කර වැඩ වදාරන සේක්වා කියලා සිදු නම් ආරිපාද කමා කරගමු. ඒ වගේම පින්වතුනි මේ මොහොතේ විශ්ව විද්‍යාල අධිෂ්ඨාන තියන්න මින්මත්තරයි කවදාකවත් තමන්ගේ අතින් වචනෙන් හෝ හිතෙන් ආරිපාදයක් වෙන ඉදි තියන්නේ නැහැ කියලා අවසන් වශයෙන් සියලු දෙනාම අධිෂ්ඨාන තියාගන්න තමන් කර කියාගත්ත පුණ්‍ය කර්මයක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ ඇතුළු කොටගත් මේ සසර පුරාවට කරගත් යම් තාක් පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බලමහිමෙන් මේ දම්සපා මණ්ඩපය තුළ දීම දහසක් නම් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නට මාහට හේතු වාසනා සැකසෙත්වා. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටාන යම් පිරිසක් ඉන්නවා නම් ඉදිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඔබව සියලු දෙනාටම සාක්ෂාත් වෙත්වා කියලා සාදු සිතින් අදිෂ්ඨාන පියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්ට දැන් සූදානම්. අදත් අපිට ප්‍රශ්න පත්‍රයක්ම තියෙනවා. සාමාන්‍ය විභාගේ පාස් වෙන නම් අරුමු තරමේ ප්‍රශ්න වලින් 80%කට 90%කට උත්තර දෙන්න බැහැ නේද? මම හිතන්නේ කවදත් ප්‍රශ්න පත්‍රයෙන් එක ප්‍රශ්නයකට වගේ තමයි උත්තර දෙන්න හම්බෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති හැමදාම ෆේල් වෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති හැමදාම ප්‍රශ්න පත්‍රේ මට ලියන්න සිද්ධ වෙනවා. මම හිතන්නේ මම පිරිනිවන් පානකම්ම හොයව නැත්තම් දහම් දේශනා කරන තාක්කල් මේ ප්‍රශ්න පත්‍රේ මං ගාවට එයි. මොකද කවදාකවත් 80%ක් ලකුණු අරගෙන නැති නිසා 80%ක් තියා පාස් වෙනවට ලකුණු ගන්න නැහැ නේ. මොකද එක ප්‍රශ්නයකට විතරයි උත්තර දෙන්නේ දේශනාවට. තවස කෙනෙක් මගෙන් ඇහුවා, ඇයි එච්චර අඩු ප්‍රශ්න ටිකට උත්තර දෙන්නේ? ඔබට පුළුවන් නේ ප්‍රශ්න දෙක තුනක් එකපාර උත්තර දීලා දාන්න කියලා. ඒතරම් මම ප්‍රශ්නට උත්තර දෙනව නෙමෙයි. ඇත්තටම දෙන්නේ මම විශ්වාස කරන විදිහට ගුරුවරයෙක්ගේ රාජකාරිය ඔබේ ප්‍රශ්න වලට උත්තර දෙන එක නෙමෙයි. ඒ මට තේරෙන්නේ නැහැ. හරි ගුරුවරයෙක් කියලා කියන්නේ මං හිතන්නේ කෙනෙක්ගේ ප්‍රශ්නකට උත්තර දෙන කෙනෙක් නෙමෙයි කියලා. මම විශ්වාස කරන විදිහට පින්වතුනි හරි ගුරුවරයෙක් කියලා කියන්නේ තමා තුළින් උත්තරේ මතුවෙන්න හරි ප්‍රශ්නේ අහන කෙනෙක්. ඇත්තනම ඔබ නෙමෙයි මට ප්‍රශ්න දෙන්නේ. හරිනම් මම ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. පැහැදිලිද දැන් මම කියවලු? ඔබ ප්‍රශ්නයක් කියලා මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔය ඉල්ලන්නේ මාළුනේ. අද මාළු දුන්නාට හෙට කන්නේ මොනවාද? මට ඕනේ කරන්නේ පින්ද ඔබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නෙමෙයි ආංකෝ. මට ඕනේ කරන්නේ ඔබෙන් හරි ප්‍රශ්නේ අහන්න. ඔබ තුළ උත්තරයක් මතුවෙන්න. ඒ උත්තරේ ඔබ ගාව මතු වුණාට පස්සේ එතනින් අහට ආයේ ඔබට ප්‍රශ්න නැති වෙනවා. ගොඩක් දුරට බහලා තියෙනවා නේද තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ආපු වෙලාවවල ඒ බමුණු අහන ප්‍රශ්න වලට බුදු පියාණන් වහන්සේ දෙන උත්තරයක් සහපු ප්‍රශ්නේ වැරදි කියලා. චතුරාර්ය සත්‍ය දේශනාව ඒ දම් පෙළහැර පාන්න කලින් මම කියන්නේ දම්සප්පයතුන් සූත්‍ර දේශනාවදී නෙමෙයි පටිච්ච සමුප්පාදයේ වැනි පින්තුනේ මේ පරම ගම්භීර ධර්ම දේශනාවක් දේශනා කරන්න කලින් උන්වහන්සේ මුලින්ම කරන්නේ පින්තුනේ ආපු කෙනා ලබා හරි ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් යනවා. ඇත්තටම ජීවිතේ අපි හොයන්න ඕන උත්තර නෙමෙයි. අද මම හිතන අමුතුම පැත්තකට යන්න. ජීවිතේ අපි හොයන්න ඕන උත්තර නෙමෙයි කියන එක. ජීවිතේ අපි තේරුම් ගන්න උත්සාහ කරන ඕන උත්තරේ නෙමෙයි. ජීවිතේ අපි තේරුම් ගන්න උත්සාහ කරන ඕන ප්‍රශ්නේ. ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තා නම් අය උත්තරේ තේරුම් ගන්න ඕන දෙයක් නැහැ. පැටලිච්ච නූල් පන්දුවක් එම ඔබේ අතර කවදාවත් පත් වෙලා නැහැ. ගැට ගැහිලා හැමතැනින්ම ගැට ගැට ඇතුලේ තව ගැට සම්පූර්ණයෙන් පැටලවිලා. ඔය නූල් පන්දුව ලෙහා ගන්න මොකද්ද කරන්න ඕන කියලා තේරුම් ගන්න මොකද්ද කරන්න. හොඳට කල්පනා කරලා බලන්න මොකද්ද කරන්න කියලා. සම්පූර්ණයෙන් ගැට ගැහිච්ච පැටලිච්ච නූල් පන්දුවක් මම ඔබේ අතට දෙන්න. ඔය හැමෝටම මේ ජීවිතය අද්දකින් තියෙනවා නෝකල්ද. දැන් ඕක ලෙහා ගන්න මොකද්ද කරන්න මුලින්? මොකද මුලින්ම කරන්නේ? ඔබ හොයන්නේ ලෙහෙන විදිහද නැත්නම් පැටලලා තියෙන විදිහද? පැටලිලා ගැට ගැහිලා තියෙන තැන සහ ගැට ගැහිලා තියෙන විදිහ දැකපු ගමන් පින්නතුනේ ඒක ලෙහා ගන්න ඕන විදිහ ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ප්‍රශ්නේ ගාව උත්තරේ නැද්ද? ප්‍රශ්නේ ගාව උත්තරේ නැද්ද? ගන්න එක සරල උදාහරණයක්. සම්පූර්ණ නූල් පන්දුවක් අරගෙන ගැට ගැහිච්ච පැටලිච් එකක් නූල් බෝලයක් යනවා ඔබේ අතට දෙනවා. අපි තුමු ගෙදර පූසා නූල් පන්දුවත් අරගෙන සෙල්ලම් කළා. දැන් ඒක ඔබ දකිද්දි ඒක සම්පූර්ණයෙන් පැටලවිලා තියෙන. දැන් ඒකයි ලිහා ගන්න ඕනේ තමන්ට අවශ්‍ය කාරණාව කරගන්න. ඕක ඔබ අතර ගත්තට පස්සේ මොකද කරන්නේ? දැන් ප්‍රායෝගිකව හිතලා බලන්න මොකද කරන්න කියලා. මේක ප්‍රායෝගික නිවන් මාර්ගනේ. මොකද ඔබ කරන්නේ? ඔබ මුලින්ම කරන්නේ ලෙහෙන විදිය හොයන එකද නැත්නම් ගැට ගැහිලා තියෙන්නේ කොහොමද කියලා හොයන එකද? ඔබ ඒ නූල අතට අරගෙන පින්නතුනේ ඒ නූල දිගේ ඔබ මොකද හොයන්නේ? කොහෙද ලෙහිලා තියෙන්නේ කියලා මොකද හොයන්නේ? කොහෙද ගැට ගැහිලා තියෙන්නේ? ඔහොම යනකොට එක තැනක හම්බ වෙනවා ගැට ගැහිච්ච තැනක්. ගැට ගැහිච්ච තැන දැක්කට පස්සේ ලෙහන්න ඕනේ එතනින් කියලා දැනගන්න ඔබ ගිහිලා උපාධියක් කරලා එන්න ඕනද? පොතක් කරන් කියවන්න ඕනද? නූල් පන්දු ගැන ලියවිච්ච තියෙනවා ලොකු දැවැන් මෙච්චරගේ ලොකු පොතක්. නූල් පන්දු ගැන ලියලා තියෙනවා. ඒ නූල් හදන්නේ කොහොමද? මොන රටින්ද හදන්නේ? කොහෙන්ද ඉම්පෝට් කරන්නේ? ඒ ප්‍රොසෙස් එක මොකක්ද? ඒක හදන්න කී දෙනෙක් ඕනද? ලොකු විස්තරයක් තියෙන පොතක් තියෙනවා මම ඔබෙන් අහන්නේ. ගැට ගැහිච්ච තැන දැක්කන ලෙහන්න ඕනේ එතනින් බව තේරුම් ගන්න ඔබ කියවන්න ඕනේ මොන පොතද? ඔයාලා නෙමෙයි හිතන්නේ ඔබ මෙතන හිටියනම් හොඳයි කියලා. ඇයි උත්තර දෙන්න තිබ්බා ප්‍රශ්නේ? දැන් ඔබ දෙන උත්තරේ මට ඇහෙනවද? මට ඇහෙන්නේ නැහැ. අමම නැහැ උත්තරේ දැන්. ඔබ සජීව සම්බන්ධයි. අපි මේ දේශනාව ඔබේ ආලින්දේ ඉඳගෙන කරනවා කියලා හිතාගෙන ඔබ උත්තර දෙන්න. මම නම් වීඩියෝ දේශනාවක් කරුවත් අහන්නේ නැහැ. දැන් සමහර අවස්ථාවල අපි ගුරු හාමුදුරන් වහන්සේගේ හෝ වේවා මෙත්තාරාම හාමුදුරන් වහන්සේගේ හෝ වේවා දොරංගුණ හාමුදුරන් වහන්සේගේ හෝ වේවා අපි දේශනා අහනවා. දැන් මේ දවස්වල කොහොමත් එහෙමයි. මොකද තාමත් අපි නිරෝධායනේ. මේ මේ කරගෙන තව අදත් වැඩි. එතකොට ගුරු හාමුදුරන් වහන්සේ සතියකට වරක් අපේ ස්වාමින් වහන්සේට ධනකාරික මහතුරුන්ට කරන දේශනාවට අපිට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි ඉන්නේ නිරෝධායන කුටිවල. ඉතින් අපේ ස්වාමින් වහන්සේලාට අනගාරික මහතුරුන් පින් සිද්ධ වෙන්න, ඒ වගේම ඔබට පින් සිද්ධ වෙන්න. ඒ වගේම ඒ තාක්ෂණය නිර්මාණය කරපු ලෝක සත්‍යයට පින් සිද්ධ වෙන්න පින්කට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. වයර් එකක් ඇදගෙන මොකක් හරි ඇටෝමක් හරහා ධර්මශාලාවේ කරන දේශනාව නිරෝධායන කුටි ඉඳන් අහන්න. ඒ අහන වෙලාවට පින්තුනේ දේශකයන් වහන්සේ ප්‍රශ්න අහනවා. ඔබ හිතනවද ඒක ප්‍රශ්නයකටවත් මම උත්තර නොදී ඉන්නවද කියලා? ඔබ හිතනවද අත උස්සන්න කියලා ප්‍රශ්න අහන ලාට මම අත උස්සන්න නැතුව ඇති කියලා? ඔබ හිතනවද මම එච්චර මොඩයි කියලා? එංගතනේ දේශකයන් වහන්සේ මගේ ඉස්සරහද ඉන්නේ නැද්ද කියන එක තීරණය කරන්නේ දේශකයන් වහන්සේ නෙමෙයි. අද නිකන් කාරකවල අදරපු දේශනාවක් මේ යන්නේ. ඔබ හොඳ බුද්ධිමත් අහන් හිටියොත් ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. සීහෙ නෙමෙයි නම් අහන් ඉන්නේ නිකන් පැන්ඩෝල් පෙට්ටියක් බොන්නේ මේ දේශනාව හරි වුණාට පස්සේ. ඔබ හිතනවද දේශනාව දේශකයන් වහන්සේ මගේ ඉස්සරහා ඉඳන් දේශනාව කරන්නේ නැත්ද කියලා තීරණය කරන්නේ දේශකයන් වහන්සේ කියලා? මෙන්න මේක තියෙන එකද මම? අපි හිතමු දේශකයන් වහන්සේ ඉන්නව ඇත්තටම ඉස්සරහින්. මම අහක බලවලින් දේශනා කරනවා. දැන් දේශකයන් වහන්සේ මගේ ඉස්සරහින් දේශකයන් වහන්සේ මගේ ඉස්සරහා ඉන්නවා. අපි හිතමු මම ෆෝන් එකක් කරගෙන WhatsApp කරනවා. Facebook call එකේ post දානවා. Like කරනවා, share කරනවා. මම වෙන YouTube එකක් බලනවා, video එකක්. නැත්නම් game එකක් ගන්නවා. දැන් මට කියන්න දේශකයන් වහන්සේ මගේ ඉස්සරහද? කාය තියෙනවා. නැත්නම් යාළුවෙක් එක්ක කතා කරගෙන ඉන්නවා. කාත් එක්කද සෙල්ලම් කරනවා. දැන් ඔබ හිතනවා දේශකයන් වහන්සේ මගේ ඉස්සරහ ඉන්නවා කියලා. දේශකයන් වහන්සේ ඉන්නේ මීට හැතැම් 5000කට එහා පැත්තේ තියෙන රටක. වීඩියෝ එකක් කරාම මට උන්වහන්සේ දකින්න හම්බෙනවා. දේශකයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඔබට ගිය සතියේ මම කරන්න කියපු කාරණාව කරාද පින්වතුනි? හැතැම් 5000ක් මෙහා පැත්තේ ඉඳන් මම කියනවා එහෙමයි ස්වාමීනි. කරපු අත උස්සන්න බලන්න. මම අත උස්සන. ආදයන් අත පල්ලෙහාට දාන්න. මම අත පල්ලෙහාට දාන්න. දේශකයන් වහන්සේ කොහෙද දැන් ඉන්නේ? දැන් කොහෙද? මගේ ඉස්සර. එංගතනි අපි තථාගතයන් වහන්සේගේ දහම හොඳට අවබෝධ කරගන්න යන පිරිසක්. බුදුහාඳුරු මට කියලා තියෙද්දි මහන උඹට මාව දකින්න ඕන නම් දහම තුලින් මාව දැකපන් කියලා. එහෙනම් මං ගුරුවේව දකින්න ඕන කොහොමද? බුදුන්ව දකින්න බෑ ඇස් දෙකෙන්. එහෙනම් උන්වහන්සේ එක පොටක් පාදලා දුන්නාට පස්සේ අපි දැනගන්න ඕනේ ඒතුරු පරාසෙන් පාර ගන්න. මොකද ප්‍රඥාවන්තන්නේ මේ දහම උන්වහන්සේ දේශනා කරේ? මොඩර්නේ ඔබ ප්‍රඥාවන්තයට හැකියාව තියෙන එක ටිකක් දුන්නාම ඊටු ටික තේරුම් ගන්න. උඹලට මාව දකින්න ඕන නම් මගේ මූණ බල්ල එක දකින්න බෑ. ඒකනේ වක්කලි හඳුන දොස් කිව්. නමුත් දහම තුලින් බුදුන් දකපු කිසිම කෙනෙක්ට බුදුහාඳුර දොස් කිව්වේ නෑ. ඒ ප්‍රශංසා කරා. ඒ කියන්නේ බුදුන් දකින්න ඕනේ දහමින්න. එහෙනම් මට දහම දේශනා කරන දේශකයන් වහන්සේ මම කොහෙන්ද දකින්නේ? TV එකෙන්, YouTube එකෙන්, phone එකෙන්, මොකෙන්? පේන්නේ මම කොච්චරකින්ද ඒ දේශනාවට අනුගත වෙලා ඉන්නේ? මම කොච්චරකින්ද මානසිකව ඒ දේශනාවට සම්බන්ධ වෙලා ඉන්නේ? මම කොච්චරකින්ද ඒකත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නේ? ආන් එපමණකින්. මේ දේශකයන් වහන්සේ මගේ ඉදිරියේ ඉඳගෙන බණ ටික කියනවා. අන්න එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඔබ දැන් මේ දේශනාව අහන වෙලාවේ ප්‍රශ්නයක් ඇහුවා මොකද කරන්න තියෙන්නේ? ඔබට චොයිස් එකක් තියෙනවා. දන්නවනේ. ඔබ උත්තර දුන්නද කියලා මම දන්නේ නැහැ. ඒක ඔබට වාසියක් නේද? ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ දෙගොල්ලක් දෙවිදිහකට. කට්ටියක් කියනවා. ආය අහලා වැඩක් නැහැ වාසියක් නේන්න. අපි මොන උත්තරේ දුන්නද ආමුරු දන්නේ නැහැ. උහු උන්නාස රැවටෙනවා. සාවිරසක් ඉන්නවා. නැමෙ ස්වාමීනි. ඒක අපිට අවාසියක්. එනිසා අපි උත්තරේ දෙනවා. ඒක දිහා බලන අර කලින් හිටපු පිරිස කියනවා මොහොඩේ පිරිස. මොකෝ හඳුනන්න පේන්නේ නැහැ. ගොඩක් දේවල් තියෙනවා නේ තේරුම් ගන්න. ඉතින් ඔබ ගෙදරින් නම් බණ ටික අහන වෙලාවේ ඔබ තමයි තීරණය කරන්න තියෙන්නේ මේ වෙලාවේ මම ආරාමේද නැත්නම් ඔබේ ගෙදරද කියලා. මේ දේශනාව කරන්නේ. මේක මම තීරණය කරන එක නෙමෙයි. ඒ නිසා ප්‍රශ්නයක් අහන ලාවට මම යෝජනා කරනවා මම දේශනාවක් අහන විදිහට ඔබත් දේශනාව අහන්න කියලා. උත්තර මට යෝජනා කරන්න පුළුවන්. මම නොකරන දෙයක් ඔබට කරන්න කියන්න බෑනේ. මම නම් තියෙන වීඩියෝ දේශනාවක් අහන වෙලාවට අත උස්සන කියලා අත උස්සනවා. ප්‍රශ්න අහලා උත්තර දෙනවා. ඒක. එතකොට හොඳට මේ දේශනාව හිතට වදිනවා. ඒකටත් හේතුවක් තියෙනවා. අර ඇහුම්කන් දෙන්නේ කොහොමද කියන පාඩමේදී මම පොඩි ස්වාමීන් වහන්සේලා දෙන මට දුන්න තවත් පාඩමක් ඒක. මං කියවනේ තනින් තනින් ඇදලයි ඒක අපි කියලා දාමු. ඔබ වහන්සේලා මේ දේශනාවට සම්පූර්ණයෙන්ම එකතු වෙන්න, අනුබද්ධ වෙන්න. ප්‍රශ්න අහනලාට ඒවට උත්තර දෙන්න. ඒකට හේතුව දෙගතනේ දේශනාවක් මතක හිටින්න නම් මතක හිටිනවා කියලා කියන්නේ අපි දන්නවනේ නාමගොත් වලට ඔය දහම යන එක කියලා නාමගත කියලා කියන අපේ මතක ගබඩාව. පස්සේ ඒකෙන් තමයි ඇදලා ගන්න පුළුවන්. ඒකට යන්න නම් ඉස්සෙල්ලා මොකක් ස්පර්ශ කරගෙන යන්න ඕනේ? මේ මනස් ස්පර්ශ කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මනෝ සංකාරයක් නැගෙන්න ඕනේ. ඒ ස්ටෝරුවට යන්න යනකොට යනපාර මතක මනෝ සංකාරයක ස්පර්ශ වෙලා තමයි ඒක යන්න ඕනේ. මනෝ සංකාරයක් නැගෙන්න ඕනේ. තව සංකාර දිනවනේ ජාති දෙක. වාචි සංකාර, කාය සංකාර. මම පොඩි රහසක් ඔබට කියන්නම්. කාටෝ කියන්නේ එපා. මේක රහස. මම බණහන ලාවට පින්වදනේ. සමහරවිට ගුරු හාමුදුර දේශනා කරන ගැඹුරු දහම් කරුණු එහෙම මට අහුණා. උන්වහන්සේ ඒ කරුණ කියලා ඉවරනාට පස්සේ අපිට හිතන්න වෙලාවක් දෙනවනේ. මේ දවස්වල නම් ගොඩක් තියෙන හැම ඒවා තමයි. හිතන්න ගොඩක් වෙලා වුණා. ඒ තරම් ගැඹුරු දහම් කරුණු කියන්නේ. හිතන්න ගොඩක් වෙලා කියන්නේ සාමාන්‍යයෙන් උන්වහන්සේ එක කරුණක් කියලා තව අවුරුද්දකින් වගේ ඊළඟ කරුණ කිව්වනම් ඇති. නවත් පය තුන හතර දේශනාවක් කරද්දී ඒ වගේ ඒවා තියෙන ලොරියක් විතර. ඒ නිසා තව අවුරුදු 500ක් උන්වහන්සේ දේශනා නොකර හිටියත් මේ ටික ඇති. කාලයක් මනසිකාරය කරගන්න. මම නම් විශ්වාස කරනවා අරිහත් වෙන්න තවස ටික උනා දැන්ටත් දේශනා කරලා තියෙන්නේ කියලා. කරගන්න තියෙන ප්‍රමාදේ නිසා නැත්තම් දාම යඩුපාඩුවක් මදි පාඩුවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මගේ රහසක් තියෙනවා මම ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඒ ගැඹුරු දහම් කරුණක් එහෙම කියවනොත් එන්නතනේ මම කරන දෙයක් තියෙනවා. මං ඒ කරුණ මුමුණනවා. ඒ වෙලාවේ අපිටම උන්වහන්සේ කියලා දෙන අපිට අපේ හඳුනේ මේ තණ්හාව නිසායි පෙළෙන ඔබ හතර හොඳට ඒක තේරුම් ගන්න කියලා. කළා උන්වහන්සේ අපිට හිතන්න වෙලාවක් දෙනවා. මම එක හිතන ගමන් පින්නේ මං කටින් මුමුණනවා කාටවත් ඇහෙන්නේ නෙමෙයි. මොකද කාගේවත් දහම් සමාධියට බාධා කරන එක හොඳ නැහැ. මට විතරක් ඇහෙන්නේ. මං හිමින් මුමුණනවා ඒක. ඇයි? මතක ගබඩාවට යන්න. මනෝ සංකාර විතරක් කියවන්නේ ඒව දෙකක් තියෙන්නේ. ඇයි එකක්? ඉල්ලන්නකෝ. buy one get two free ගන්න පුළුවන් එකේ. ඇයි එකක් විතරක් ගන්න? මනෝ සංකාරේ ගියා. තව වචී සංකාරේ කිව්වා කාය සංකාරේ කිව්වා දෙකම යව ගන්න පුළුවන් නම් තේරුම් එක පාරක් ගිහිල්ලා තැම්පත් කරාට වඩා තුන් පාරක් ගිහිල්ලා තැම්පත් කරාම ඒක බොහෝ කාලයක් මතක හිටින තියෙන සම්භාවිතාවය වැඩි නැද්ද? ඒක පොඩි අහස. කාටෝ කියන්නේ බා. ඒ වගේම ඔබට කියලා තිනවා කරුණු ලියන්න. ඒක නම් ඔබ දැන්ටත් කරනවා. ඇත්තටම අපිට හරි ආඩම්බරයි. බොහෝ පිරිසක් ඒ කරුණු සටහන් කරලා ඇත්තනම සමහර පින්වත් පිරිසක් ඉන්නවා පින්වතනි ඔබ කිව්වා අපි නම් හරිම සතුටු වෙන මේවා දකිද්දි මොකද අපිට තේරෙනකොට අපි මේ කරන දේවල් වල ප්‍රතිඵලයක් තියෙනවා කියලා. ඔබ එතනින් එහාට අපිට පූජාව කරන්න අවශ්‍ය නැහැ පින්වතනි. මේ කියන කරන දේවල් ඔබ හිතට අරගෙන අවංකවම මේවා කරනවා කියලා අපිට තේරෙනවා. ඒක තමයි අපිට කරන්න තියෙන උත්තරීතරම පූජාව. එතනින් එහාට අපි ඔබෙන් පූජාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක දැන් සත්‍ය කතාව. පින්නේ කීවර විශ්වාස කරන්න. සමහර පින්වතුන් ඉන්නවා. මේ ඔබ අතරින් පිරිසක් තමයි. හැම දේශනාවක් අගදීම දේශනාවේ අහගන්න කරුණු ටික සාරාංශ කරලා පොඩි නෝට් එකක් හදලා ඒගොල්ලෝ එවනවා අපිට ඊමේල් කරලා. කොච්චර හොඳයිද කියලා අපෙන් අහගන්න නෙමෙයි පින්වතුනි. තමන්ගේ ගුරුවරයා තමන්ට කියලා දෙන දේවල් තමන් අකුරට පිළිපදින බව ඒ ගුරුවරයා දැනුවත් කරන්න. මොකද ඒක තමයි ගුරුවරයාට දක්වන්න තියෙන ලොකුම උපහාරය. ආන්ගේ නිසා. මම ඊළඟ දවසක ඔබට ඒක එකක් අරන් එවලා පෙන්නන්න එකක් දෙකක්. සමහර ඒ වෙන ලිපි වල තියෙනවා පින්වදනේ කරුණු 20-30 ගණන් සඳහන් කරලා. සමහර ඒවා ඊටත් වඩා තියෙනවා. මං කියන්නේ හැමෝටම 20-30 ගණන් අහුවෙන්න ඕන කියලා. සමහර ඒවා 2-3 තියෙනවා ඇති. 10-15 තියෙනවා ඇති. සමහර එකක් තියෙන එකක් ඇති. ඒ මුළු දේශනාවම මේ මහත්යයට හෝ නෝනට සාරාංශයලා මොකද? එහෙම කියන්න බෑ අපිට. සමහර කෙනෙක් දැන් පින්න අනිච්චයි කියලා කිව්වහම අනිච්චයි කියලා කියන්නේ මොකද්ද කියලා හරියට ඔබලන්ට කියලා දෙන්න පුළුවන්ද? අනිච්චයි. අපි ආන බුදුහාඳුරෝගේ දේශනාව කාලේ බුදුහාඳුරෝ මොකද්ද ඒ දේශනාවෙන් කියලා දුන්නේ? අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා මේ ලෝකේ. ඉතින් වචන පහයිද කොහෙද කියලා තියෙන්නේ. එච්චර බුදුහාඳුරෝ දේශනා කරේ. නෑ. නමුත් අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියන වචන තුල මුළු සමස්ත දේශනාවම කොටින් බුදුහාඳුරෝ මේ ලෝකෙට පහළ වෙච්ච දවස් ඉඳන් පිරිනුවන් පාන දක්වා නිවන උදෙසා යම් දේශනාවක් කරන අපි ඉන්නේ ඔය සියල්ලක්ම ඔය වචන තුනේ ගැබ් වෙලායි තියෙන්නේ. මේකද එක එකනාගේ විදිහ අනුව වෙනස්. අපි කියන්නේ වැඩිපුර ලිව්වා කියලා හොඳයි කියලාත් අඩුවෙන් ලිව්වයි කියලා අරගයි කියලාත් එහෙම නැහැ. ප්‍රශංසා කරන්න ඕන කාරණාව තමයි එය ඒ කියන දේ කරනවා. දැන් මම කියන්නේ කරලා සමයි. එවන්නේ නැහැ කියලා කියන්නේ කරන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි කවදාකද එහෙම දොසක් දකින්නේ නැහැ පින්වතුනි. කරන දේ යගේ කරනවා මිනා. නොකරන දේ වලට දොස් කියන්නේ නැහැ. හරිද ඔබට තරුණ කොල්ලොන්ට ඇවිල්ලා පොඩ්ඩක් ඇවිල්ලා මේ පැත්තේ ඇවිල්ලා යන්න කිව්වහම එන්නේ නැති එකට අන්න ඒක නම් පොඩ්ඩක් දොස් කියනවා. එතන. මොකද ඒක නොවන බව අපිට පේනවනේ. නව ගෙදර ඉඳන් කරන්න කියන හෝම්වර්ක් කරාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නව දොස ගහනකොට කෝල් එකක් දෙන්න කියලා කිව්වහම තාම කෝල් එකක් දීලා නැත්තම් අන්න ඒක අපි දන්නවා. ඒක නම් ඉතින් පොඩ්ඩක් ඉඳලා දොසක් කියවේ දෙන්නවා. එදෙන් ඒ දේශනාවේ ඔබ දැනටත් කරන දේවල් තියෙනවා කරුණ සටහන් කරගන්නවා. ඒ වගේම දේශනාව අවසානයේ ගෙදර අනික් කැට් එක්ක ඔබ සටහන් කරගත කරුණු බෙදා හදා ගන්නවා. පින්තනේ මෙයා ලේසි පහසු වැඩ නෙමෙයි. මොකද අපි මේ ලෝකේ තියෙන සත්‍ය අවබෝධ කරගෙන යන නිසායි පින්තනේ මේ කරුණ ඔබට කියන්නේ. මේවා ප්‍රායෝගික නිවන් මාර්ගයේ ඒකාන්තයෙන්ම ඔබ කළ යුතු දේවල්. ඔබ දන්නවනේ මේක ප්‍රායෝගික නිවන් මාර්ග කියලා. මේ නවදේශනා මාලාව කියලා පටන් අරගෙන අපි පසු කාලින ප්‍රායෝගික නිවන් මාර්ග කියලා නම වෙනස් කරා. මොකද අපිටම තේරුණා පින්වතුනි මේ කතා කරන්නේ තනිකර ප්‍රායෝගිකව නිවන කරගන්න හැටි කියලා. ලොකෝ සූත්‍ර විග්‍රහයක් කරන්නේ නැහැ මේ දේශනාවල. මේ දේශනාවල කරන්නේ පින්වතුනි ඔබට තියෙන ප්‍රශ්න වලට ඔබ දන්න දහම සමාන පොඩි පොඩි කරුණු ටිකක් එහෙම මෙහෙම එකතු කරලා දෙයි. ඔබ දන්න ධර්ම ප්‍රායෝගිකව යොදා ගන්න කොහොමද කියලා. ඔබ දන්නවද පින්දනේ මේ ලෝකේ වැඩිම සාර්ථක වෙලා තියෙන මිනිස්සු කියලා කියන්නේ ගොඩාක් පොතපත කියවන මිනිස්සු කියලා. දන්නවද? මේ ලෝකේ වැඩිපුරම සාර්ථක වෙලා තියෙන ගොඩාක් පොතපත කියවන මිනිස්සු. මං කලින් කිව්ව කතාව සම්පූර්ණයෙන්ම වැරදි. ඒක මේ ලෝකේ ගොඩාක් සාර්ථක වෙලා තියෙන ගොඩාක් පොතපත කියවන මිනිස්සු නෙමෙයි. මේ ලෝකේ සාර්ථක වෙලා තියෙන්නේ එක පොතක් කියවලා ඒ පොතේ තියෙන කරුණු ක්‍රියාවට නගපු මිනිස්සු. ගොඩාක් පොතපත කියවන මිනිස්සුන්ට ගොඩාක් දැනුම තියෙනවා. නමුත් එක පොතක් ජීවිතාවක් හරි කියවලා තමන් ඒ පොතේ තියෙන කරුණක් තමන්ගේ ජීවිතයට එකතු කරගත්ත මිනිස්සෙක් සාර්ථක මිනිස්සෙක්. මම ඔබට ඔප්පු කරලා පෙන්නනවා. දැන් ওই ධනාත්මක චින්තනය වගේ පොත් තියෙනව නේද ගොඩක්? ඉංග්‍රීසි භාෂාවෙන්, සිංහල භාෂාවෙන්, වෙනත් විවිධ භාෂාවල. ওই ධනාත්මක චින්තනයේ පොත් වල තියෙන දේවල් පින්වතුනි කරනවා නම් මේ ලෝකේ ඔක්කොම ඉන්නෝනේ සක්විති රජවරුනේ. නමුත් එහෙම නෑ නේ. ඔය පොත් කියවන තරමට මිනිස්සෙක් සාර්ථක වෙනවා නම් හරි. එහෙනම් පොත් කියවනකොට මිනිස්සු සාර්ථක වෙනවා නම් පින්වතුනි ඔය පොතේ සෝදුපත් බලපු කෙනෙක් ඉන්නව නේද? ඔය පොත ටයිප් කරපු මිනිස්සෙක් ඉන්නව නේද? ඒ මිනිස්සයා ඒ එකම කතුවරයකගේ පොත් නම් පින්වතුනි සෝදුපත් බලමින් ටයිප් කරන්නේ. එයා මුළු ජීවිත කාලෙම කරලා තියෙන මොකක්ද? ඒ කතුවරයාගේ පොත් ටයිප් කරන එකයි සෝදුපත් බලන එකයි. ඒ මිනිස්සයා තාම ටයිප් කරනව නේද? ඒ මනුස්සයා තාම සෝදුපත් කියවන නේද පොත්වල? තාම ඒ මනුස්සයා පොතල් ලියලා නැහැ නේද? කෝටිපතියෙක් වෙන්නේ හැටි කොහොමද කියලා ලියවිච්ච පොතක් තියෙනවා. ආන් ඒ පොත එයා ටයිප් කරනවා. ටයිප් කරලා එලා සෝදුපත් බලනවා. ඊට පස්සේ වැරදි ටික හදලා ආපහු දෙනවා පොත. මුද්‍රණය කරන්නේ. ඒ මනුස්සයා පොත නෙමෙයි පින්වතුනි වචන නෙමෙයි වචනයක අකුරක් ගන්න කියවලා තියෙනවා. එකපාරක් නෙමෙයි සමහර දහවතාවක් කියවලා තියෙනවා. හැබැයි තාම අදත් එයා මොකද කරන්නේ? එයා ණයට කන්නේ. තාම පඩීර වැඩ කරන්නේ. අයියේ පොත් කියව පමණින් මනුස්සෙක් සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිපිටකය කියපු පමණින් මනුස්සෙක් සාර්ථක වෙන්නේ. මේක අපිට ඔප්පු කරලා පෙන්නපු පළවෙනි උත්තරය තමයි භාග්‍යතුන් වහන්සේ. එකම වික්ෂුවකට පින්වතුනේ සූත්‍ර දෙකක් දුන්න අවස්ථාව බොහොම අල්ප මාත්‍රයි. එකම වික්ෂුවකට දුන්න එකම සූත්‍රයයි. එක සූත්‍රයක් දීලා උන්වහන්සේට කිව්වා මේක 10000 කෝටි ලක්ෂ වතාවක් ජීවම් කරන්න කියලා. ඒකේ මතුරු ඉන්න කියලා. නෑ. ඒක ජීවිතයට එකතු කරගන්න කියලා. අන්න රුක්ක මූල තියෙන, ශූන්‍යාගාර තියෙන, ආරන්න තියෙන යන්න. ස්වාමීන් තව එකක්. මාසලේ මහවේ නෑ. ඇහුවනම් බුදුහාමුදුරුවන්ගෙන් දොස් තමයි අහගන්නේ. එකක් හරියට කරන්නේ නැති ඔබට මොකටද දෙකක්? ඔන්න ඔය ටිකද අහගන්නේ. ඒක. එදින මේ ප්‍රායෝගිකව අපි මේ වැඩේ කරගෙන යන නිසා පින්නතුනි. අපි මේ කතා කරන සියලු දේවල් බොහොම ප්‍රායෝගිකයි. එදින මේ හොඳට අහුම්කම් දෙන වැඩපිළිවෙල තුළ ඔබට කිව්වා ඒ දේශනාව අහගන්න කරුණු අනෙක් ගෙදර අයත් එක්ක බෙදා ගන්න කියලා. මොකද පින්නතුනි මේ ලෝකේ තියෙන න්‍යායක් මේ දේශනා මාලාවේ මුල ඉඳන් ඔබ අහගෙන ආපු කාරණාවක් තියෙනවා. මොකද්ද? දුන්නොත් ලැබෙනවා, දෙන දේ ලැබෙනවා. ඒකයි මම ඉන්නේ ඔබට උත්තර හොයලා දෙන්න නෙමෙයි. මං ඉන්නේ පින්වතුනේ, හෙවත් ගුරුවරයෙක් ඉන්නේ ඔබ තුලින් උත්තර හොයාගන්න පුළුවන් පරිසරය ඔබට හදලා දෙන්න. ඔබ ලවා දෙවනම් දෙව්ව කියන්නේ එහෙනම් ඔබට දෙන වැඩපිළිවෙලක් හදලා දුන්නා නම් ඒක තමයි දෙව්ව කියන්නේ. ඔබ ලවා දෙවනම් ඔබට ලැබෙන ක්‍රමවේදයක් ඔබ ගාව හැදිලා එනවා. එහෙනම් ඔබට යමක් මදි නම් ඔබට යමක් අඩුයි නම් ඒක දකින ගුරුවරයෙක් හැටියට පින්විතනේ මගේ යුතුයකම තියෙන්නේ ඔබට දෙන එක නෙමෙයි. මොකද ඔබට දුන්නොත් ඒකත් අහිමි වෙනවා. දුප්පත් මනුස්සයෙක්ට කීයක් දුන්නොත් ඒ මනුස්සයා පොහසත් වෙනවා. පින්නේ පාර හිඟා කරන මිනිස්සු දැන් හැමදාම ලැබෙනව නේද? කවුද පොහසත් වෙන්නේ? ලැබෙනකොට ධනවතෙක් වෙනවනම් කවුද පොහසත් වෙන්නේ? මොකද ඒ මිනිස්සු කාටවත් දෙනව අඩු ඇදනේ මං කියන්නේ දෙන්නේ නැහැ කියලා. එහෙම කියන්නේ එහෙම කියන එක සාධාරණයි. නමුත් වැඩි හරියක් පින්නේ මිනිස්සු දුප්පත් දුප්පත් මිනිස්සු කරන්නේ මොකද්ද? ලැබෙනකම් බලන් ඉන්න එක. පාරේ හිඟාගෙන මහත්යෙක්ව දැක්කොත් ඔබ ඒ මහත්යෙක්ගෙන් කීයක් අතිල්ලන්නේ නැහැ නේ? ඔබ මගෙන් ළඟින් ඇවිදගෙන යන ගමන් සර් මේ එන්නකෝ මෙන්න මේ රුපියල් 10 අරන් යන්නෝ කියලා ඔබට දීලා නැහැ කවදාකවත්. කරන්නේ මොකද්ද? අනේ මහත්යෝ කීයක්වත් නැද්ද? හැමදාම කරන්නේ ලබන එක. ලැබුවා. පාරට වැඩිච්ච දවස් ඉඳන් ලැබුවා. මරණ දවස් වෙනකන් ලැබුවා. පෝසතෙක් වුණාද? ධනවතෙක් වුණාද? සාර්ථක මනුස්සයෙක් වුණාද? නෑ, ඇයි? එයා හිතන්නේ ලබලා පෝසතෙක් වෙන්න පුළුවන් කියලා. එයා හිතන්නේ ලබලා ධනවතෙක් වෙන්න පුළුවන් කියලා. පින්නේ ඒකයි මේ කියන්නේ. මේ දහම මේ සක්වල ගලේ ජීවත් වෙන පින්නේ හැමෝටම යන්න ඕනේ. පින්නේ මම නම් කැමතියි. මේ ලෝකේ අද හිඟා කරන සිද්ද වෙලා ඉන්න මිනිසුන්ටත් මේ දහම දෙන්න පුළුවන් නම් යම් ක්‍රමයකින් කරා. මොකද පින්නේ ඒගොල්ලන්ට තියෙන බඩගින්න නිසා එයාර දහමක් ගැන අවධානය යොමු කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. අපි හැම වෙලාවෙම මිනිසුන්ගේ පැත්තෙන් හිතන්. අපි විශ්වාස කරනවා මේ මිනිසුන්ට ඉන්න තැනක් නැහැ. කන්න බොන්න කැම බීමක් නැහැ. ආරක්ෂිතව ජීවත් වෙන්න තැනක් නැහැ, ක්‍රමවේදයක් නැහැ. ආන් ඒ නිසා මේ මිනිසුන්ගේ හිතේ තියෙන පීඩාව නිසා. මේ මිනිසුන්ට කායිකව දැනෙන අපහසුතාවය නිසා මේ මිනිසුන්ට පොයේ දවසට පන්සලකට යන්න හිතෙන්නේ නැහැ. පන්සලකට ගියත් ඉඳින සාමින්වහන්සේගෙන් බණ ටිකක් අහන්න හිතෙන්නේ නැහැ. සමහර සංඝවාසයෙන් පිටිපස්සට ගිහිල්ලා පන්සලේ පිටිපස්සට ගිහිල්ලා කුස්සිය පිටිපස්සට ගිහිල්ලා අනේ කීයක්වත් මොනවත් කන්න නැද්ද ඉල්ල ගන්න හිතන එකයි සමහර ඒ මිනිසුන්ටත් හිතෙන්නේ. පන්සලට ගිහිල්ලා දායකයෙක්ගෙන් උපාසකයෙක්ගෙන් උපාසිකාවකෙන් පින්දින ඒත් කීයක් හරි ඉල්ලන්නමයි හිතෙන්නේ. යාචක මානසිකත්වය මතක තියාගන්න. පින්වතුනි ධනවතෙක් නැත්නම් සාර්ථක මිනිසෙක් නැත්නම් පොහොසතෙක් කියලා කියන්නේ ගොඩක් තියෙන කෙනෙක් නෙමෙයි. ලබන ක්‍රමවේද දන්න කෙනෙක්. ගන්න උදාහරණයක් විදිහට බිල් ගේට්ස් මහත්තයා. බිල් ගේට්ස් මහත්තයා කියලා කියන්නේ ලෝකයේ ඉහළ පැලැන් තියෙන බොහොම ඉහළ බොහොම ධනවත් මිනිසෙක් නේ. ඒ නම හැමෝම දන්න නිසා මම ඒ නම ගන්නෙ. නැත ඊට වඩා ධනවත් මිනිස්සු අද ඉන්නවා ලෝකේ. සාද ලෝකෙ නෙමෙයි ට්‍රිලියන පතියොත් ඉන්නවා. මිගස් මහත්තයා කියලා කියන්නේ බිලියන පතියෙක් නේ. ලෝකේ දැන් ට්‍රිලියන පතියෝ තියෙනවා. එතකොට දැන් බිල් ගේට්ස් මහත්තයා ගේ සියලු වත්කම් පුළුවන් නම් ඔබ උදුරගෙන මොකක් හරි ක්‍රමවේදයකින් අපි හිතමු ස්වභාවික ව්‍යසනයක් ඇවිල්ලා හරි එතුමා ගාව තියෙන සියලුම ධනය විනාශ වෙලා ගියා. ඔබතුමා හිතනවද දැන් ඔබ හිතනවද තේගෙන එතුමා දැන් පොහොස දුප්පතෙක් කියලා. තේදනේ අවුරුද්දක් දෙන්න මේ මහත්තයාට. නැතිවෙච්ච ප්‍රමාණය වගේ දෙගුණයක් හම්බ කරලා පින්නයි. හම්බ කරලා ඉවරලා ඊළඟ අවස්ථාවක ඒ වගේ ව්‍යසනයක් ආවහම කලින් වෙච්ච විනාශය නොවෙන්න ක්‍රමවේදයක් හදලා තමයි එමහස පසු බලන්න. ඇයි ඒ? එමහස ධනවතෙක් නිසා. ඒ කිව්වේ සාක්කුවේ ගොඩාක් සල්ලි තියෙන නිසා එහෙම නෙමෙයි. පොහොසත් වෙන ක්‍රම වේදේ දන්න නිසා. පාර හිඟා කරන මිනිස්සු බින්දුනේ හැමදාමත් කරන්නේ ඉල්ලන එක. පින්දුනේ හරණන් මේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒකයි මේ මිනිස්සු මේ මිනිස්සුන්ට පින නැතිකම තමයි පින්දුනේ මේ තියෙන්නේ. ඔබට පුළුවන්කම තියනවා නම් පින්දුනේ. ඔය දුප්පත් මිනිස්සු. තේම් දවසක එකතු කරගෙන මං කියන්නේ මේ කාලේ නෙමෙයි. මේ කාලේ ඒක කරන්න බෑනේ. යම් දවසක මං දන්නේ නැහැ මේ කිනේ කොච්චර ප්‍රායෝගිකයිද කියලා. මොකද අපි කාලෙකින් පිටින් මේ ගේට්වෙන් එළියට බහැල නැති නිසා අද මිනිස්සුන්ගේ පාරේ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය මොකක්ද කියන එක ඇත්තනම් අපිට එහෙම ගොඩක් ගෞචර නැහැ. මිනිස්සුන්ගේ හිතවල තියෙන රාග දේශ මොහ අපි දන්නවා. ඒක හරි. නව පින්ගතුනේ සාමාන්‍ය මිනිස්සු එළියේ මිනිස්සු කොච්චර දරුණු වෙලාද කියලා. අපිට දහම තුලින් හිතා ගන්න පුළුවන්. නමුත් ඇත්තට කොයි වගේද කියලා ටික හිතා ගන්න අමාරුයි. මොකද අපිට මේ මිනිස්සුන්ගේ අත්දැකීම් නැති නිසා. අපිට මුණ ගැහුනොත් මුණ ගැහෙන්නේ ස්වාමීන් වහන්සේලා අනගාරික මහත්තුරු. ඒ හැරෙනකොට ඔබ. ඒ කියන්නේ සුද්ධවන්ත මිනිස්සු. සුදු මිනිස්සු සුදු වෙන්න හදන මිනිස්සු. ඔවුන් ওই දෙකවල තමයි අපිට මුණ ගැහෙන්න දිනපතා. ඒ නිසා අර වගේ මිනිස්සු අපිට මුණ ගැහෙන ගොඩක් අඩුයි පිටින්. ඉස්සර නම් අරමුණතරේ බන්ධනාගාරයේ දේශනාවට වැඩිය. එහෙදි මිනිස්සු දැක්කා. ඒත් හිටියේ සුදු වෙන්න හදන මිනිස්සු. නැවත මිනිසුන්ගේ ජීවින ජීවිතේ මිනිසුන්ට විඳින්න සිද්ධ වෙච්ච දුක් ගැහැට මිනිසුන්ට තිබ්බ ප්‍රශ්න ගැන අපිට යම් තොරතුරක් ලැබුණා. ඒක මතක් වෙච්චලා පොඩි කරුණකුත් තියෙනවා ඔබට කියන්න. මම ඒක මතක් වුණොත් කියන්න පස්සේ. එතකොට ඔබට පුළුවන් දවසක් තිබුණොත් එංගතනේ ඒ දුප්පත් මිනිස්සු එකතු කරගෙන ඒ මිනිසුන්ට අඳින්න ඇඳුමක් දීලා පිරිසුදු වෙන්න අවශ්‍ය කරන වතුර ටිකක් සපයලා දීලා කන්න බත් ටිකක් දීලා ඔය ටික කරලා ගිහලා අපි හිතන්නේ මේ මේ මිනිසුන්ට මෙන්න මේ සාර්ථක වෙන ක්‍රමවේදය කියලා දැන් මේ මිනිසුන්ට කියලා දෙන්න පින්දුනේ ලැබෙන්න නම් දෙන්න ඕනේ කියලා. ආරදිකේ ඉන්න හිඟන්නුන්ට බැන බැන ඉන්නේ නැතුව පින්දුනේ. මොකද බතක් තේරුම් ගන්නකො මේ මිනිසුන්ට පින්දුනේ බයින වාරයක් ගන්න මේ මිනිසුන්ගේ ජීවිතවලට එකතු වෙන ආශිර්වාදද නැත්නම් සාපද? ඔය මිනිස්සු පින්නේ දවසකට කොච්චරනම් සාප ලබන අයද? පින්නේ ඒත් මිනිස්සු නේද? අද ඔබ වාහනේ ට්‍රැෆික් එක ලයිට් එක ගාව නවත්තන් ඉන්න වෙලාවේ ඇවිල්ලා ජනේලට තට්ටු කළා ඔබෙන් රුපියල් 10ක් ඉල්ලන මිනිස්සයා. සමහරවිට කුණු හරපෙන් බයිනෝ ඇති. ඔබ නම් කරන්නේ නැහැ නමුත් එහෙම කරන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට අමතකයි නේද පින්නේ මේ මට දවසක කිරිපොපු අම්ම කියලා. මාව අතින් අල්ලගෙන මම මර නැගිටින්න කකුල් දෙකෙන් උගන්නගෙන ඉගන්නපු තාත්ත කියලා මිනිසුන් අමතකයි නේද පින්ද? ඒ අමතකලා නේද පින්ද? අමතක කළා නේද? ඒ මිනිසුන්ට සාපන ගන්න ඔච්චර. ඉතින් අර මනුස්සයාගේ ජීවිතේන හැමදාම සාපන ලැබෙන්නේ පින්ද? එක වාහනයක් ගාව නෙමෙයි ඊළඟ වාහනයට ගාවට ගියාට පස්සේ එතනත් මිනිස්සු සාප කරනවා. අම්මා තාත්තා මතක් කර කර පින්ද සමහර මිනිස්සු බයිනවා. මං කියන්නේ හැමෝම නෙමෙයි සමහර මිනිස්සු ඉන්නවා. මං හිතන්නේ ගොඩ හරියක් මිනිස්සු ඉන්නවා. Tamanṭa kīyak hari māru salli hari thibuna nam rupiyal 5ක් 10ක් hari denawa atata. නවත් මං හිතනවා ඒ ගතිය පින්න ඉස්සරහට යන්න යන ගොඩාක් අපෙන් ගිලිහිලා ආයෙ කියලා. කොටින්ම ඒ මිනිස්සුන්ව පිළිලයක් විදිහට දකින දවසක් ඒවි කියලා. හරනම් පින්න යාචකයෙක් කියලා කියන්නේ කවුද? යාචකයෙක් කියලා කියන්නේ පින්න වෙස්මවා ගත්ත දෙවි කෙනෙක්. ඇයි ඔබට දන් දෙන්න අවස්ථාවක් ඔබේ අත් දෙක ළඟට නැත්තම් කකුල් දෙක ළඟට ගෙනත් දෙන මනුස්සයෙක් දෙන දෙයියෝ ගෙදරට ගෙනවිත් දෙනවා කියලා අහලා තියෙනවා නේද කතාව? මම නම් කියන්නේ යාචකයෝ තමයි ඔය දෙන දෙයියෝ ගෙදරට ගෙනවිත් දෙන්නේ. මොනවද දෙන්නේ? ඩම්පින් කරගන්න අවස්ථාවක්. කන්න ටිකක් තියනවද නෝනා කියලා පින්දුනේ කවුරුනේ මිනිස්සේ කියලා ඔබේ ගේට්ටුවට තට්ටු කරනවා නා. ඔබ දන්නවද ඔබ කොයිතරම් වාසනාවන්තද කියලා? ඔබට පේනවද පින්දුනේ අපි ලෝක දිහා බලන විදිහ හරි වෙනස් කියලා? සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේක පුදුම කරදරයක් කියලා නේද? දෙන්නේ ගෙවල් වල බල්ලෝ තියලා තියෙනවා ඒ වගේ මිනිසුන් එළවලු. කාවෙලවනද මේ? දෙව්වරුන් එළවන්න. දෙවියන් එළවන්න බල්ලෝ දාලා. සමහර ගෙවල් වල ගේට්ටුව ළඟම තමයි බලු කුඩුව හදලා තියෙන්නේ. සමහර ගෙවල් නෝනා කියලා ඇහෙද්දි ගෙදර හැමෝම නිශ්ශබ්ද වෙනවා. පුතා පුතා කෑ ගන්න එපා. එහෙම තියෙනවා. ඇයි? කවුද ඇවිල්ලා ඉන්නේ? පුතා පුතා දෙවි කෙනෙක් ඇවිල්ලා. කෑ ගන්න එපා. ඇත්තම ඇවිල්ලා දෙවි කෙනෙක්. හිතන්නේ කවුරු ඇවිල්ලා කියලා? හිඟන්නේක් ඇවිල්ලා කියලා. පිටින් ඇත්තටම දෙවියෙක් ඔබේ ගෙදරට බැසුවොත්. අර ජේතවනං ඕබාසෙත්තා වගේ ජේතවනේම ඒකාලෝක කරගෙන දෙවිවරු බැස්සේ තථාගතයන් වහන්සේකින් බණහන්. අපි හිතමු ඔබේ ගෙදරත් ඕබාසෙත්තා කරගෙන වැස කියලා දෙවි කෙනෙක්. ඔබ එහෙම දෙවි කෙනෙක් ආවත් පින්වතුනි. ඔබෙන් ඇහුවොත් එහෙම. කැමත මුකුත් තියනවද? ඔබ මොකද කියන්නේ? එනවනෝ කරදරයක් කරන්නේ නැතුව එනවා මේ වෙලාවේ මොන කරදරයක්ද මන්ද කියලා එලව ගන්නවා මේ දෙවි කෙනෙක්. දැන් මොකද කරන්නේ? පුළුවන් නම් ගෙදර ඔප්පුවක් ලියලා දෙයි. මේ ටික ඔක්කොම අරන් යන්න. මේ මට පුළුවන් නම් පොඩි chance එකක් දෙන්න. මම උන පස්සේ ඒ පැත්තට visa එකක් දාලා දෙන්න. මුළු ගෙදරම ලියලා දෙයි නේද? දෙවි කෙනෙක් ආවද? දැන් ඔය ඇවිල්ලා ඉන්නේ කවුද? දෙවි කෙනෙක් නෙමෙයි. ඉතින් ඔය ඇවිල්ලා ඉන්නේ වෙස් වලාගත දෙවි කෙනෙක්. ඔබ තේරුම් ගන්න ඕනේ මේ කරුණ තේන්නතේ. මේනේ ධනාත්මක චින්තනය කියලා කියන්නේ මේකට. ඔබට අවස්ථාවක් ලැබෙදි පිනක් කරගන්න. ඒක ඔබ දකින්න ඔබට වෙච්ච කරදරයක් ඉදිරිය නා. තව ධනාත්මක චින්තනය, ඍණාත්මක චින්තනය ගැන දැනගන්න පොතක් කියවන්න ඕනේ. ඔයි තියෙන්නේ ධනාත්මකද ඍණාත්මකද කියලා සිටුේෂන් එක දිහා බලන්නේ තියෙන්නේ ඒක තීරණය වෙන. ධනවත් මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනවා. දුප්පත් මිනිස්සු හිතන විදිහට වඩා. මොකද ඒගොල්ලෝ ගාව තියෙන ක්‍රමය ධනවත් වෙච්ච. මොකද දුන්නොත් ලැබෙනවා, දෙන දේ ලැබෙනවා. එහෙනම් අපි කතා කරගෙන වෙන කාරණාව. මේ දේශනාවක අවසානයේ පින්වතුනි ඔබ අහගත කරුණු ටික ගෙදර අනික් කැත්තක බෙදාගද්දි දැන් ඔබ කරන්න තියෙන්නේ දන් දෙන වැඩපිළිවෙල. අනිතක මම කියන්න සීල දානයන් අතර ශ්‍රේෂ්ඨම දානය මොකක්ද? මොනවද? මොකක්ද? වරලප. කොයි දානේ? ධර්ම දානේ. ගෙදර කට්ටිය එකතු කරගෙන තියෙන්නේ දේශනාවක අවසානයේ අහගත දහම් කරුණු ටික ඒ ඇත්තක බෙදා හදා ගනිද්දි ඔය මොකද්ද ඔබ කරන්නේ? ධර්ම දාන. ඒ කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන කාරණාව තමයි ඔය දැන් සිද්ධ වෙන්නේ. සීල දානෙන් අතර අග්‍රශ්‍රේෂ්ඨ දානය තමයි දැන් ඔය දන් දෙන්නේ. පිළිගන්නේ අග්‍රශ්‍රේෂ්ඨ දානය දන් දෙද්දී ඔබට මොනව ලැබෙන්නේ නැති වෙයිද? මොනව නොලැබෙයිද පින්වතුනි? දෙන්න දෙන ශ්‍රේෂ්ඨතම අග්‍රශ්‍රේෂ්ඨතම දේ ඔබ දෙනවනේ. ඉතින් දුන් දේ ලැබෙනවා, දෙන දේ දුන්නොත් ලැබෙනවා, දෙන දේ ලැබෙනවා කියන මුළු ධර්මයට අනුව ඔබ දහම දෙන්න දෙන්න ඔබට දහම ලබන්න ඔබ වාසනාවන්ත වෙනවා. ඒකට අවශ්‍ය කරන පරිසරය හැදෙනවා. එතකොට පින්වතුනි ගොඩක් දුරට ඔබ අහන ප්‍රශ්නේ නිකම්ම ස්වාමීන් වහන්සේට හිතනවා මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කියලා. අපි ඔබ කවුරු පෞද්ගලිකව දන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්න පත්‍රයේදී නිකන් එහෙම මෙහෙම බලලා අහුවෙන් ප්‍රශ්න උත්තරේ දෙනවා. ඒක සමහරක් වෙලාවට එවන පිළිවෙලට සමහරක් වෙලාවට ඒකෙන් කියන්න අමාරුයි. සමහරවිට පිටුව පෙරලපු ගමන් ඇහැට පේන ප්‍රශ්නේ ඒක කියවෙනවනේ නිකම්ම. ඒ කියවෙනකොට තේරෙනවා මේක බොහොම වටින ප්‍රශ්නයක්. මෙන්න ආන්නෙම හිතෙන්නේ ඔබ දන් දීලා තියෙන නිසා. මොකද මේ ලෝකේ තනිකර තියෙන්නේ පින්තන හේතුඵල දහම. මිසක් මගේ වමනාටවත් ඔබේ වමනාටවත් කිසිම දෙයක් මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. ඔක්කොම හේතුඵල දහම දනුකූලයි. ඉතින් මම ඔබට කියාගෙන ආයි ප්‍රායෝගිකව මේ නිවන කරගෙන යන ගමන තුල පින්තන ප්‍රායෝගිකව වෙමු අපි හැමෝම. මේ කරන හැම වැඩපිළිවෙලක් තුළ. ඉතින් අර උන්වහන්සේලා දෙනමට මම කියපු කාරණාව තමයි මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. ඔන්න ඔය සංකාර තුනම සිද්ධ වෙනවා. මොකක් කරද්දිද? අහං ඉද්දි, මුමුණද්දි. ඔය කාරණා තුනම සිද්ධ වෙනවා. එතකොට පින්වදින එක වතාවට තුන් පතාවක්, තුන් වතාවක් ඒ අහගත කරුණ හොඳට හිතට ධාරණය වෙනවා. දැන් ඔබට පුළුවන් ඒක කරන්න. ඒ වගේම තමයි දේශනාවේ ප්‍රශ්න අහද්දි උත්තර දෙන්න. හත උස්සන්න කියද්දි හත උස්සන්න. දැන් පොඩ විදිහ ඔබ මගේ පැත්තෙන් කල්පනා කරලා බලන්න. ඔබ දවසක කැමරාවකට දේශනාවක් කරලා බලන්න. නිකමට මම කියනවා. ඔබට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඊට ඔබ දෙන උත්තර මං උත්තර විදිහට දී ගන්න ඕනේ මගේ හිත ඇතුලෙන්. ඊරවස ඒ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් දුන්නොත් මෙන්න මේකයි ඒකට ප්‍රතිචාරය, මේ උත්තරය දුන්නොත් මෙන්න මේකට ඒක මේකයි ප්‍රතිචාරය, මෙන්න මේ උත්තරය දුන්නොත් ඒකට මේකයි ප්‍රතිචාරය. ආදි වශයෙන් පිළිදෙන මං හිතන්නත් ඕනේ. ඔබේ අවධානය දිගටම තියාගෙන යන අවශ්‍ය වෙන විදිහට දේශනා පෙළ ගැස්වන්නත් ඕනේ. මට මේ වෙලාව ඔබෙන් අහන්න බෑ මොකක්ද අර මං කලින් කියපු කාරණාව කියලා. ඒ ඔක්කොම ටික මං මතක තියන් ඉන්නත් ඕනේ. බුලට් ලිස්ට් එකක් හදාගෙන ඇවිල්ලා කරුණෙන් කරුණ දේශනා කරන්නෙත් නෑ. එන විදිහට දේශනා කරන්නත් ඕන. ඔය ඔක්කොම අපේ පැත්තෙන් අපි කරනවා. ඔබේ පැත්තෙන් බොහොම පොඩි දෙයක් කරන්න කියන්නේ. ඒ ටික ඔබේ පැත්තෙන් වුණොත් වෙනතුනේ. අපේ පැත්තෙන් කරන ටික අපි කරනවා. ඔබේ පැත්තෙන් කරන ටික ඔබ පැත්තෙන් කරනකොට ওই දෙක එකට සම්බන්ධ වෙච්ච දැන අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට ලැබෙයි. ඒ වෙන එකක් නෙමෙයි. ඔබට හොඳට මේ දහම අවබෝධ වෙන එක. ඉතින් ඔන්න එහෙනම් ඔබටත් ඒ තෑග්ග හම්බුණා. ඒ පොඩි ස්වාමීන් වහන්සේලා දෙනමට මම තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග දුන්නේ ඇයි? උන්වහන්සේලා ඇවිල්ලා මම නැති දැන මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා දේශනා කරන දහම් කරුණු ඇවිල්ලා මාත් එක්ක කියනවා. ආ දෙන අවවාද පවා. සමහර අය ඇවිල්ලා කියනවා, සමහර දවසල ඇවිල්ලා කියනවා අද අපේ 18 minus ටීම් එකේ 18 minus කියලා කියන්නේ අපේ පොඩි හඳුනන වහන්සේලාගේ ටීම් එකට. දහරදරු නිසා. 18 minus ටීම් එකේ හැමෝගෙම නියපොතු බලලාද කියලා බැලුවා. කපලාද කියලා බැලුවා අපුගුරුවරයා. ඒකත් ඇවිල්ලා මාත් එක්ක නේලා මන්ට අග්ගල මගේ නියපොතු දිහා බලාගෙන කපලාද කියලා. බාන කොච්චර වටනද කියලා අවවාදේ. කපලා නැත්තම් කොහොමත් ඒ ටික අහගෙන ඉවෙලා අත් දෙක එකතු කරලා උන්වහන්සේලාගේ පැත්තට හැලලා සාදුකාරයක් දීලා ඊළඟ මං යනවා මගේ අතින් අනුපාඩු වෙනවා කියලා කල්පනා කරලා බලන්න. දෙන්නේ කවුද කිව්වේ කියන එක මට අදාළ නැහැ. මොකද මම මෝඩෙක් නෙමෙයි. මම කියන්නේ පිළිගන්න සාරිපුත්තන් වහන්සේ කරන දේශනාවද ශ්‍රේෂ්ඨ? ලකුණ්ඩක බද්දී මහරහතන් වහන්සේ කරන දේශනාවද ශ්‍රේෂ්ඨ? කොයි දේශනාවෙන් කොයි දේශනාවක් මහන් ඉන්නවද? මේ සාරිපුත්තන් වහන්සේ ලොකු ඉන්නේ. ලකුණ්ඩක බද්දී මහරහතන් වහන්සේ පොඩි ඉන්නේ. ඒක කොයි දේශනාවද හොඳ දේශනාව? කොයි දේශනාවද ගොඩක් මට නිවනට හේතු වෙන දේශනාව කෝකද? මොකද්ද ලොකු පොඩි කියන්නේ? දහමක් නොදන්නා කමර තමයි ලොකු පොඩි කියන්නේ. දහම වැටෙන පින්තුන ලොකු පොඩි කියලා කියන දේවල් ඔක්කොම කිසි තේරුමක් නැති දේවල් විදිහට පින්තුන හිතින් අයින් වෙලා යනවා. මේ ලෝකේ ආවෝද නැවෝද නැන්නේ පින්තුනේ මේ තියෙන දේ වෙනස් විදිහකට දකින්න අපි හුරු වෙදී. මතකගෙන අපි ජීසති කතා වුණා මේක ගැන. මං ඔබෙන් ඇහුවා මං හොඳ කෙනෙක්ද කියලා. මං හොඳ කෙනෙක්ද මං නරක කෙනෙක්ද? ඔබට බනින මනුස්සයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? සමහර ප්‍රශ්න වල මේ වගේ කීපයක් ඇවිල්ලා තිබ්බා. සමහර අයට නැන්දම් වල ලෙල්ල ප්‍රශ්න. නැන්දම්ම හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? කොයි දිනේ නරක කෙනාලා? කොයි දිනේ හොඳ කෙනාලා? දැන් ඔබෙන් අහුවත් එහෙම මෙහෙම මං අහනවා, මහත්මා ගාන්ධි තුමා හොඳයිද නරකයිද? මොකද ඔබ දෙන උත්තරේ? ඔබ සිරු දෙනම් වගේ කියයි, මහත්මා ගාන්ධි කියලා කියන්නේ හිතා ගන්න බැරි දෙනා හොඳ කෙනෙක් කියලා. මං ඊට පස්සේ අහන ප්‍රශ්නයක් ඔබෙන්, ඇයි? නැදි මහත්මා ගාන්ධිනේ. සාධාරණයිද උත්තරේ? මහත්මා ගාන්ධිනේ. හරි, එහෙනම් අඟුලිමාල කියන චරිතය. අඟුලිමාල මහරහතන් වහන්සේ. හරි, හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? උන්වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඇයි? අඟුලිමාල මහරහතන් වහන්සේ. නැත්නම් අඟුලිමාලනේ. ඒ අඟුලිමාල ඒතර ඉස්සර. ආයතෝ නරක කෙනෙක්. ඒතර අඟුලිමාලද හොඳ, අඟුලිමාලද නරක? නැත්නම් අඟුලිමාල හොඳයිද, අඟුලිමාල නරකයි? දැන් ඔබෙන් ආයේ මට අහන්න වෙනව නේද පින්දිනි? ඇයි ඔබ ඔය උත්තරේ දෙන්න කියලා? මං ඇයි කියන ප්‍රශ්නේ අහද්දී ඔබට දෙන්න වෙනව නේද ඊට වඩා වෙනස් උත්තරයක්? දැන් කෙනාගේ නම කියන එක නවත්තලා ඔබට සිද්ධ වෙනව නේද පින්දිනි ගතියක් ගැන කතා කරන්නේ? මහත්මා ගාන්ධි තුමා හොඳයි කියලා ඔබ කියන්නේ ඇයි? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙද්දී ඔබ නම අයින් කරනව නේද? ඇදලින් එහාට. එතනින් එහාට දෙන උත්තරේ නම වැදගත් නැහැ නේ? මහත්මා ගාන්ධි තුමා හොඳයි කියලා ඔබ කියන්නේ ඇයි? එතුමා මහත්මා ගාන්ධි නිසානේ. මේක තේරුම් ගන්න උත්තරන්නේ. ඇයි ඇයි? ඇයි එයා හොඳ? ආ, එතුමා හරි කරුණාවන්තයි. එතුමා අවෛරයෙන් තමයි වෛරය ජය ගන්න උත්සාහ කරන්නේ. එතුමා මානව හිතවාදියෙක්. එතුමා රටේ ජීවිතයේ සීල දනාත නිදහස ලබා දීම උදෙසා අවිහිංසාවාදී අරගලයක යෙදුණා. ඔය එක තැනකවත් නමක් නැහැ නේද? ඔය හැම තැනකම පිළිදෙන කෙනෙක් ගැන නෙමෙයි නේද ඔය කියන්නේ? හොඳට හිතන මම මේ කියන කාරණා. මේ ලොකු ගැඹුරු දහම් කරුණක් තියෙනතුනි ඔබට පොඩ පොඩ මම මේ අර අම්ම බත් කවන වගේ කටකට ඔබට ගේන්න පුළුවන් බත් ගුලි හද හද මේ දෙන්නේ. මේ මෙතන ඉන්නවා මූ පැටව, ලේන් පැටව, හා පැටව, වට්ටිචි පැටව ඔක්කොම ඉන්නවා. ඔබට ගැළපෙන තරම ඔබ ගන්න. වැඩේ මේකයි, මට ඔබ පේන්නේ. එනිසා ඔබ ඔලුව අනනවා මට පේන්නේ. ඔබ නිකන් නල රැලි ගලන් ඉන්නවා. ඒ කියන්නේ මේකත් හොඳටම තේරෙන්නේ නැහැ කියන එක මට තේරෙන්නේ නැහැ. මේ පැතර ඔලුව අනනවා තේරෙන්නේ නැහැ. මේ පැතර ඔලුව අනනවා මට පේන්නේ නැහැ. ඇස් නිලංකාර වෙලා ඉන්න මට තේරෙන්නේ නැහැ. මම මොකුත් පේන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම තනිකර ඔබේ පිනට බාර දීලා අපි මේ දේශනාව කරගෙන යනවා. ඒකයි කියන්නේ හොඳට පින් කරන්න කියලා. හොඳට පින් කරන්න. ඒකයි පින් ඔබට පින් කළ යුතු මොන જાති පින්ද කරන්න ඕනේ කියන එක පවා මම ඔබට කියලා දෙනවා මේ වෙනකොට. හොඳට දහම දන් දෙන්න. නිකම් පින් කරන්න කිව්වේ නැහැ පින්දනේ. ප්‍රායෝගික නිවන් මඟ අපි කතා කරන්නේ මේ. ඔබට ස්ටෙප් බයි ස්ටෙප් පින්දනේ හැම දෙයක්ම අපි කියලා දෙනවා. ඔබට නෑ කියන්න බෑ ඒකට. කරන්න ඕනේ මොන જાති පින්ද කියලා පින්දින මම දැන් කියන්න පටන් ගන්න ටිකක් කල්. ඇයි? ගැඹුරු දහම් කොටසක් ඉස්සරහට එන නිසා. සුදු ගති ඔබ තුළ ස්ථාපනය කරන්න පින්දින ඒවා ප්‍රගුණ කරන්න අපි කොච්චර දේශනා කරලා තියෙනවා. මේ මම මේ අපි ඔගොල්ලෝ උපගන්න කියන කාරණා නෙමෙයි පින්දින මම මේ කියන්නේ. ඔබ මේ නිවන් මගේ මේ කියන දෙයට අනුව පින්දින අඩියට අඩිය තියලා එනවා නම් පින්දිනේ. ඔබට මේ ධර්ම අවබෝධ කරගන්න බැරි නෑ මේක 100%ක්. ඒකයි මම කියේ මම තේරුම් ගන්න ඉන්නෝ නම් 80%ක් වෙනුනේ 79%න් මම ඔබව නවත්තන්නේ නෑ. ඔබව මම 80% දක්වා අරන් යනවා. ඒ වගකීම අපි ගරගෙන තියෙන දෙයක්. ඔබ නිවනනේ ඔබ අපිට විශ්වාසයෙන් බාර දුන්නේ. ඔබ නිවනේ 75ක් අපිට බාර දුන්නේ නැහැ. 25ක් බාර දුන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට 25ක් බාර දීලා දෙන අනෙක් 25 අපි වෙන දණකින් කරගන්න. එහෙම බාර දුන්නේ නැහැ. එහෙනම් බාර දීලා නැහැ. එහෙම බෑ. බහුබුද්ධි මරණම් බලයි. ගුරුරු ගොඩාක් තියාගත්තොත් අර ආනි හැදෙනාගේ කැඳ හැලී වෙනවා. ඒ හදන කැඳ එක කාටවත් තියා ඒ ආණ්ඩි හැදෙන අය කෙනෙක්ට බොන්න බෑ. ඒ ආණ්ඩිවරු හැවත් ඒ ගුරුවරු හරි ඒ කැඳ හදන්න දායක වෙච්ච හරි බින්දින මේක බිව්වොත් එහෙන් බඩ යනවා. ඒක කියන්නේ ඔබ ගුරුවරු ගොඩාක් ගාවට ගිහිල්ලා මේ වැඩේ කරගෙන හැදුවොත් අන්තිම වැඩේ වරද්දගත් දවසට එක ගුරුවරයෙක්වත් නෑ අපිට වගේ කියන්නේ. ඒක හැන්නේ. දොස්තර කෙනෙක් වාටුවට ලෙඩෙක් අරන් ගියාර පස්සේ දෙන්නුතුනේ. ලෙඩෙක් වාටුවට අරන් ගිහිල්ලා ඇඩ්මිට් කරාට පස්සේ ඒ ලෙඩාට වග කියන්න හොස්පිටල් එකේ ඉන්න දොස්තරවරු නම් දාන්නේ නැහැ. ඒ වාටුව ඉන්න දොස්තරවරු ඔක්කොම නම් දාන්නෙත් නැහැ. සාමාන්‍ය ලොකු වාටුවක් නම් සමහර දොස්තරලා දෙතුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඒ දාන්නෙත් නැහැ. ඒක ලෙඩාට. ඒක දොස්තර කෙනයි නම දාන්නේ. මොද ගුරු බුද්ධිය ලබන්න නම් ඒ විශේෂ වූ ගුරු බුද්ධිය ලබන්න නම් පිටුදුන එක ගුරුවරෙක් ඉන්න ඕනද? ගුරුරු ගොඩක් ගාවට ගියොත් වැඩේ වරදින. ඒකව හොඳට තේරුම් ගන්න. එදා වසාරාධනා කරන දවසෙත් මම ඔබට මතක් කරලා දුන්නා. ගුරුවරයා අඩිය රැටි දිලා යන්න. මගේ ජීවිතේ කවදාකම වැරදිලා නැහැ. මම සාර්ථක වෙච්ච දේවල් විතරයි මම ඔබට කියන්නේ. මම ඔබට කියන්නේ නිකල කොට සල්ලි හම්බ කරන්න කියලා. මොකද ඒකල මම සාර්ථකුන් නැහැ. ඒකයි මම කියන්නේ. සාර්ථකුන් නැහැ කියන්නේ සල්ලි හම්බ කරා. නමුත් සල්ලි හම්බ කරන එක නෙමෙයි සාර්ථකත්වය. ඒක ක්‍රමයේ කියලා දෙන්නේ නැහැ. නැත්නම් පිළිගන්න ඔබ මිලියන පතියෝ කරන්න, කෝටිපතියෝ කරන්න මම ක්‍රමයේ කියලා දෙන්න පුළුවන්. දේශනා පහක් කරන්න. ඒ දේශනාවකට එයි මුළු රටම. මොකද ඒ අවශ්‍ය කරන ප්‍රින්සිපල්ස් ඔක්කොම අපිට මතකයි. අපි දන්නවා ඒක. මේ ලෝකයේ ඉහළ පෙළේ ධනවත්තු වෙන්න අවශ්‍ය කරන මූලධර්මයන් අපි අධ්‍යයනය කරා. අපිව දැනගත පොත්පත් කියෙව්වා. ඒ ධනවතුන් ඇසුරු කරා. ඒවා අපි දන්නවා. හරි, ඒවා කියලා දෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ජීවිතය සාර්ථක කරගන්න හැටි කියලා. මොකද නියම සාර්ථකත් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරු ගොඩක් ගාවට ගියොත් වැඩේ වරදිනවා. එක ගුරුවරයෙක් තෝරගන්න. ඒ ගුරුවරයා අපි විය යුතු නැහැ. මම ඔබට දවසක් එක උපහරණයකින් ඔබ පැහැදිලි කරලා දුන්නා. බොහෝම දක්ෂ සූපවේදිනියෝ තුන්දෙනෙක් පරිපුමාලුවක් හදනවා. හරි ලේසි පරිපුමාලුව නදන් තින මාළුක දෙයක් නැහැ ඒකේ. ඒ පරිපුමාලුවේ පින්තුනේ පළවෙනි සූපවේදියා ලුණු දාන්නේ තමන්ගේ පරිපු හදන ලායේ මුලදී. දෙවැන්න ලුණු දාන්නේ මැදදී. තුන්වැන්න ලුණු දාන්නේ අගදී. එයා තමයි එහෙම තමයි හදන්න. ඒ තුන්දෙනා පරිප්පු මාළු හදන්න. ඔබ පරිප්පු හදන දිගන ගන්න ඕනකමට යනවා පින්තුනේ ගුරුවරයෙක් වගේ. පළවෙනි ගුරුවරයා ගාවට ගිහිල්ලා අහනවා සර් පරිප්පු හදන්නේ කොහොමද? ආයෙත් මං කියලා දෙන්නම් කියලා පින්තුනේ ඒ රෙසිපි එක ඔබට දෙනවා. මෙන්න මෙහෙමයි පරිප්පු හදන්නේ. ඒ රෙසිපි එකේ තියෙන තියෙනවා මුලදිම ලුණු දාන්න කියලා. පැක් විතර යද්දී ඔබට එපා වෙනවා. පැක් නෙමෙයි මුල් හරියද්දී එපා වෙනවා. පැයෙන් පරිපූර්ණ විවරයින් එපා වෙනවා. දැන් ඔබ යනවා දෙවෙනි කෙනා ගාවට. දෙවෙනි ගුරුවරයා ගාවට ගිහලා අහනවා පරිපූර්ණව දන්නවද? පරිපූර්ණව දන්නවද? කොහොමද හදන්නේ? අපි දැන් මේ මැද හරියේ ඉන්නේ. දැන් ලුණු දාන වෙලාව. ලුණු දාන්න. ටිකලා ගියද ඔබට ඒත් එපා වෙනවා. හරියන්නේ. එයාවත් අදහල තුන්වෙනි ගුරුවරයා ගාවට. තුන්වෙනි ගුරුවරයා ගාවට යද්දි පින්කදනි. ඒ ගුරුවරයා පරිප්පුව හදලා ඉවරෙන් ළඟයි. ගිහිල්ලා අහනවා මට පරිප්පුවක් හදන්න කියලා දැන් බැරි. පුළුවන් පුළුවන්. ඔයා හොඳ වෙලාවට ආවේ. කොහොම බලන්න ඔබේ පරිප්පුව? ආ ඉවරෙන් ළඟයි. දැන් ලුණු දාන වෙලාව. ඔය පරිප්පුව කන්න පුළුවන් කාටද? හදපු ඔබට තියා. ඔබට පරිපූර්ණ හදලා දුන්න ගුරුවරයෙක්ටවත් බෑ නේද පිටින් මේ පරිපූර්ණ ගන්න. ඒ නිසා ඒ පරිපූර්ණෙන් ටිකක් අරගෙන හැන්ද කර තියලා ඒ ගුරුවරු තුන්දෙනාගෙන් ඇහුවොත් එහෙම කවුද මේකට මේ පරිප්පු හදන්න කියලා දුන්නේ කා කියලා. ඔය ගුරුවරු තුන්දෙනෙක් එක්කෙනෙක්ව ඉදිරිපත් වෙයි. ඒ තුන්දෙනාම කියනවා අපි නම් නෙමෙයි. අපි නම් කවදාකවත් ඔහොම පරිප්පු හදලත් නැහැ. ඔහොම පරිප්පු හදන්න උගන්වලත් නැහැ. අපි ওই පරිප්පුර වගේ කියන්නේ නැහැ. ඔන්නෝග තමයි ඔබට වෙන්නේ. ගුරුවරු ගොඩක් ගාවට ගියොත් මොකද පේන්නේ? එක ප්‍රාරක් දිගට ගියාම තමයි තමන්ගේ ගවනාන්තයට ලං වෙන්නේ. පාරවල් මාරු කර කර පින්නතනේ පාරවල් 10කින් යනකොට කවදාකවත් ඒ ගවනාන්තයට ලං වෙන්න හම්බෙන්නේ නැහැ. මොකද එක පාරකින් ගිහිල්ලා හරවන්න ඕනේ වංගුවෙන් වමට, අනික් පාරවෙ ගිහිල්ලා හරවන්න ඕනේ වංගුවෙන් දකුණට. එක පාරක මැදකට ගිහිල්ලා ඔබ අහගෙන යනවා වමට හරවන්න කියලා. ටික කාලයක් ගියාට පස්සේ පින්නතනේ ආයේ තව කෙනෙක් අහනවා යාගෙන නෑ නෑ දකුණට හරවන්න කියලා. දැන් කවදාකවත් ඔබට ගවනාන්තයට යන්න හම්බෙන්නේ නැහැ. අරවුන්ඩ් බවුට් එකේ කැරකි කැරකි ඉන්න පුළුවන්. කාලය යනවා. ඔබට පිස්සු හැදෙනවා. එතනින් එහාට ජීවන කරගන්න හම්බෙන්නේ නැහැ මේ කපේට. ඉතින් පරිප්පුවක් හදාගන්න ඕම නම් පින්නතුනි ජීවන කරගන්න ඔබට කොහොම ඉක්මීමක් සංයමයක් තියෙන්න ඕනද? කොයි තරමට පින්නතුනි එක ගුරුවරයෙක්ට පක්ෂපාතී වෙලා ඒ වැඩේ කරගෙන යන්න ඕනද? ගුරුවරයා හරි දීලා කොහොමද දන්නේ? ඒකින් ඔබේ පින්නට බාර දෙන්නවා. සහ යන මාර්ගය තුළ ඔබ බලන්න පින්තුනේ රාගක්කේ ද්වේෂක්කේ මෝහක්කේ වෙනවද කියලා. ඒ යන පාර දිගේ ඒ ගුරුරයාගේ අවවාදන සාසන ලැබද්දී පින්තුනේ ඔබේ රාග ගිනි වැඩි වෙනවනම්. ඒ කියන්නේ ඉස්සර ඔබ හිටිය එක ගැහණු කෙනෙක් එක්ක දැන් ඔබට තව අන්තපුරයක් දාගන්න කියලා හිතිලා අදහසක් පහළ වෙලා. මොකද ගුරුරයා කියනවා ඔහොම නෙමෙයි එක්කෙනෙක් එක නෙමෙයි තව දෙතුන් දෙනෙක් එක්ක හිටියම තමයි මේක හොඳට කරගන්න පුළුවන්. හොඳට මේ ජීවිතේ සැප විඳලා තමයි අතහරින්න ඕනේ. එක ගැහණු කෙනෙක් ඉඳලා හරියන්නේ ඒක දින්න ඕන ගොඩක්. රාගකේද? රාගකේ නෙමෙයි අක්කරත රාග වෙනවා තව ටික දවසකින්. ඔහොම ගියා. ඊට පස්සේ ද්වේෂකේ වෙන්න ඕන. හිතෙන් පෙඟදනේ තරහ මරහ කියන්නේ වයින් වෙලා යන්න ඕන. ඒක බුද්ධ භාෂේ තියෙන්නේ. බුදු කෙනෙක්ගෙන් අසා දැනගත්ත කෙනෙක් නම් පෙඟදනේ මේ දහම් ක්‍රමය ඔබට කියලා දෙන්නේ. උන්වහන්සේ කියලා දුන්න දේවල් ඒ දහම් ක්‍රමය අනුගමනය කරද්දී ඔබට සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ගුරුවරයා බුදුහාඳුරන්ගේ પરම්පරාවෙන් එන කෙනෙක් නෙමෙයි. ඔබට බණටි ගහගෙන යද්දී පින්නේ තව ගුරුවරයෙක් එක්ක තරහ යනවා නම් තව ගුරුවරයෙක්ගේ ගෝලයක් ඔබට ඇවිල්ලා කියන දේත් එක්ක ඔබට කේන්ති යනවා. වෙන ගුරුවරයෙක් දේශනා කරන දහමක් ඔබට වැරදිලා හරි අහන්න සිද්ධ වුණොත් එහෙම පුපුරන්න තරහයි. මොනවද මේ කියවන්නේ කියලා. ඒ බොරුවේ කියන්නේ. ඔවුන් ගිනි තියපල්ලා. ඔවුන්ගේ සිවුරු අරපල්ලා. ඔවුන් සිරගත කරවපල්ලා. ඔවුන් මරපල්ලා. ගහපල්ලා. ඔවුන් රටින් නිරපල දාපල්ලා. ආදි වශයෙන් පින්තුනි. ඔබ ඔය යන පාර දිගේ ද්වේෂයෙන් පුපුර පුපුර නම් යන්නේ. එහෙනම් පොඩ්ඩක් ඔබට නැවතලා බලන්න. සිද්ධ වෙනවා පින්තුනි. මේ ද්වේෂක් හේවෙන පාරකද මේ යන්නේ නැද්ද කියලා. ඒ වගේම පින්නතුනේ හොඳට මානෙන් උදම් වෙනව නම් ওই පාර දිගේ යද්දි ටික කාලයක් යද්දි ඔබ ගුරුවරයෙක් ගණන් ගන්න තත්ත්වයට එනවා. අනික කයරඩ පුප්පගෙන ඉන්න මිනිස්සෙක් බවට පත් වුණොත් එහෙම ගෙදර මිනිසුන් සරවර දාගෙන ගෙම්බර දාගෙන මෙච්චර කාලයක් මීයාගේ ඊටිය ගෙදරටලා අනේ හැමෝටම ඔළුව නවාගෙන බොහොම අහිංසකයි. ගෙදර අන්තිමන තමයි කෑවේ. කාලි වෙල්ල ඔක්කොම හැමෝගෙන් පිඟන් ටික හොදලා කළා. කුස්සියට අතුපතු ගාලා ඔක්කොමත් කළා තමයි තමන්ගේ වැඩක් කරගන්න ගියේ. දැන් එහෙම නැහැ. ඇයි? දැන් දහම අවබෝධලා දැන් වෙනත් පිඟානකුත් ඉල්ලනවා බට්ටික්කන්. අග්‍රශ්‍රේෂ්ඨ කොටස මට බෙදලා තමයි බුදුහාමරුන්ට දානි තියන්න ඕන කියලා කෙනෙක් අදහසක් පහළ වෙලා. මොකද උන්වහන්සේ නම් පිරිනිවන් පාලා මං තාම ජීවිතුන් අතර ඉන්නවා. එහෙනම් ජීවිතුන් අතර ඉන්න කෙනාට තමයි දාන දෙන්න ඕනේ. උන්වහන්සේලා පිරිනිවන් පාලානේ. එහෙනම් මං තමයි අග්‍රශ්‍රේෂ්ඨ. සාරිපුත්තන් වහන්සේට දුන්නත් එකයි මට දුන්නත් එකයි කියලා කියන්න පටන් ගන්නවා නම් එහෙනම් ඔය මෝහක්කේ වෙනව නෙමෙයි. ඔය මෝහක්කේ හිර වෙනවා. අපි කිව්ව බල්ලා මරන්න කියලා. ඒකයි මේ ඔන්න ඔය නිර්ණායකයන් තුන තියාගෙන බලන්න ඔබට හැම වෙලාවෙම ගුරුවරයා හරිද කියලා. ආන්න ඒක ගැන සිහි කල්පනාවෙන් ඉඳගෙන මේ කටයුතු කරගෙන යන්න. එක ගුරුවරේ. ගුරු දෙන්නේ තෝරගන්න එපා. මේ ලෝකෙම ඉන්න ගුරුවරුන්ට පුද සත්කාර කරන්න. දානමාන උපස්ථාන දෙන්න. ලෙඩ දුක කසිනීපයක් හැදලා තියෙනවා නම් පින් දෙන්න ගිහිල්ලා ආයතුම් පැතුම් කරන්න. වේද හෙදකම් කරන්න. හැබැයි මුදල් පසුම්බියේ ගෙදර තියලා යන්න. මේට ආවත් මුදල් පසුම්බියේ ගෙදර තියලා යන්න. ඔබ එන්නකො. ඇවතුම් පැවතුම් කරන්න මුදල් පසුම්බිය අරන් එන්න ඕනේ. පැන් එකක් පූජා කරන්න. කිරිච සිවුරක් මහලා දෙන්න. ඒකදනේ බුද්ධිමත්ත මේ කටයුතු කරගමු අපි. මොකද මෙහෙම මේක මේ බොහොම දුෂ්කර කාලයක්. කාන්තාරයක් මැද්දේ හේම භූමියක් වගේ පේනද නද කාලේ මේ ඉතුරුලා තියෙන මේ නිවන කරගන්න තියෙන ඉතුරුලා තියෙන කොටස. මහා කාන්තාර සදාහරිත කාන්තාර වගේ තිබ්බ කාලයක් තිබ්බ පේනදනේ. තථාගතවරු මේ ලෝකෙ හිටපු කාලේ 80 මහා සව්වන් මේ ලෝකේ රජේපු කාලේ. ඒ කාලේ සදාහරිත වනාන්තරයක්. නමුත් අද කාලේ පින්වතුනි සදා කාන්තාරයක් මැද්දේ පුංචි ෂේම භූමියක්. නිසා බොහොම පරිස්සමෙන් ඒ කටයුතු කරගන්න ඕනේ. ඉතින් එහෙනම් මට කියන්න. ඔබට ඕනේ පින්වතුනි හරිද මේ වැඩේ කරගන්න නම්? අර ගුරුවරු තුන්දෙනෙක් ගාවට ගිහිල්ලා සූපර් වේදිකාව තුන්දෙනෙක් ගාවට ගිහිල්ලා පරිප්පු හදාගත්තා වගේ කරගත්තොත් මොකද වෙන්නේ? ඔබර නිවනත් පරිප්පුවක් වෙනවා ඊට පස්සේ. එහෙම කරගන්න එපා. ඉතින් ප්‍රායෝගික නිවන් මාර්ගය අපි මේ කතා කරන්නේ. ප්‍රායෝගික මේ කරගන්න. අහගන්න ධර්ම පිටින් අනෙක් කාරත් එක බෙදා ගන්න. ඒකෙන් මේ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් පිටින් ඔබට ප්‍රායෝගික මේ කරගන්න හැම පියවරක්ම හැම අදියරක්ම හැම කරුණක්ම ඔබට මේ පැහැදිලි කර කර කියන්නේ. ගැඹුරු දහම එනවා ඉස්සරහට තව. මම කොහොම හරි ගුරු හඳුනන වහන්සේගෙන් තව මේක තව සරල කරන්න පුළුවන් ක්‍රමයක් අහගෙන අපි මොකද අපි දන්නේ නැහැ කොරෝනා දව කොච්චර කාලයක් ඇයිද කියලා. උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ උන්වහන්සේ මේ දවස්වල අපිට දේශනා කරන කරුණු කෙනෙක් ඉස්සරහ තියාගෙන දේශනා කරේ නැත්තම් ගොඩක් දුරට පින් මේ මනුස්සයා තේරුම් ගත්ත දේ හරිද වැරදිද කියලා සෝර බේර ගන්න බැරි වෙන්න පුළුවන්. සාමාන්‍ය දේවල් වගේ නෙමෙයි පින්වතුනි මේ දවස්වල අපි ආරාමයේ ගුරුහාම අපිට දේශනා කරන දේවල් වරදවා තේරුම් ගත්තොත් පින්වතුනි කෙනෙක් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පාව වැටෙන්න පුළුවන්. හිතන්න ඔබ දේශනාවක් අහලා ඉවරනට පස්සේ ඔබ නැගිටලා යන්නේ අම්මා තාත්තා කියලා දෙන්නේ නැහැ කියලා හිතාගෙන. කොහොමද ඒක? හිතන්න ඔබ නැගිටලා යන්නේ පින්වතුනි කර්මඵල කියලා එකක් නැහැ කියලා හිතාගෙන. කෝපපාතික දෙවිවරු කියලා කොටසක් නැහැ කියලා හිතාගෙන. ආන් ඒක කියන්නේ සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙක් තමයි බින්දි මේ ටික ඕනේ කරන්නේ. සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙක් කියලා කියන්නේ බින්දි දසවස්තුක සම්මාදෘෂ්ටියේ නියතෙන් පිහිටපු කෙනෙක්. ඒක අපි කොහොමද චෙක් කරන්නේ? චෙක් කරන්න බෑ තමයි ඉස්සරහ වඩලා හිටියත්. නමුත් අරුතන මේ බින්දි ඔබෙන් ප්‍රශ්න අහලා ඔබ අහන ප්‍රශ්නවලට උත්තර දෙන විදිය බලලා ඔබට අපෙන් ප්‍රශ්න අහන්න කියලා තේරෙන්නේ නැති කොටස් මතකන අපි ඉස්සර දහම් සාකච්ඡා කරේ ඔබ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනකොට මතකද ඔබ වැරදි උත්තරේ ඔබෙන් එන්න පුළුවන් විදිහට අපි ප්‍රශ්න අහනවා මතකද ඔබට ඔබට හොඳට මේක තේරෙනවා වගේ අපිට දැනෙද්දි හැමෝටම මෙහෙම කරේ නැහැ හොඳට මේක තේරෙනවා වගේ අපිට දැනෙද්දි පින්දුනේ අපි ඔබ ගැන තියෙන අනුකම්පාවට හොඳටම මේක තේරලා තියෙනවද කියලා බලන්න පින් සමාහලාවට කටට වැරදි උත්තරයක් එන විදිහට ප්‍රශ්න අහනවා ඒතර ඔබ හරිය ඔබ අතින් කියවෙන්න ඕනේ නෑනේ අපේ හඳුන්නේ එහෙම නෙමෙයි නේක සිද්ධ වෙන ඔබ හන්දේ අහන ප්‍රශ්නේ වැරදියි. ආන්න එහෙම ඔබට කියවෙන්න විදිහට පින්දුන අපි අවස්ථාව හදලා දුන්නා. ඉතින් ඒ අතර හිටියා බොහොම දක්ෂ පිළිසක්. ඒගොල්ල අපිට කියනවා ස්වාමිනේ මේ ප්‍රශ්නේ පොඩි දෝෂයක් තියෙනව නේද? ඒතර අපි දන්නවා මෙයාට තේරලායි තියෙන්නේ කියලා. ආන් ඒ තරමනේ පින්දුන මේක අපි චෙක් කර කර යන්න ඕනේ. නමුත් මං නිරන්තරයෙන් ගුරු හඳුනන වහන්සේට කතා කර අපි discuss කරනවා කොහොමද මේක තව තව සරල කරලා මේක කියලා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකයි මේ පොඩ පොඩ පින්නේ මේ කරුණ අපි ඉදිරිපත් කරගෙන යන්න. ඔබ දිගම යන්නකෝ මේ පාරේ. ළමයිදනේ මේ දවස්වල දේශනාංග 30 ගන්න යන්නේ. මම මතක විදියට ඉතින් අපි දිගටම යන්න. සමහර දේශනා 65 දී ඔබට අවශ්‍ය ටික කියේවි. බුදුම්මේ එතර නම් ඉන්න බෑ. මොකෝ කරන්නේ? එතර ඉන්න බැරි නම් එහෙනම් ඉතින් වෙන ගුරුවරයෙක් තෝරගන්න. කොරෝනා ඉවරුණා නම් අපිට තිබ්බා ඔබ මෙහෙට ගෙනගෙන ඔබත් එක්ක සාකච්ඡා කර කර මේක කරන්න. එහෙනම් ඔබට කියන්න මම දවස් මම දවසක් ඔබට කිව්වා දේශනාවක් අපේ ආරාමේ සීලම ස්වාමීන් වහන්සේලා පෙන්වදනේ උදේ අවදි වෙච්ච ගමන් භාවනා කරලා උන්වහන්සේලා පල්ලහැරි වෙලා ධර්මශාලාවේ හැමෝම පෙන්වදනේ අපි මේ කතා කරන මේ 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 ගැඹුරු දහම හොඳට ප්‍රගුණ කරනවා. ආරාමේ සීලම ස්වාමීන් වහන්සේලා සීලම අනගාරික මහත්තයෝ හොඳට ප්‍රගුණ කරනවා හැමදාම එක දවසක් නෑර හැමදාම පෙන්වදනේ හැම සතිය දවසකම පිළිගෙන උන්නාසලයක ප්‍රගුණ කරනවා. ප්‍රගුණ කරන්නේ මොකටද? එක එක ආකාරයට. මේ දවසක ඔබ ආරාමයට ඇවිල්ලා ප්‍රශ්න අහද්දී කොයි විදිහකටද ප්‍රශ්න එන්න පුළුවන්? ප්‍රායෝගික මේක කොහොමද යොදවන්න පුළුවන්? ආදී වශයෙන් පිළිගෙන දේශනා කරන එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා, වටේ වාඩිලා ඉන්න තව ස්වාමීන් වහන්සේලා හතර පහ නමක්. ඒ වගේ කණ්ඩායම් 10ක් විතර. ධර්මශාලාව පිරෙන්න දේශනා. උන්නාසල ප්‍රගුණ කරනවා පිළිගන්නේ විවිධාකාරයෙන් මේ දහම මේ කතා කරන ගැඹුරු දහම් හරය ඔබට කියලා දෙන්න උන්වහන්සේලා සූදානම් වෙනවා. ඔබට තේරෙන්නේ නැද්ද පිටින් මහා සංඝරත්නය ඔබ වෙනුවෙන් කරන කැපකිරීම පොච්චරද? මේ උන්වහන්සේලා කරන්නේ පිටින් උන්වහන්සේලාටම තේරුම් ගන්න විතරක් නෙමෙයි. ඒකෙන් උන්වහන්සේලා යහපතක් වෙනවා ඒ කාන්තෙන්. ආ ඒක ගැන අහන්න දෙයක් නැහැ. නමුත් පිටින් හැමදාම ওই දේශනාව කරන්නේ. හැමදාම ඉතින් අනිවාර්යෙන් සති දෙකකට විතර සැරයක් ස්වාමීන් වහන්සේ නමකට අනිවාර්යෙන් දේශනා කරනවාමයි. ඒතර උන්වහන්සේ පැහැදිලිව පෙන්වතුනේ අනෙක් ස්වාමීන් වහන්සේලාගේ විවිධාකාරයේ ප්‍රශ්න විතර්ක තර්ක විතර්ක මැද්දේ උන්වහන්සේගේ දේශනා කරන කරුණ නිවැරදි බවට සත්‍ය බවට උන්වහන්සේ ඔප්පු කර කර පෙන්වන්න ඕනේ. අර ඔබට කරා වගේ උන්වහන්සේට වැරදි උත්තර එන විදිහට අපි සමහරවිට ප්‍රශ්න අහනවා. ඒතර උන්වහන්සේට තේරෙනවා මේ ප්‍රශ්නේ වැරදි කියලා. අහපු ප්‍රශ්න හරිද කියලා තේරෙන බින්දු කොච්චර තේරුම් ගන්න තියෙනවද කාරණා? කෙනෙක් අහන ප්‍රශ්නේ අහපු ප්‍රශ්නේ වැරදි කියලා කියන්න ඒ උක්ත කාරණාව මොන තරම් දුරට අවබෝධ වෙලා තියෙනවද? ආන් ඒ තරමට බින්දු උන්වහන්සේලා ප්‍රගුණ කරනවා. ඇයි ඒ? අපි මේ දවස්වල බින්දු හොඳට ආයුධේ මෝහක් තියෙනවා. මොකටද? ඔබ ආවට පස්සේ ඔබට ඇනගෙන 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 යනවා. ඔබට කියන්නේ ඔබ ගාව තියෙන කෙලෙස් වලට. අපි වෙහෙත් ටික හොඳට සාන්ද්‍ර කරනවා. පත අට එකට සිඳුවනෝ පින්වතුනි මේ කාලේ. එතන ආයේ එකෙන් අර ඌරපප්ප අරිෂ්ඨ කල් දේරම රටනවා වගේ තමයි. බිඳුවක් ගත්තා නම් ඇති. හොඳට මේ දවසල ප්‍රගුණ කරගෙන යන්න. එනිසා අපට බය වෙන දෙයක් නැහැ. ඔබ එන්නකෝ. ඉන් සරේ. මේ ප්‍රශ්න දෙක ඉවරුනාට පස්සේ. කිසිම බය වෙන දෙයක් නැහැ පිටුතුනේ. ඒකයි මම කිව්වේ අපිට අවබෝධලා තියෙනවා නම් 80ක්. අපි කවදාකවත් ඔබට 79.9ක් දෙන්නේ නැහැ. 0.1ක් අපිට තියාගන්න. ඒක කරන්න නැහැ පිටුතුනේ. මොකද ඒක නිවන දැන ක්‍රමය නෙමෙයි නිසා. ගුරු මුෂ්ටි තියාගෙන නිවනට යන්න බෑ. ඒ ලෝක ක්‍රමයක් ඒ. ඒ ලෝක ක්‍රම. ඒකෙන් ඇත්තම ලෝකේ දවසෙන් දවස පරිහානියට යනවා. ඇයි? හැමදාම ඉඳලා බලන පරම්පරාවෙන් පරම්පරාවට හැම වෙලාවෙම ගුරුවරයෙක් ගුරු මුෂ්ටියක් තියාගෙන ඉතුරු ටික දෙනවා. එතකොට ඉඳලා බලන්න. දවසෙන් දවස මොකද වෙන්නේ? ඒ ශාස්ත්‍රය මොකද වෙන්නේ? දිනුනා නෑ. නෑ පරිහානියට යනවා. මොකද හැම ගුරුවරයෙක්ම ටිකක් තියාගෙන ඉතුරු ටික දෙනවා. අන්තිම රග කෙලවරට යද්දී ඉදිරියලා තියෙන නකුඩ කැල්ල විතරයි. මොද ලෝකේ ක්‍රමවේද ඒකන පිංගද? නමුත් අපේ ක්‍රමවේද එහෙම නෙමෙයි. එහෙම කරගෙන යන්න බෑ මේ ගමන. මේ ශාසනය පැවත් පවතින නම් පිංගදනේ ධර්ම විනය හොඳාකාරයෙන් බබලවන්න ඕනේ. මේ ධර්ම විනය බබලනකොට තමයි මේ ශාසනය බබලන්නේ. ධර්ම විනය බබලන්නේ නැති කාලේ ශාසනය බබලන්නේ නැහැ. මේක හොඳට ඇරලා තියෙනවනේ මේ වාහන තරමට. විවෘත කරන, සංවෘත කරන තරමට. වහලා ඩිංගක් හංගන තරමට. ශාසනය බබලන්නේ. එනින් කොහොමද ශාසනයේ දීප්තියෙන් හරියටක් දැන් නිවිලා ගිහිල්ලා තියෙන්නේ. තව භාගය ඉතුරුලා තියෙන්නේ. ඒක වෙන්නේ තව බොහෝ කාලයක් මිනිස්සයාගේ හිතසෝපිනේස පවතිනවා. ලෝක සත්වයාගේ හිතසෝපිනේස පවතිනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔබත් ඒ වැඩ පිළිවෙලට සම්බන්ධයෙන් මේ ක්‍රම වේදන අනුගත වෙන්න. ඉතින් මම කියාගෙන ආවේ හොඳට බින්දුනේ මේ ධර්ම දාණය ඔබත් දෙන්න. ඊතර හැමොත් එක්කම බෙදා හදා ගන්න ඉගෙන ගන්න දේවල්. ඒවරෝ පරිසරය හදා ගන්න. මම කිව්ව පොර දවසක් පින් කර කර පින් අදිෂ්ඨාන තියන ඔබට ඉක්මනට ආරාමයට එන්න ලැබේවා කියලා. පිනක් කළ කරන අදිෂ්ඨානය මොනතරම් බල සම්පන්නයිද කියලා අපිට නිරන්තරයෙන් ගුරු හාමුදුරුවෝ වහන්සේ මතක් කරලා දීලා තියෙනවා. ඒ අදිෂ්ඨාන තියාගෙන කටයුතු කරන්න. සමහරට මෙහෙම වෙන්න පුළුවන්. අපි හිතමු යම් දවසක රජයෙන් අපිට අවසර දෙනවා. කණ්ඩායම් කණ්ඩායම් විදිහට ගෙන්න. සතියකට ගෙන්නන්න පුළුවන් අපිට 20යි. එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනව නේද ඔබව පෙළ ගස්වන්න. 20 කණ්ඩායම් වලට කඩලා. එතකොට මේ සමහරලාක් විතර ඔබ දන් දීලා තියෙන තරමට මේ කියන දේවල් ප්‍රායෝගිකව කරලා තියෙන තරමට පින්විතනේ ඔබ ওই පොලිමේ ඉස්සරහට එයි. ඒක අපි හිතලා කරනව නෙමෙයි. එහෙම තමයි වෙන්නේ. කවුද ඒක කරන්නේ? අහපු ප්‍රශ්නයක් අද. දෙවියන් වහන්සේද? ඒ තාම ප්‍රශ්නයක් අද. හේතුඵලවන උපේක්ෂිතනේ දේවල් සිද්ධ වෙනවා. අනේක ඇති වෙන කාරණා. මම ඔබට කිව්ව නේද බන්ධනාගාරේ ගැන කියපු වෙලාවේ. පුංචි කාරණාවක් පස්සේ මතක් වුණොත් කියන්නම් කියලා. ඒක මතක්. අමතකුණා ඊට පස්සේ මාවෙ මෙතන වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ මම මතක් කරලා දුන්නා. මේ ළඟදී වෙනදේ බොහොම රසවත් සිදුවීමක් වුණා. ඔබ තේරුම් ගන්න මේ මොනතරම් පින්විතනේ මිනිසුන්ගේ හදවත් සුන්දර වීගෙනද මේ යන්නේ කියලා. මේ ලෝකෙ පිළිදෙන හැම වෙලාවෙම සමතුලිතතාවය රැකෙන්න එපා. ඒකට කියනවා ඉක්විලිබ්‍රියම් කියලා. සමතුලිතතාවය. මේක කවදාකවත් එක පැත්තකට වැඩි වෙන්න බෑ. එහෙම වැඩි වීගෙන આવත් අග්ගල අනිත් පැත්තෙන් බැලන්ස් වෙනවා. එනිසා මේ ලෝකේ කවදාකවත් හොඳ මිනිස්සු ඕනට වඩා වැඩි වෙන්න බෑ. එහෙම වෙන්න පටන් ගත්තොත් අග්ගල නරක මිනිස්සු වැඩි වෙනවා. ඒකම තමයි අනිත් පැත්තත්. නරක මිනිස්සු වැඩි වෙන්නත් බෑ. එහෙම වුණොත් හොඳ මිනිස්සුත් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ බින්දුන හොඳම මනුස්සය ඉන්න කාලේ තමයි මේ ලෝකේ නරකම මනුස්සයත් අගින්න තියෙන්නේ. මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම මනුස්ස හිටපු කාලේ නෙමෙයිද බින්දුනේ වැඩිම අනන්තරීය පාප කර්ම ගණනක් කරගත් මනුස්සයත් අගින්න තිබුණේ. සංඝ බේදය කරා බුදුන් ගැගෙලේ සැලෙව්වා. පීතෘ ඝාතනයකට දායක වුණා නේද? එයා දිවසේ. වෙන බලන්න. මේ ලෝකේ වෙන්නේ දැන් අපිට සුදු මිනිස්සුන්ගේ ප්‍රගමනයක් දකින්න තියෙනවා. එහෙම වියගෙන යනකොට අනිත් පැත්තේ කළු මිනිස්සුත් වැඩි වෙනවා. අපිට ඒක නවත්තන්න බෑ. ඒ තමයි හැටි. නමුත් එහෙම කියලා අපි සුදු මිනිස්සු වැඩි කරන එක නවත්තන්නේ නැහැ. මොකද සුදු වෙලා තමයි ඒගොල්ලෝ දවසක මේ බව ගමන කෙලවර කරගෙන අරිහත්ත්වයට යන්නේ. තව ගොඩාක් කරුණු බින්දු අපිට තේරුම් කරලා දෙන්න තියෙනවා මේ ලෝකෙ ගැන. නමුත් අපි හීන්සරේ කතා කරගෙන යනවා. මම ඔබට කිව්වොත් එහෙම බුදු කෙනෙක් පහළ වෙන නිසායි දිගටම මේ ලෝකෙට බුදුවරුන්ට පහළ වෙන්න සිද්ධ වෙන්නේ කියලා. ඒ කියපු වචන වලට තේරුමවත් වැටුණාද? බුදු කෙනෙක් වහල් පහළ වෙන නිසායි දිගින් දිගටම මේ ලෝකේ බුදුරුන්ට පහළ වෙන්න සිද්ධ වෙන්නේ. එගනිය ග්‍රීක වගෙන් එකයි මේ දහම තුල පින්දුන අද ලොකු මේ ලෝකේ සිද්ධ වෙන දේවල් අපිට තේරුම් ගන්න. තේරුම් ගන්න පටන් ගන්න තියෙනවා. පොතපත කියවල නෙමෙයි මේ ඇත්තට. එක දහම් කරුණක් වඩන්න පටන් ගත්තට පස්සේ එක දිගට මේ ලෝකේ පින්දුනේ මෙතුවක්කල් වැහිලා තිබ්බ තැන් පේන පටන් ගන්නවා. මේ සමාධියක් එහෙම ලැබෙලා නෙමෙයි. බෑන් ලැබලා එහෙම නෙමෙයි පින්දුනේ. මේ දහම තුලින් ලෝකෙ දිහා බලනවා. බලන විදිය වෙනස්. එච්චරයි. ඒ අපි හිංසනේ කතා කරමු ඉස්සරහට. මොකද පරිස්සම් වෙන්න ඕනේ. මේ සමහර දේවල් අපි කතා කරද්දී අර මම කලින් කිව්වා ඔබ මිත්‍යා දෘෂ්ටියට පත් වෙන්න පුළුවන්. සම්මා නියතෙන් සම්මා දෘෂ්ටියට පත් වෙලා නැත්තම්. නියතෙන් සම්මා දෘෂ්ටියට පත් වෙලා ඉන්න පිරිසකට තමයි තියෙන්නේ හරිනම් මේ කාරණා කියන්න ඕනේ. ඒ නිසා නොපියවා මතුවර කල් දාමු. නමුත් මම මේ කියන්න කිව්ව කාරණා වෙන්නේ බොහොම සුන්දර කාරණාවක්. අපේ හර්ෂ මහත්තයා රචනා කරලා තියෙන සුදු මිනිස්සු පොත් ගැන ධර්මත් ඒ පොත්වලට කරුණු එකතු කරගන්න අපි දායක වුණා. එතුමාට මේ ළඟදී පෙන්වන කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ මාත් එක ළඟදී කතා කරපු දවසක එතුමා කිව්වේ බලයි නැයි මේ බන්ධනාගාරය ගැන කියවලා මතක් වුණේ කියලා. ඒ කාරණාව අපිට කියන්න ඕනේ කියලා. එතන එතුමාට කෝල් එකක් ඇවිල්ලා තියෙන බන්ධනාගාරය. ඒ කියන්නේ එතුමාට එන්න කියලා නෙමෙයි. බන්ධනාගාරයේ රැඳවියෙක්. ඒ මහත්මයෙක් මේ බන්ධනාගාරයේ මේ වෙනකොට සිර දඬුවමට ලක් වෙලා ඉන්න එතුමාට කෝල් එකක් දීලා. මම දැන් මේ බන්ධනාගාරේ මම නම්ගම් කියන්නේ නැහැ. මොකද ඒක සමාහට සුදුසු නොසුදුසු වෙන්න පුළුවන් නිසා ලෝකෙත් එක්ක ගනුදෙනු කරලා හරි පරිස්සම් වෙන්න එපා. කාගවත් හිතිරි දවන්න නැති වෙන්න අපි හැම වෙලාවෙම කතා කරනවා. ඒකයි. ඒ බන්ධනාගාරේ පින්වතුනි ගොඩක් දුරට ඉන්නේ ටිකක් දරුණු මට්ටමේ අපරාධ වලට අසු වෙච්ච ඉරිස් කියලා තමයි මට ආරංචිය ආවේ. ඒ වගේම නිතර නිතර වැරදි වලට අහුවෙලා එහෙම තිරසක් ලු. ලු මේ ඔකම ලු. හොඳයි. මම ගිහලා චෙක් කරලා බැලුවේ නැහැ. ඒතකොට ඒ කතා කරපු එක තර මහත්යෙක් පින්වතුනේ හර්ෂ මහතර කෝල් ඇදලා කියනවලු මහත්යෝ මම සුදු මිනිස්සු පොත කියෙව්වා. ඒ පොත කියෙව්වට පස්සේ මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙච්ච බව මම තේරුණා. මහත්යෝ මේ පොත මං මෙහෙට එන්න කලින් ඒ කියන්නේ මං මේ පොත කලින් කියවුවනම් මහත්යෝ මගේ ජීවිතේ කවදාකවත් මට හිරබත් කන්න සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ මේ මහත්යයා කියනවා පින්වතුනි ඒ පොත කියවලා ඒ පොතේ තියෙන කරුණු ඒත් මාගේ භාෂාවෙන් තමයි කියලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ පරිසර ඉදදී හැදෙන වචන සෙට් එකක් තියෙනවානේ. ඒවල වරදක් නැහැ. තනේ හැටියට කතා කරන්න එපා. හිර ගෙදර ගිහිල්ලා ඉන්න පිටිසර ඔබතුමා ඔබතුමී කියන පටන් ගත්තොත් එහෙම ගුටි ගන්න වෙනවනේ. එහෙම බෑන්. ඒකට ඒකට ගැළපෙන වචන ටිකක් තියෙනවා. ඉතින් ඒ වචන වලින් මේ මහත්තයා කතා කරලා කියන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. විහාර මහත්තයා කිව්වා ඉතින් එතුමා කතා කරේ එතන පරිසරය ගැළපෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එතුමා කියනවා පින්නේ ඒ පොතේ කියව ගන්න කරුණු ඒ වෙන තේරුම් ගන්න කරුණු එතුමා තමන් එකට මේ බන්ධනාගාර ගත වෙලා ඉන්න අනික් රැඳවියන්ට එතුමා අවස්ථාව ලැබෙන ලාවට පොඩ පොඩ කියලා දෙනවා. එතුමා ලොකු බලාපොරොත්තුවක් තියෙනවනේ පින්වතුනි. එතුමා හරහා හෝ වේවා ඒ පොත කෙලින්ම ඍජුවම එතනදී කියවලා හෝ වේවා යමක් ඉගෙන ගත්ත මිනිස්සේ ආය කවදාකවත් ඒ බන්ධනාගාරේ හිරබත් කන්න එන්න ඉඩ තියන්නේ නැහැ කියලා. මන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ අදහසක්ද? එතුමා කියන්නේ යම් දවසක මම මේ බන්ධනාගාරෙන් එළියට ගියොත් මහත්යෝ මම ඔබතුමාට අප වෙනවා. ආය කවදාකවත් මෙහෙට එන්න හේතු වෙන වැඩ මගේ අතින් නම් වෙන්නේ නැහැ. ඒ වගේම මම මේ පොතෙන් ඉගෙන ගන්න කරුණු මාත් එක්ක එකට ඉන්න මේ රැඳවියන්ට මම බෙදලා දෙනවා. මම එයාට අවස්ථාව ලැබෙනකොට කියනවා. මම කතා කරන හැම කෙනාගෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ අය කවදාකවත් මෙතනින් එළියට ගියොත් ආයෙ කවදාකවත් මෙතෙන්ට අඩිය තියන්නේ නැහැ. ආන්ගේ தත්තේ ඒ අයව ගේන්න ඒ අය ලව ඒ පොත කියවන්න උනන්දු කරවන්න එතුමා උත්සාහ ගන්නවා කියලා. අපි සාදුකාරය දිලා අනුමෝදන් වුණා පින්වතුනේ ඒ මහත්යාගේ ශ්‍රේෂ්ඨ අදහසට. එනින් හරිනම් බන්ධනාගාරවල නිලධාරියන්ට රසාව නැති වෙන්න ඕන. ඒක නරක කීව නෙමෙයි. බන්ධනාගාරේ සේවය කරන මේ මහත්ම මහත්මීන් රසාවල් තියෙනවා කියලා කියන්නේ ඒක රටට හොඳ දෙයක්ද? ඒ කියන්නේ මේ රටේ අපරාධකාරයෝ ගොඩක් ඉන්නවා කියන එක. ඒ මිනිස්සු වින්නතුනේ ඇත්තටම කැමති නැතුව ඇද්ද? ඊට වඩා වෙනස් දෙයක් කරන්න. මම කියන්නේ ඇත්තටම මේ වන්දනාකරුවින් ඉන්න පොලිස් නිලධාරි මහතුරු ආදී පිරිස් වින්නතුනේ රට වෙනුවෙන් කරන සේවය මම දැක්කා. මොකද මේ මහතුරු විශේෂයෙන්ම ආගමික වැඩසටහන් සංවිධානය කළා. ඒ වන්දනාකරුවින් ඉන්න රැඳවියන්ට ඒ ආව සංවර්ධනය කරන්න මොනතරම් දෙයක් කරනවද කියලා අපි දැක්කා. අපි නොදකපු දේවල් ඇති නමුත් මම දැකපු දේවල් විතරේ මම කතා කරන්න පුළුවන්. මම දැකපු දේවල් වලින් පින්වතුනේ ඒ පිරිස අර ඉන්න රැඳවියන්ව සංවර්ධනය කරන්න විවිධාකාරයෙන් මානුෂීය පැතිකඩවලින් අධ්‍යාපනයෙන් සාර ධර්ම වලින් ගුණ යහපත්කමින් නීතිගරුක පුද්ගලයෙක් බවට පත් කරන් ඒ හැම පැත්තකින් පින්වතුනේ පෞරුෂය සංවර්ධනය කරන දේවල් අපි දැක්කා. මොකද මම හිතන්නේ මාස 3ක්ද කොහෙද දේශනා වාර 3-4කට මම පින්වතුනේ අපිට වන්දනාකාරයට වඩින අවස්ථාව සැලසීලා ආවා. ඒක අපිටත් ලැබුණු වටිනා අවස්ථාවක්. එහෙිට මිනිසුන්ටත් ලැබිච්ච ලොකු භාගයක්. ඉතින් පස්සේ ඒක අවස්ථාව ගිලිහිලා ගියා. බලමු සමහර දම් දවස් ගණනකදී ඒ අවස්ථාව මතුනොත් අපි ඉතින් ඕන වෙලාවකනේ ලෝකයට යහපත කරන්න නම් ඕන වෙලාවක. ඉතින් අපි හරි රගේ කරා පෙන්වුතුනේ ඒ මහත්මයා දුන්න ඒ කීප ඒ කාරණා ටික. එතන තව කරුණක් තිබ්බා. ඒ මහත්මයාලාට තින්නතනේ, ඒ කියන්නේ බන්දනාගාර රැඳවියන්ට සතියකට සැරයක්. ඒගොල්ල හොඳින් හිටියොත්, එන කාටවත් කරදර කරන්නේ නැතුව නීතිගරුකව ඒ බන්දනාගාරයේ නීති රීති වලට යටත්ව ඉන්න නිලධාරී මහත්ම මහත්මීන්ට ගරුසරු දක්වමින්, ඒ කියන්නේ කියන දේ අහගෙන කටයුතු කරගෙන ගියොත් තින්නතනේ සතියකට වරක් විනාඩි 5ක් දෙනවලු ටෙලිෆෝන් කෝල් එකක් ගන්න. ඒ ටෙලිෆෝන් කෝල් එක ගන්න දෙන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් මේ මිනිස්සු ගන්නෙ තමන්ගේ ගෙදරට. එක්ක තමන්ගේ බිරිඳට නැත්නම් තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට තමන්ගේ දරුවන්ට කතා කරන්න තියෙන කාලය. පින්වතුනි මේ මහත්යයටත් පවුලක් ඉන්නවා. මෙතුවක් කාලයක් මේ මනුස්සයා මේ මහත්මයා සතියට අර හම්බෙන විනාඩි 5 එනකම් බලබලා ඉඳලා තියෙන තමන්ගේ ගෙදරට කතා කරන්නේ. මේ පොත කියවලා ඉවරලා පින්වතුනි ඉවර විශ්වාස කරන්නේ. ඒ මහත්තයා එදා කෝල් එක ගත්තේ අර විනාඩි 5 තමන්ගේ ගෙදරට නෙමෙයි. මෙච්චර වටින කෘතියක්, මෙච්චර වටින මහා සාරධර්ම සාගරයක් මේ ලෝකෙට දුන්න ඒ කතුවරයත් එක්ක මට විනාඩි 5ක් කතා කරන්න තිබ්බනම් මගේ හිතේ තියෙන කෘතඥතාවය ඒ මහත්මයාට පළ කරන්න මන් ලබන අවස්ථාව මොනතරම්නම් මං වාසනාවන්තයිද කියලා හිතලා තියෙනතුනි එදා ඒ මහත්තයා කෝල් එකක් දීලා තියෙනවා. අස්මත් ඒ කියන්නේ එතුමාට එදා ඒ සතියේ ගෙදරට කතා කරන්න හම්බෙලා නෑ. මොකද විනාඩි 5 දෙන්නේ. ඒ විනාඩි 5 පටන් ගත්ත වෙලාවේ ඉවරනකම් පින්වතුනේ ඒ මහත්තයා කියලා තියෙන්නේ ඒ පොතෙන් එතුමා ඉගෙන ගත්ත කරුණු ඒවා එයාගේ ජීවිතේට එයා දැන් යොදා ගන්න හැටි එතුමාත් එක්ක ඉන්න අනික රැඳවියන්ට ඒවා කියලා දෙන හැටි ඒ වගේම හර්ෂ මහත්තයා ප්‍රශංසා කරමින් ඒ පොතට එතුමා කියලා මේ පොත ලියන්න මම තනියෙන් කරපු දෙයක් නෙමෙයි මේ පොතර ගොඩක් අපි කරුණ එකතු කරගත්තා. ඒ ආරාමික වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලාගෙන්. ඒතර උන්වහන්සේලාලත් පින් දිදි. මේ මහත්මයා දෙන්නතනේ පුරා විනාඩි 5ක් තිස්සේ එතුමාට හම් වෙන කාලය එච්චරයි. මහා අගය කිරීමක් කළා පින් දුනේ පොත සම්බන්ධයෙන්. මතක තියාගෙන පින් දුනේ මේ බන්ධනාගාරයක. හේයකතරක බිත්ති හතරක් මැද්දේ කොටු වෙලා ඉන්න මිනිස්සෙක්. ඒ මිනිස්සයා සුදු වෙන පටන් ගත්තා. ඒ මනුස්සයර කරන්න පුළුවන් යහපතේ මනුස්සය කරනවා. මානවයේ මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. මරණ විශ්වාසය. එතුමා යම් දවසක ඔය බන්ධනාගාරයෙන් නිදහස් වෙලා යන ඊට පස්සේ ආයෙ නම් කවර කවදාකවත් ඒ භූමිය පස්පා ගන්න නැති වෙයි. හිර ඇඳුමක් ඇඳගෙන. සමහරට ආවේ එයි. තමන් එකෙකුට හිටපු සහෝදරයන්ට යහපතක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා ඒ පොතෙන් ඉගෙන ගත්ත දේවල් පාවිච්චි කරලා සමහර දේශනාවක් කරන. අන්න ඒකට එයි. එතපි අපිට හරි සතුටක් දැනුණා පින්වතුනේ. මොනතරම් මේ ලෝකෙ මිනිස්සු යහපතක් කරගන්නවද කියලා. ඒ වගේ ඒව තමයි අපි අපිට ඇත්තම ඒව තමයි අපි ලබන තෑගි භෝග. අපි ලබන පිරිකර. මිනිස්සු සතුටෙන් ඉන්නව දැක්කහම පින්වතුනේ ඒ තරම් සතුටක් නෑ අපිට. මිනිස්සු යහපත කරගන්නව දැක්කහම ඒ තරම් අපිට සතුටක් නෑ. ඒ දා දෙවෙනි කාරණාව. තව කාරණාවක් තියෙනවා සම්බන්ධයෙන් කියන්නේ. මරහාෂ් මහත්තයා දුරකථනයෙන් සම්බන්ධ වෙලා තියෙනුනේ මේ කාරණාව කියන වෙලාවේ. පින්වතුනි එතුමා සඳහන් කරනවා අපේ හාම් මේ එතුමාගේ වචනේ මම මේ කියන්නේ. අපේ හාමුදුරනේ මං මේ මහත්තයාට කතා කරපු වෙලාවේ මේ මහත්තයාට මං කිව්වා සර් ඔබතුමාට ඔය පොත ලැබුණේ කොහොමද කියලා. කළා හර්මතය කියාගෙන ගියා. ඒ කියපු වචන වල බින්නතනේ මාව එක තැනක හිර වුණා. දැන් හර්මතය මට කියපු කතාවේ එක තැනක එක වචනයක මම හිර වුණා. ඒ කියන්නේ මම එතනින් හැර ගියේ නැහැ. මම එතන නැවතුණා. ඔබ දන්නවද ඒ වචනේ මොකද්ද කියලා? හර්මතය මට කියනවා එතුමා අර බන්ධනාගාරයේ රැඳවි අඳුන්න කෝල් එකේදී ඒ මහත්තයාගෙන් අහනවලු සර් ඔබතුමාට ওই පොත හම්බුනේ කොහෙන්ද කියලා. ඔබ සිරදනා දන්නව නේද පින්වතුනි සාමාන්‍යයෙන් හර්ෂ මහත්තයා ඔබත් එක්ක කතා කරන විදිහ. බොහොම ගරුසරු දක්වමින් ඔබ කොච්චර ආරාමයේත් එක්ක කුළුපග වුණත් පින්වතුනි මම එතුමාගේ දකින්න විශේෂත්වයක් නේ. ඔබ කොච්චර ආරාමයේත් එක්ක කුළුපග වුණත් ගුරුහාඳුරන් වහන්සේගේ හිස මුදුනේ තියාගෙන ඉන්න තරමට පින්දුන ඔබ ආරාමයට ලැබි කෙනෙක් වුණත් මම පෞද්ගලිකව දැකලා තියෙන දෙයක් තමයි එතුමා කතා කරන්නේ සර් මැඩම් ආදී වශයෙන් පින්දුනේ ඔබට දැක්විය යුතු සියලු ගරුසරු දක්වලා කාදාකත් එතුමා කරට අත දාගන්න හදන ජාති මිනිසෙක් නෙමෙයි. එහෙම වෙන්න එපැයි. අර මොකද සුදු මිනිස්සු සමාජයේ පොතක් ලියපු මිනිසෙක් නේ. සුදු මනස පොත ලියන්නේ සුදු මනස එන්නේ පින්වතුනි. මම ඒ වෙලාවේ දැක්ක විශේෂත්වය පින්වතුනි. උස්මිති පහත්කමකින් ඒ ભેදවලින් තොරව අර බන්ධනාගාරයේ හිටපු රඳවියරත් පවා ආශ්‍රමත ආමන්ත්‍රණය කරලා තියෙන සර් කියලා. මොකක් ගන්නද අනිත් පැත්තට? ඔබ හිතනවාද පින්වතුනි මේ මනුස්සයර ජීවිතේ කවදාකවත් කවුරුත් සර් කියලා කතා කරලා තියෙද? ඒ මහත්තයගේ මල්ටි පෙන් නැති. කවදාකවත් මට කවුරුත් සර් කියලා කතා කළේ නැහැ. කවදාකවත් මට එහෙම කවුරුත් ගරුසරු දක්වලා කතා කළේ නැහැ. ඒත් එහාට ඒ මදිවට මේ මාව සම්පූර්ණයෙන් වෙනස් කරපු මම අදහන කතුවරයෙක් සමහරට එතුමා දන්න තරමින් ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සෙක් වෙන්නේ නැති. සමහරට ලෝක ප්‍රසිද්ධ මිනිස්සෙක් වෙන්නේ එතුමා දන්න තරමින්. මට සර් කියනවා. ඉතින් ඒ සංවාදයේ අවසානයේ පින්දේ මම හර්ෂ මහත්තයට කිව්වා ෆෝන් එකේ. මහත්තයෝ මම ඔබතුමාගේ අහන් හිටපු කතාවේ මම විශේෂ කරුණක් දැක්කා. කමක් නැද්ද මම ඒක ඔබතුමාට කිව්වර කියලා. ඔබතුමා මොකක්ද අනේ අපේ හඳන්නේ කියලා. මම කිව්වා ඔබතුමා මට ඒ කතාව කියාගෙන යද්දි මතකද ඔබතුමා ඒ මහත්තයට කතා කරපු හැටි මට කිව්වා කියලා. එතුමාට ගානක්වත් නැහැ. මොකද්ද මට එහෙම අය ඔබතුමා කිව්වේ සර්ට පොත් කියක් හම්බුනාද කියලා. එහෙමයි අපේ හඳුනේ. දැන් එතුමාට නිච්චි නෑ මොකක් ගැනද මම මේ කියන්නේ කියලා. මොකද පින්දුනේ ඒකෙන් මට ගම්මුනේ එතුමා මේ අර නිකන් බොරුවට කියලා නෙමෙයි. ඒක තමයි එතුමාගේ ඩිෆෝල්ට් විදිහ. ඒ කියන්නේ ඒ මනුස්සයාට ගරුසරු දැක්වීම ගැන එතුමා ආයේ අමුතුවෙන් හිතලා කරපු දෙයක් නෙමෙයි. ඒකයි ඒ සර් කියලා හිතුව කීප එක එතුමාට ගානක් නැත්තේ. ඉතින් මම ඒක මතු කරලා දුන්නාට පස්සේ ආ එහෙම අපේ හන්දනේ මම එහෙම කිව්වා නේද? ඔබ හන්දලට ගොඩක් පිං ඔබ හන්දල ගැසුණු නිසා තමයි යක්කු වගේ හිරුප අපිත් අද හීලා වෙලා තියෙන්නේ කියලා එතුමා කියලා ෆෝන් එක විසන් දෙකට. සුදු මනුස්සය පොත ලියන්න ඕන සුදු මනුස්සයෙක් නේ. එහෙනම් අපිට අපි ගා දිනන හොඳ රේඩාර්. අර මූදුවට අරගෙන රේඩාර් තියෙන පින්වතුනි ගව් ගණන් ඈත තියෙන සබ්මරින් පව අහුවෙන්නේ වට. අපි ගා දිනන වෙන හොඳ රේඩාර්. අපේ රේඩාර් වලට කියන්නේ සුදු ගතිය අහුවෙනවා. මහමෙරු පර්වතයේ මැද තිබ්බත් තියෙන එක සුදු වැලි කැටයක්. මහා කලු ගල් පර්වතයක් මැද තිබෙන එක සුදු වැලි කැටයක් තිබ්බොත් අන ඒකත් අපිට අහුවෙන තරමට පින්වතුනි අපි උත්සාහ ගන්නවා අපි ඒ තැනට යන්න මහන්සි වෙරවිර ගන්නවා ඒ තරමට පින්න අපි සුදු ගතියම දැක දැක ඒවා අගයන්න ඒවා ගුණවනන්න ඒවා අපි තුල පිහිටුව ගන්න අපි උත්සාහ ගන්නවා මම කියන පින්න ඔබත් අන්න ඒ වගේ වෙන්න එහෙම කෙනෙක්ට තමයි පින්න ඔය වගේ පොතක් කියවලා ගන්න තින උඩම හරේ ගන්න පුළුවන් අපිට මතකද යම් දවසක අපේ ගයන් චානක විධාන පත්‍රණ මහත්මයා රචනා කරලා තියෙන අරහතුන් වහන්සේලාගේ පොත් වලින් එකක් අපි තෝරගෙන දාසක ඔබට දේශනාක මම සඳහන් කරා. කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන. කාශ්‍යප මහරහතන් වහන්සේ ඒකසාටක බමුණ වෙලා ඉපදිච්ච අත්බවයකදී එතුමා සහ එතුමාගේ බිරිඳ අතර වෙච්ච සංවාදයක් කළා. ඒ පොතේ නොපල වූ ගුණ කඳ දැක ගන්න ඔබ දක්ෂ වෙන්න කියලා. ආන් ඒ වගේ තේngතනේ. ඔබ සුදු මැග්නට් එකක් වෙන්න. එතකොට ඔබට දකින්න තැන සුදු ගතිය ඔබට පේන්න පටන් ගනී. පිළින් ඇත්තටම සුදු මිනිස්සෙක් කියලා කියන්නේ අනික් අය ගාව තියෙන සුදු ගති දකින්න පුළුවන් මිනිස්සයෙක්. ඉංග්‍රීසි භාෂාවේ ලස්සන කියමනක් තියෙනවා ඒක. It takes one to know one. ඒ කියන්නේ යමක් යමෙක්ව හඳුනා ගන්න නම් ඔබත් එයා වගේ කෙනෙක් වෙන්න ඕනේ. It takes one to know one. It takes one to know one. එතෙ එදා ඒ දුරකථන සංවාදයෙන් පස්සේ මම ගොඩක් කල්පනා කරා ඒ වෙච්ච සිදුවීම් මාලාව ගැන සහ අපිට කොච්චර සතුට වෙන කරුණ තිබ්බද කියලා ඒ තියෙන ඒ සම්පූර්ණ විස්තරේ තුල අවසාන වශයෙන් පින්වතුනි මගේ හිතට අප්‍රමාණ ප්‍රසාදයක් නැගිච්ච කාරණා තියෙනවා ඒ තමයි අර මහත්තයාගෙන් අපේ හර්ෂ මහත්තයා ප්‍රශ්නයක් අහලා තියෙනවා කොහෙන්ද පොත හම්බුනේ කියලා ඒ පොත හම්බෙලා තියෙන්නේ අපේ පින්වත් පිරිසක් ඒ කියන්නේ ඔබ අතරින් පිරිසක් එකතු වෙලා පින්වතුනි මම හිතන අපේ ගොඩදුරට ඔබේ ඉංග්‍රීසි දේශනාවලට එහෙම සම්බන්ධ වෙන කණ්ඩායමක් එකතු වෙලා පින්වතුනි ලංකාවේ බන්ධනාගාරවලට ඒගොල්ලගේ විෂන් එක තියෙන ඒගොල්ලගේ දැක්ම තියෙන පින්වතුනි බන්ධනාගාරයේ හැම නිලධාරියෙක් අතටම මේ පොතක් යන්න ඕන කියන තැන මම හිතන්නේ මහත්මීන් මේ වැඩසටහන තුල ඒක මහා අති දැවැන්ත ප්‍රොජෙක්ට් එකක් වෙන උතුම් හිතා ගන්න බැරි තරම් කී දෙනෙක් නම් ඇද්ද? සේවක පිරිස. නැවතේ හැම කෙනෙක්ගේ අතරින් පින්තුනේ මේ සුදු පොතක් සුදු මිනිස් පොතක් කියනන මොකද ඒකට හේතුව? පින්තුනේ ඇත්තටම මේ රටේ ලොකු දෙයක් කරන පිරිසක් නේද? බන්ධනාගාරවල ඉන්න නිලධාරී මහත්මීන් කියලා කියන්නේ. පින්තුනේ ඒ මිනිස්සුන්ගේ ස්වභාවයට නේද පින්තුනේ ඒ බන්ධනාගාරයෙන් එළියට එන මිනිස්සුපත් වෙලා එන්නේ? ඉතින් යකෙක්ව දමනය කරනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ආලෝක යක්ෂයව දමනය කරන බුදුහාඳුරුම ඕනේ වුණා. බුදුහාඳුරුමම ඕනේ වුණා අපි හිතුවේ. යකු දමනය කරනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒක දණ්ඩෙන් මුගුරෙන් හීයෙන් පොරවෙන් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වචනවලට. ඒ වචනේ පින්වතුනි දෙන්න ඕනේ හෘදයාංගම කමෙන්. ලෙන්ගතු කමෙන්. දයාවෙන් උතුරායන කරුණාවෙන් සෙනෙහසින් තමන්ගේ සහෝදරයෙක් මේ ඒ සහෝදරයා මං කොහොම හරි ගොඩ දාන්න ඕනේ දවසක මං කිරි බීපු අම්මා මේ දවසක මට අයනු අයන කියලා දුන්න තාත්තා මේ මයි ගුරුවරයා මේ උතුරා ගීපු ආදරය දයාව කරුණාව ලෙංගතුකම පිරුණු හදවත් වලින් තමයි පින්තුනේ ඒ වගේ දරුණු මිනිස්සුන්ව මෙල්ල කරන්න පුළුවන් මොකද ඇත්තටම දරුණු මිනිස්සෙක් නෙමෙයි නෝ ඉන්නේ දරුණු ගතියක් ඒ ගති අයින් කරනවා පින්තුනේ හොඳ සබන් જાතියක් තියෙනවා ඒ කුණු අයින් කරන හොඳ සබන් තියෙනවා හොඳ දහමක් තියෙනවනේ දරුණු ගතිය අයින් කරන්න හොඳ ඔසුවක් තියෙනවනේ පින්තුනේ ලෙඩේ අයින් කරන්න ලෙඩාව බේරගෙන ලෙඩේ අයින් කරන්න ලෙඩාව බේරගන්න පින් ඔසුව තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ ලෙඩයි ලෙඩෙයි වෙන්කල් හඳුනගන්න බැරි වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ ලෙඩයි ලෙඩෙයි බේරගන්න බැරුණාට පස්සේ තින් උතුනේ ලෙඩේ නිසා විපතට පත් වෙච්ච පිරිස කවද මරන්නේ ලෙඩාව මරනවා එහෙනම් අපේ තන්දනාගාර පද්ධතිය තුල තින් උතුනේ ඉන්නෝනේ සුදෝසුදු මිනිස්සු නේද නිලධාරි මහත්තුරු මහත්මිය එහෙම නැහැ කියලා නෙමෙයි මේ කිව්වේ මොකද වෙන්නේ නැද්ද ගොඩාක් මේ මහත්තුරු අතරේ ඒ වගේ ඒ පොතක් ගිහිල්ලා තියෙනවා ඒ වගේම පොලිසිය හමුදාව ආදි වශයෙන් ඒ අංශවලට පින්නතුනේ හැම පුස්තකාලයකටම වගේ ඒ පොතක් ගිහිල්ලා තියෙනවා ඉතින් ආශ්‍රම මහත්තය බලාපොරොත්තු වෙන්නේ පින්නතුනේ මේ මිනිස්සුන්ට මේ යහපත සිද්ධ වෙයි කියලා රටතුර අපේ රටතුර අපේ දේශය තුර පින්වතුනේ මේ සාරධර්මවල ಗುಣ වගාවක් සාරධර්ම ಗುಣ වගාවක් නැවත පුනර්ජීවනයක් එකට ලැබෙයි කියලා. එතුමාගේ බලාපොරොත්තු දින එතුමාගේ ජීවිත කාලය තුල පින්වතුනේ අපේ සීහෙල ගතිය ආපහු සැරයක් නගා සිටවන පණ ගන්වන්න. එතුමාගෙන් මේ වෙන්න ඕන කොටස එතුමා කොහොම හරි දිවිහිමෙන් කරනවා කියලා. ඒක තමයි එතුමාගේ බලාපොරොත්තු. එතුමා අපිට කියන්නේ ඔබ වහන්සලා අර්ථයෙන් ධර්මයෙන් කරන් මම පොතපත වලින් මර කරන්න පුළුවන් විදිහට මම කරන්න. ඉතින් මේ හැම දෙයක්ම පිටිපස්සේ පින්නතනේ. ඔබත් ඉන්න බව මතක් කරලා දෙන්න මම ඒක අන්තිම කාරණාව කිව්වේ. මොකද ආර්ජ මහත්තයා පොත ලිව්වට මොකෝ ආර්ජ මහත්තයාට බෑනේ පොත අරන් ගිහලා හැම වන්දනා කරගෙන දෙන්න. මොකද ඒ පොතක් මුද්‍රණය කරන්න ව්‍යාප්ත කරන් බෙදා හරින් ඒවට යම් මුදලක් යනවා. එතකොට පින්නේ ඒ පොතක් අරගෙන සුදු වෙච්ච මිනිස්සෙට විතරයි හිතෙන්නේ. තව මිනිස්සෙක් සුදු කරන්න මම උදව් කරන්න ඕන කියලා. ආන් ඒ වගේ පිරිසක් තමයි පින්නේ මේ වගේ දැවැන්ත වැඩසටහන් වත හිත දීලා තියෙන්නේ. මට ආරංචි විදිහට මේ වෙනකොට රටේ ප්‍රසිද්ධ පාසල් ගණනාවකටම පින්නේ හැම ගුරුවරයෙක්ගේ මතකට පොතක් යන තැනට කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකට මැදිහත් වෙලා කටයුතු කරලා තියෙන්නේ ඒ පාසල් වල ආදිශිෂ්‍ය සංගම් වල ආදිශිෂ්‍යෝ ආදිශිෂ්‍යෝ ආදිශිෂ්‍යාව පොත ගත්තා ඒ පොත කියෙව්වා තේරුණා මේ වගේ දෙයක් මගේ ජීවිතේවත් කියවන්න හම්බෙලා නැහැ අපේ සීහල ගති මේ වගේ දෙයක් තමයි අපේ දරුවන්ට තෑගි දෙන්න ඕනේ රුපියල් 7 විතරක් දරුවන්ට දුන්නා කියලා දරුවන්ගේ ජීවිත සාර්ථක වෙන්නේ නැහැ දරුවන්ට උගන්නන ජීවිත වෙන හැටි විවාහයක් වෙලා තමන්ගේ ආදරණීය බිරිඳට සලකන හැටි තමන්ගේ ස්වාමි පුරුෂයාට සලකන හැටි දරුවෙක් අම්මට තාත්තට සලකන්න ඕන හැටි ගුරුවරුන්ට සලකන්න ඕන හැටි දුගී මගී යාචකා දීන්ට පින් උතුනේ සංග්‍රහ කරන හැටි වරදක් වුණාම සමාව ඉල්ලන හැටි කරුණාවන්තකම දයාව ලෙංගතුකම ආදරයේ සෙනෙහස මේ සුදු ගති ඒ වගේම පින් උතුනේ අපේ රටේ අපිම නොදැනුවත්කම නිසා කරගත වැරදි රට පරිහානියට යන්න හේතු වෙලා තියෙන සාධක මේ රට නැවත සැරයක් ගොඩ දාන මේ රට සාර්ථක කරගන්න මේ රට යහමගට ගන්න කරන්න ඕන දේවල් ඒ ඔක්කොම පින්දුනේ අපේ ආදි සීලය ගාව තිබ්බා මොකද ඒ අය පින්දුනේ ආර්යයන් වහන්සේලා ඇසුරු නසු කරගෙන හිටියේ ඉතින් ආන්ගේ ක්‍රමවේදයේ ආපවසරයක් අද කාලේ මේ නූතන සමාජයට මේ නූතන සීහලුන්ට ලබා දීලා නව ජීවයක් නව පන්නරයක් නව සීහල ආරයක් පින්වතුනි අපේ රට තුළ බිහි කරන එක තමයි එතුමාට ඕන්ලා තියෙන්නේ ඒක තමයි ඔබටත් ඕන්ලා තියෙන්නේ ඒ නිසා තමයි ඔබ මේ වගේ වැඩ හස තනඩවද හිත දෙන්නේ ඉතින් මට ඒක අන්තිම කාරණා හොනන තුනේ පුදුමාකාර සතුටක් මට මතක් වුණේ. මොකද ඒ පොත එතුමාගේ අතට ගිහිල්ලා තියෙන්නේ අපේම බණහන ඔබ වගේ පිරිසක් ගෙදායකත්වයෙන්. දැන් ඔබ එන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පින් ඔබ වෙනස් කරේක මිනිස්සුගේ ජීවිතයක්ද කියලා. පින් එක මිනිස්සෙක්ව හරකෙක් වෙන එක නැවතුවොත් ඔබ හරක් කීයක් බේරුවද? නිකන් කල්පනා කරලා බලන්න. එක මිනිස්සෙක්ව හරකෙක් වෙන එක නැවතුවොත් ඔබ හරක් කීයක් බේරුවද? එහෙනම් පින් හරක් 100කට අපේ දානේ දෙනවට වඩා එක මිනිස්සෙක් හරකෙක් වෙන එක නැවතුවොත් එහෙනම් උතනේ ලැබෙන පින කොච්චරයිද කියලා ඔබ හිතලා බලන්න. දැන් එහෙනම් කල්පනා කරලා බලන්න. මිනිස්සෙක් ඉන්න. ඒ මිනිස්සෙ මෙච්චර කාලයක් සමාජයේට වින කන්දපු කෙනෙක්. දැන් ඒකට දනුවන් ඉදිනවා. නමුත් යම් දවසක ඒ දනුවන් ඉවරලා ආපහු සමාජයට මුදා හැරියට පස්සේ සමාජට ආපහු සරලකෙක් වෙන්න පුළුවන්. මොකද ආය යන්නේ මොන පරිසරයටමද? මේ පරිසරයටම නෑ යන්නේ. පරිසරය නිසා නම් පින්වතුනි මිනිස්සු හිතන පතන විදිය වෙනස් වෙන්නේ. අපි ගිය සතියේ කතා වුණා. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. ඕවා හිතක බහින්නේ පින්වතුනි හැදෙන පරිසරය නිසා නම් ඒ කොච්චර හැදුවත් පින්වතුනි මිනිස්සු කාපව ගහ ආපහු සරලක ගිලා මේ පරිසරය රට හරියට පස්සේ මොකද වෙන්නේ? ආපහු සරලක පින්වතුනි මිනිස්සු වෙනස් වෙනවා. ගති නියත වෙන තාක්කල් පින්වතුනි මිනිස්සු වෙනස් වෙනවා. ගති නියත වෙන්න නම් පින්වතුනි මනුස්සයාට හිතෙන්න ඕන ගිහිලා කල්යාණ මිත්‍රයෙක් ඇසුර පතන්න. කල්යාණ මිත්‍රයෙක් ඇසුර පැසුවොත් විතරමයි පින්වතුනි මනුස්සයෙක් ගති නියත වෙන්නේ. මොකද පළවෙනි ගති නියත වීම තමයි කෙනෙක්ගේ සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ඒක රාරයන් වහන්සේ නමගේ ඇසුර පතන්න ඕනේ. ඇසුර ලබන්න ඕනේ. ඒකට හිත හැදෙන නම් පින්වතුනි ආරයන් වහන්සේ නමකගේ ඇසුර ලබන්න අවශ්‍ය කරන චේතනාව ඒ අදහසේ මනුස්සගේ හිතේ බහින්න ඕනේ. කවදාකවත් කළු හිතකට එහෙම හිතෙන්නේ නැහැ. බණ ටිකක් අහන්න ඕන කියලා බින්දි කවදාක කළු හිතකට හිතෙන්නේ නැහැ. මහ සංඝරත්නයට දානය පූජා කරගන්න ඕන කියලා බින්දි කවදාක කළු හිතට හිතෙන්නේ නැහැ. අම්මට වඳින්න ඕන කියලා කවදාක කළු හිතකට හිතෙන්නේ නැහැ. පිනක් දහමක් කරගන්න ඕන කියලා කවදාක කළු හිතකට හිතෙන්නේ නැහැ. ඒව හිතෙන්නේ සුදු හිතවලට. එහෙනම් බින්දි මිනිස්සෙක්ගේ කළු හිතක් සුදු හිතක් බවට පත් කෙරෙව්වොත් ඒ මිනිස්සයාව කොයිතරම් අගාධයකින්ද ඒ බේරුවේ කියලා ඒකට ආතහිත දීපු හැම පින්වත් දායක දායකාවක්ම මේ මොහොතේ කල්පනා කරගන්නවා හොඳයි. ඒ මනුස්සයාගෙන් වෙන්න සිද්ධ වෙන්න තිබිච්ච වැරදි කීයක් ඔබ වැළැක්වුවද? ඒ වෙන්න තිබිච්ච වැරදි වලින් පින්වතුනි කී දෙනෙක්ගේ ජීවිතවලට හිංගි හිංසා අනතුරු වෙන්න තිබ්බද? ඒව කීයක් ඔබ වැළැක්වුවද? ගැහුවක් ගහනවමනේ පින්වතුනි. එහෙනම් ඔබ ගැහිලි කීයක් නැවතුවද? ආපසු ගැහිලි කීයක් ඔබ නැවතුවද? එක පොතකින් ඒ පොත ඒ මනුස්සයාගේ අතට යන්න කියලා ඔබට පහළ වෙච්ච අදහසෙන්. ඉතින් මේකකට අපි කියලා නෙමෙයි. අපි පොතට කරුණ දුන්න ඇත්තරයි. අපි දන්න ධර්මයෙන් අපි කරුණ දුන්නා. ඒවත් එකතු කරගෙන හස මහත්තයාට හැඟිච්ච අදහස එතුමා මේ පොතට නගලා තියෙනවා. නමුත් ඒ බන්ධනාගාරයේ ඉන්න රැඳවියන්ගේ අතර පින්වතුනි මේ පොත පත් කරන්න ඕන කියලා පහළ වෙච්ච අදහස මේ දෙවිබඹුගේ සාදුකාර නැගෙන අදහසක් නෙමෙයිද කියලා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මොකද මේ දෙවිවරු අහක හැරලවත් නැත්නම් හීනෙන්වත් වැරදිලාවත් බලන්නේ නැති පැත්තක් වෙන්නේ නැති නේද පින්වතුනි? ඒ කළු ගොඩක් තියෙන තැනක්. එහෙනම් ඒ කළු ගොඩ අතර පින්තුණි එක සුදු ආලෝක කදම්බයක් හරි පේන්න පටන් ගත්තොත් දේවබඹුන්ගේ නැගෙන ආශිර්වාදය කොහොමදද? ඒ නැගෙන ආශිර්වාදය කොහොමදද? ඒකට දායක වෙච්ච යම් පිරිසක් ඉන්නවා දිනේ ඒකට නැගෙන ආශිර්වාදය කොච්චරද? ඒ වෙනුවෙන් ඒ අයට දින ඔන්නෝව තමයි අපිට දෙන පඳුරු. මම මේ කියන්නේ දැන් හැමෝම පොත් අරගෙන හැමදාම බෙදන්න ඕන කියන එක නෙමෙයි. මම මේ කියන්නේ මේ 15 වෙනි අදහස මොනතරම් ශ්‍රේෂ්ඨයිද කියලා. තව මිනිසුන්ට යහපතක් කරන සත පහක්වත් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද පින්වතුනි. පිරිසක් එකතු වුණා. තම තමන්ට පුළුවන් මට්ටමින් හැමෝම දායක වුණා. ලෝකයා යහපත කරන්න. අද වෙනකොට ඔබ දන්නේ නැහැ නේද එයාගේ නම් මොනවද කියලා. එහෙනම් ඒ පොතකවත් පින්වතුනි නමක් සඳහන් කරලා නැහැ. ඒ පොත් පූජා කරේ කවුද කියලා. ඒ පොතේ තියෙන එකම නම. ඒ පොතේ කතුවරයාගේ නම විතරයි. කව වෙනවද වින්දුනේ? මිනිස්සු වෙනස් වෙලා තියෙන තරම්. ඒකට හේතුව වින්නේ මේ මිනිස්සු ප්‍රායෝගිකව මේක කරන නිසායි. ඔබට මතකයි ගුරු හාමුදුරුවෝ දවසක අපිට ඔබට ඔබ සිහි දනන මතක ඔබට අභියෝගයක් දුන්නා දරුවෝ දෙන්නෙක් හදන්න කියලා. මතකද? දහමට හේන් සැරේ පිරිසක් නැඹුරු කරවන්න කියලා. ඒ අතර ඔබට හිතෙන්නේ නැති පින්වතුනි මම අල්ලපු ගෙදර මනුස්සර කියලා කතා කරලා බලන්න ඕනේ. මගේ අයියා ඉන්නවා එයා බණ අහන්නේ කොහමද මං අයියර අයියව කතා කරගෙන හීන් සැරේ ආරාමයට එක්කන් ඇවිල්ලා පොඩ්ඩක් මිනිහා බණට දහමට නැඹුරු කරවන්න ඕනේ. මගේ අම්මට තාත්තට උදව් කරන්න ඕනේ. මගේ ස්වාමි පුරුෂයාට බිරිඳට පොඩ්ඩක් උදව් කරලා බලන්න ඕනේ. මගේ දරුවෝ තාම බණ අහන්නේ මං ඒව නැඹුරු කරන්න ඕනේ. පින්වතුනි ඔබට ඔහොම හිතුණ ඇති. සාදු සාදු. තව තවත් ඔබට එහෙම හිතේවා. පින්වතුනි ඔය අතර පිරිසකට හිතුණා මගේ අම්මත් නෝන, තාත්තත් නෝන, අයියත් නෝන, මල්ලිත් නෝන, අක්කල නංගිලා කවුරුත් නෝන, මගේ දරුවොත් නෝන, මගේ ගුරුවරුත් නෝන, කිසිම දායකත්වයක් මට නැති. කිසිම සම්බන්ධයක් මට නැති. නමුත් මුළු සමාජයකින්ම බැනුම් අහන. මුළු සමාජයකම සාපෙලද. සමහරලාට අවාසනාවන්තකම නිසා වැරදි වලට අහු වෙච්ච යම් පිරිසක් ඉන්නවා මේ ලෝකෙ. එයා ගැන බලන්න කවුරුත් නැහැ. අපි යන්නම් නම් AI ගැන බලන්න. දෙන්නේ පිරිසකට එහෙම හිතුණා. සාදු කියන්න කට මදි නේද දෙන්නට? අමෙරිකා කියන්නේ. ඔන්නෝ තමයි අපිට දෙන පඳුරු. ගුරු පඳුරු. ඔවාබ කරද්දී මේ අපේ මූණේ නැගෙන හිනාව නගන්න බෑ පින්විතනේ මේ ලෝකේ තියෙන ප්‍රණීත මාහාරය අපිට පූජා කරලා. මේ ලෝකේ තියෙන මිල අධිකම සිවුරු ඇරන් ඇවිල්ලා පින්දින මට පූජා කරා. දැන් මගේ මේ මූණේ තියෙන හිනාව ඔබට ගන්න බෑ මගේ. මේ ලෝකේ තියෙන ලොකුම සංඝාවාසය මට හදලා දුන්නා. ඒක රත්තරන් වලින් හදලා තිබ්බත් එන්නුතුනේ. ඔබට බෑ. මගේ මූණේ මේ තියෙන හිනාව ගන්න. ඒක කරන්න නම් ඔබට සිද්ධ වෙනවා. ඔබ වගේම අසරණ කමකට පත් වෙලා ඉන්න. දුකට පත් වෙලා ඉන්න මේ ලෝක සත්‍යය ගැන හිතලා එයාට අහමුද කරා. අනේ ඉතින් අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා. මොකද එතකොට අපි දන්නවා ඔබ යහපත කරගෙන කියලා. මොකද තමන්ට යහපත කරගත නැති කෙනෙක්ට තව කෙනෙක් යහපත කරන්න පුළුවන්. ගිනි නිවන්න බෑ. ඉන්නරවලට අපිට පේන නම් පින්වතුනි යම් තැනක ගින්නක් නිවෙනවා කියලා. අපි හොඳටම දන්නවා ඒ ගින්න නෙවෙයි මොකක් කියලා. මොකක් කියලා? වතුර කියලා. අපි හොඳටම දන්නවා ගින්නක් ගාවින් සූස් ගාලා සද්දයක් එද්දි ඒ ගින්නට කවුරු ගිනි දැම්ම නෙමෙයි කියලා. ඒ ගින්නට වතුර දැම්ම කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් එතන වතුර තිබ්බා. ඉතින් ඔන්න ඔය අපි ඔපෙන් බලාපොරොත්තු වෙනවා. ආන් ඒ වගේ නබ සී කල්පනායෙන් කටයුතු කරනවා නම් කොටින්ම පිළි මේ ප්‍රායෝගිකව මේක කරන්න ඔබ මහන්සි ගන්නවා නේද? පිළි ඔබට මේ නිවන ඒකාන්තයෙන්ම ගෝචර වෙනවා. මම ඔබට පොරොන්දු වෙලා තියෙනවා. අපි ඔබ පිළි අදීරෙන් අදීර මේ නිවන් මගේ ඉස්සරහට අරන් යන ඔබ බය වෙන්න එපා. ගැඹුරු දහම් කරුණු පිළි අපිට කියලා දෙනවා බය වෙන්න එපා. ඔබ හිතන්න එපා ඔබ අපි දැන් ඔබට මේ ලෝකේ නිකන් හොඳ වෙන්න විතරක් බණ කිය කී ඉන්නවා. මෙතනින් එහාට ඉවරද දැන් තව දුරටත් යන්න නැද්ද? ඔබ අහසට ඔච්චරද තේරලා දෙන්නේ? එතනින් එහාට බහල මොකද අවබෝධ වෙන්නේ නැද්ද? එමිතන් එපා පෙන්නුම්. හොඳට දුර පයින්න නම් මනුස්සයෙක් ඉස්සෙල්ලා කොයි පැත්තට දුවන්නේ? පයින් පැත්තටද? ආපස්සටද? තේරුම් ගන්න. දුන්නක් ඈතට විදින්න නම් පින්වතුනි ඉස්සලා දුන්න අදින්න ඕන කොයි පැත්තටද? යන පැත්තටද? අනිත් පැත්තටද? දුන්නක් පස්සට අදින තරමට අතහැරියාම යන දුර වැඩි. ඒකයි. පින්වතුනි අපි මේ හැම දෙයක්ම කරන්නේ හොඳ ප්ලෑන් එකකට හැටි. අපර හිතෙන්නේ නැද්ද අපි හොඳ ප්ලෑන් එකකට වැඩ කරන පිරිසක් වෙන්නේ නැති කියලා? ඔබ දන්නවනේ අපේ අතීතය ගැන. ඔබ දන්න බින්න අපි මේ අහසෙන් කලාපත් වෙච්ච පිරිසක් නෙමෙයි කියලා. හොඳට ඉගෙන ගියාගෙන හොඳ දැනුමුතුකම් තියෙන ජීවිතේ ගොඩාක් අද්දකින් ලැබපු. ඒ කියන්නේ වයසින් නෙමෙයි වුණාට ලෝකේ බොහෝ තැන්වලට ගිහිල්ලා බොහොම අද්දකින් සම්භාරයකින් පෝෂණය වෙච්ච පිරිසක් අපි. අලික එක්කෙනෙක් නෙමෙයි පින්න මේක එකම දෙයක්ව කරන්නේ. ලොකු පිරිසක් එකතු වෙලා තියෙනතන. ඒ නිසා අපි ගොඩ පිරිසක් එකතු වෙච්ච තැන. ගොඩදොර පින්න අපිට වර්ධින දින ඉඩකඩ අඩුයි. වර්ධින්නේ නැහැ නෙමෙයි. වර්ධින්න පුළුවන්. නමුත් වර්ධින දින ඉඩකඩ අඩුයි. මොකද අපි කවුරුත් අපේ තනි මතයට වැඩ කරන්නේ නැහැ. අපි සාකච්ඡා කරනවා දේවල්. හොඳ දැනුම් තේරුම් තියෙන. හොඳ අත්දැකීම් තියෙන. පිරිසකින් අපි නිතර මේවා අහ කියා ගන්නවා. සාකච්ඡා කරනවා. අපි පොතපත ඇසුරු කරනවා. එදා අපි ඉඳන් මම ගිහි කල කියවපු පොත්පත් ලෝකේ සාර්ථක වෙන්න අදටත් මම ඒව කියවනවා. ඒව කියවන ගමන් පින්වතුනි ඔබට ප්‍රායෝගිකව මේ කරන කරගන්න අවශ්‍ය වෙලා තියෙන දේවල් ඔබට අමාරු වෙලා තියෙන දේවල් ඒවත් පාවිච්චි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මත් පාවිච්චි කරලා ඉන්නේ දෙකම මුසු කරලා ඔබට අර ළමා පැණිය වගේ ගිලින්න පුළුවන් බොහොම පහසුවෙන් ගිලින්න පුළුවන් වෙන්න නැත්නම් අර ලේන් පැටව හා පැටව මෝ පැටව ආන් ඒ වගේ ඔබට බොහොම පහසුවෙන් ගිලින්න පුළුවන් බත්ගුලි බවට පත් කරලා ඉතින් අපි ඔබට දෙන්නේ මොකද ඒක තමයි අපි සතුට. අපි සතුට වෙන්න කරන්නේ මොන වගේ දේවල්ද? මොකද අපි දස අකුසලයේ කරන්නේ සතුට වෙන්න කියලා. මොකද අපිට තේරෙනවා ඒක කිසි සතුටක් නැති බව. අනිකේර කරදර කරන්නේ, අනිකේර හිඟි හිංසා කරන්නේ, තව කෙනෙක් විපතට පත් වෙලා ඉන්න වෙලාවේ ඒ අය දිහා බලාගෙන හිනා වෙවි අපිට සතුට ගන්න විදිහක් නැහැ. ඉස්සර නම් අපි ඉන්නේ කොමඩි බැලුවා ටීවී වල. දැන් නම් කොමඩි බැලලා සතුට වෙන විදිහක් නැහැ. මොකද කොමඩි වල තියෙන්නේ මොනවා? තව මිනිස්සෙක් විපතක් බලලා තමනුසේ කරදරයක් වෙනවා දැකලා ඒකට හිනා වෙන එක. ඒ වෙලාවට නැගෙන විහිංසා චේතන. ඒවා මේ ලෝකෙට තව තව අලවන අදහස්. කර්මපතයක් සම්පූර්ණ නොවුනට පින්වතුනි පාප කර්මයක් සිද්ධ වෙනවා මේ අවස්ථාවලදී. මම ඉඳලාකම ඉංග්‍රීසි දේශනා කේටික සඳහන් කරා. ඒකයි ඔය දරුවන්ව පරිස්සම් කරගන්න කියලා. Child abuse කියන මාතෘකාව යටතේදී අපි දේශනාව කර අපිට මතක ඇති. ඉංග්‍රීසි දේශනාව. මේ දේශනාව අපිට මම මතක් කරලා දුන්නේ මේ ළමයින්ව අද රූපවාහිනී ඉස්සරහට අරන් ගිහලා විනාශ කරගන්න හැටි. මම ඉතින් සිංහල දේශනාවකට අපි සඳහන් කරා සාලේ මැද්ද තියාගෙන රූපවාහිනියක් මිනිසුන්ව සම්පූර්ණයෙන් විනාශ කරලා දාන හැටි. අද ගෙදර ඉන්න ළමයින්ට මොනවද පෙන්වන්නේ? තනිකර කාටුන් පෙන්වන්න ඉන්නවා. මේ ළමයින්ව කාමෙන් ටියුන් කරනවා. මොකනේද කාටුන් කියන්නේ? රූප වෙන්නල ශබ්ද වෙන්නල ඔය දෙක වෙන්නල කාමයෙන් ටියුන් කර කර ඉන්නවා. ඒව බල බල තනි කර කාම පුංජය තමයි ලෝකෙට එදී තියෙන්නේ. ඉතින් මේ ළමයාගේ ඔළුව සම්පූර්ණයෙන් විකෘති වෙනවා. ඒ වගේම පින්දිනේ මිනිස්සුන්ට හිනා වෙන්න උගන්වලා තියෙන මොනවාද? තාමනුසිට කරදරයක් වෙච්ච වෙලාවට. තාමනුසිට විපතක් වෙච්ච වෙලාවට. මනුස්සෙක් ගිනිමක් නැගගෙන යනවා මනුස්සයෙක් සර්ම කරලා කියලා වටනවා දැන් හැමෝටම හකහක ගා හිනා වෙනවා හරි හිනා ඔය කාටද හිනා වෙලා තියෙන්නේ තව මනුස්සයෙක්ගේ විපතකදී තව මනුස්සයෙක්ගේ කරදරයකදී දසම අපර කීවා බෙන්ගතේ අහලා දිනන අපි ගාව තියෙන හොඳ ජනවහරි කතාව ගහෙන් වැරිච්ච මනුස්සයර ගොනායන්න වගේ කියලා ඔබට මේ කතාව කියද්දී ඔබට ફોકસ වෙන ගහින් වැටිච්ච මනුස්සයව නේද? මරපෙන්න තව පැත්ත. ගහෙන් වැටෙන මනුස්සයා වුණාට ඒ වැටිච්ච මනුස්සයාට අයින් එකට මොකක් කියලාද කියන්නේ? ගොනා කියලා. වැටුනේ මනුස්සේ ඇනුපිකා තිරිසනෙක්. එහෙනම් තව මනුස්සයෙක්ගේ විපතකදී කරදරකදී පින්වතුනි ඒ මනුස්සයාට ගිහිල්ලා තව තව අඩත් එට්ටම් කරනවනම් ඒ මනුස්සයාට තව තව හිනා වෙනවනම් විපතෙන් විපතට ඒ මනුස්සයා වැදලා දානවනම් ඒක මනුස්සයෙක්ද තිරිසනෙක්ද? ඔබ හිතලා බල තීරණයක් ගන්න. සුදු ගති නැහැ මිනිස්සු ගාව. සමායන ඒ තිරිසන් ගාව. මිනිස්සු හැම නැහැ. මනුස්ස ගතිය තුළ පින්වතුනේ. මනුස්සකම අගේන ගතිය තුළ පින්වතුනේ. පවමනුස්සයගේ දුකේදී කරදරේදී විපතකදී ඒ මනුස්සයාට යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා මිනා. අතහිත දීලයි මනුස්සයව නගා සිටවන්න උදව් කරනවා විනා කවදාකවත් ඒ මනුස්සය කරදරයකදී හිනා වෙන්න ස්වභාවයක් අපි ගාව තිබෙන්නේ නැහැ. අපේ ගතිවල ඒව නැහැ. ඔය පස්සේ හදාගත්ත ඒවා විකාර හදාගත්ත ඒවා කොමඩි කියලා කියන්නේ අපේ සංස්කෘතික තිබ්බකක් නෙමෙයි. අපේ මිනිස්සු හිනා වුණා. නමුත් හිනා වුණේ ඔහොම නෙමෙයි. කවුරු කාටවත් හිනා වුණේ නැහැ. පිරිසක් එකතු වෙලා සතුටින් හිනා වුණා. කවුරු කාටවත් හිනා වුණේ නැහැ. මේ කරුණ තවත් බොහොම ලස්සන පැහැදිලි කර අපේ දොරංගල ධම්මජීව මහඳුර මේ ළඟදී කරපු දේශනාවක්. ඒ දේශනාව කරේ උපසම්පදා වෙන්න බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ විසින්. මම එතන හිටින්නේ. මම නම් කොහොමද දන්නේ? මට ඉන්න ඔත්තුකාරය. අපි ආරං එහෙට බාර දීලා තියෙන රාජකාරිය මා නැති තැන කරන දේශනා ඇවිල්ලා මාත් එක්ක කියන්න ඕන කියලා. තුන්වහසල ඒ වගේ කිපින් කරගන්නවා. ඊටස් මම ඒවට උන්වහතර තෑගි දෙනවා. මේකයි මං කිව්වේ. අපිට උස්මිති පහත්කම් නැහැ මෙහෙ. මොකද අපි හැමෝම ඇවිල්ලා ඉන්නේ පිටින් එකම කාරණාවක් උදෙසා. අපේ ජීවිතයට අවශ්‍ය කරන කල්යාණ මිත්‍රත්වය ලබාගෙන මේ දුකෙන් අත මිදෙන්න. ඒකේ කල්යාණ මිත්‍රත්වය ලබා දෙන්නේ ගෘහාමරන් වහන්සේද? ඥානදාසී හාමුදුරුවෝ කියන එක පිළිගන්න මට අදාළ නෑ. මොකද ඔක්කොම බාහිරෙන් හදාගත්ත මනෝ විකාර. මම ඔබට පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න. දේශනාව අවසන් හරියට අපි ළඟා වෙලා තියෙන නිසා. කළ අපි ඊළඟ දේශනාවේ නම් තව පොඩ්ඩක් ඒක ගැඹුරට අධ්‍යයනය කරමු. ඔබට මතකද ගිය සතියේ පින්වතුනි මම ඔබට කිව්වා. හොඳ මිනිස්සු නරක මිනිස්සු හොයනවට වඩා ඔබ දකින්න කියලා පෙන්නේ හිත. සහ හිතවල පිහිටන ගති. ඔබ දන්නවනේ හොඳ ආකාරයෙන් හොඳ නරක තියෙන මේ ඇඟේ නෙමෙයි කියලා. මේ අතේ නැහැ නේ හොඳ නරක. පීයක් අරගෙන මනුස්සයෙක්ගේ බරට එන්න. හොඳයිද නරකයිද? බරට එන්න. පීයක් ගත්තේ අතින් ගත්තේ. හොඳයි නරකද මේ අත? ඔය ප්‍රශ්නෙට දැන් උත්තර දෙන්න බෑ කිය සති දේශනා කරා. ඇයි? ඇන්නේ මොකටද කියන එක තියෙන්නේ කොතනද අතේද? නෑ. ඇන්නේ ඇයි කියන එක තියෙන්නේ අතේ නෙමෙයි. ඇනපු බව තියෙන්නේ අතේ. නමුත් ඇන්නේ ඇයි කියන එක තියෙන්නේ හිතේ. ඒකයි කිව්වේ චේතනාහං වික්ඛවේ කම්මංගදා. මේ හිත නැගුණේ මොකකටද? මේ හිත තැනුනේ මොකක් උදෙසාද? ආන් ඒමයි කර්මය. මොකක් උදෙසාද හිත තැනුනේ? මොකක් උදෙසාද හිත නැගුණේ? ඒමයි කර්මය. එහෙනම් මොකක් උදෙසාද? ආන් එක තමයි පිටින් මේ ලෝකෙ දෙන අහන්න දෙන වැදගත්ම කරුණ. වැදගත්ම ප්‍රශ්නේ මේ ලෝකෙ අහන්න දෙන මොකක් උදෙසාද? මොකක් උදෙසාද? මොනවාද හේතු? පෙර අපි කී සති කතා වුණා. කරුණු කොටස් දෙකක් තියෙන පුළුවන් කියලා. එක පැත්තකින් කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන. අනෙක් පැත්තෙන් අව්‍යාපාද සංකල්පන නැත්නම් අපි පිළිවෙලට කියාගෙන આવොත් නෙක්ඛම්ම සංකල්පන අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන ඒකේ පිළිවෙල එහෙම ලොකු වැදගත්කමක් නැහැ නමුත් අනිත් පැත්තයි මේ පැත්තයි සමාන කරන නිසා මම කියන්නේ කාම සංකල්පන ව්‍යාපාද සංකල්පන විහිංසා සංකල්පන නෙක්ඛම්ම සංකල්පන අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන ඔව තමයි චේතනාව. ඒ කියන්නේ මේ කල්පනාව හෙවත් ඒ හිතපු විදිහ ඒ සිතුවිල්ල නැගුණේ මොකක් අරබයක් මොකක් උදසාද? අන්න තියෙනවා සංකල්පනා තුල මොකක් උදසාද නැගුණේ කියලා. ඒතර ආ චේතනාව හම්බෙච්චේ කම්මං වදාමි කියන කොටස පිටින්. චේතනාව කියලා කිව්වේ මොකක්ද? මේ හිත නැගුණේ ඇයි? ඔන්නෝකනේ චේතනාව කියලා කියන්නේ. මොකක් උදසාද මේ හිත නැගුණේ? දැන් ඔබ අත දික් කළා මම මේක උස්සනවා මෙහෙම. දැන් මේ 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 චේතනාව නැගුණේ ඇයි? මේ පිරිසි උස්සන. ඒක තමයි චේතනාව. ඊළඟට දිවින් තියන්න. නැත්නම් ආපහු තියන්න. ඒක තමයි චේතනාව. ඒතර මේ අත උස් පහත් උනේ. යම් චේතනාවක උදසා. එහෙනම් මේ අත උස් පහත් වෙන්න බෑ හිතක් නැගෙන්නේ නැතුව. එහෙනම් කලින් හිත නැගුණේ මේක උස්සන්. ඊළඟ හිත නැගුණේ මේක ආයෙමිටියන්නේ අන්න ඒක තමයි හිත නැගුණේ ඇයි කියන ප්‍රශ්නේ. ඔබ කට අරින්නේ තා මනුස්සයෙක්ට යහපතක් කරන්නද අයහපතක් කරන්නද? ඔබ අත උසවන්නේ තා මනුස්සයෙක්ට යහපතක් කරන්නද අයහපතක් කරන්නද? ඔබ හිතන්නේ තා මනුස්සයෙක්ට යහපතක් කරන්නද අයහපතක් කරන්නද? දවහල සමාත සර් ඇල්ෆ්‍රඩ් නොබෙල් නොබෙල් ත්‍යාගී වල නිර්මාතෘවරයා නොබෙල් ත්‍යාගී නිර්මාතෘවරයා එතුමා තමයි පින්වතුනි මේ ලෝකෙට ගොඩාක් දේවල් හඳුන්වලා තියෙනවා මේ මහත්මයා ඒ විද්‍යාඥයා මම හිතන්නේ ඔය පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවිධ සොයා ගැනීම් වලට එතුමා සම්බන්ධ වෙලා තියෙනවා එක්කෝ න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් හෝ වේවා එහෙම නැත්නම් මට දැන් හරියට මතක නැහැ එහෙම නැත්නම් ඔය වෙනත් පුපුරන ද්‍රව්‍ය තියෙන. ඒව සම්බන්ධයෙන් එතුමා දායක වෙලා තියෙන යම් සොයා ගැනීම් වගේක් තියෙනවා. හරියට බලලා මම ලබන සති ඉස්සරේ කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබටත් පුළුවන් කියලා ඔයලා බලන්න තියෙනවා මේ විකිපීඩියා වගේ එකක හරහා බලනනම් ඔබට විස්තරේ හොයා ගන්න පුළුවන්. මම මේ කාරණා මතක කරලා පෙන්නන්නේ ඒ හොයාගත්තේ මොකද්ද කියන එක අදාළ නැහැ. නමුත් එතුමා හොයාගත්ත දේ පිටින් එතුමාට ඕනකම තිබුණේ ඒකෙන් මේ ලෝකෙට යහපතක් කරන්න. හැබැයි මිනිස්සු ඒක පාවිච්චි කරලා තියෙන ලොකු විනාශයක්. බෝම්බ පවා මිනිස්සු හදන්න පටන් ගත්තා. මිනිස්සු 10,000 ලක්ෂ ගණන් විනාශ කරලා ඝාතනය කරලා සමූහ ඝාතනය කරලා දානවා. දැන් ඒ ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන විද්‍යාඥයා පිටින් ඕනකම තිබුණේ ඒක කරන්න නෙමෙයි. එතුමා මේ ලෝකෙට ඒ පුපුරන ද්‍රව්‍ය හොයලා දුන්නේ මේ ලෝකෙට යහපතක් කරන්න මිනිස්සුන්ට ගොඩනගන්න මේ ලෝකේ දේවල් ගොඩනැගිලි නිර්මාණය කරන්න සමහර මහා ගල් පර්වත තියෙනවා නම් පින්වතුනි ඒවා ඉවත් කරලා දාලා මිනිස්සුන්ට ජනාවාස හදලා දෙන්න මිනිස්සුන් වගා බින් හදලා දෙන ආදි වශයෙන් ඒක තමයි මේ මනුස්සයට ඕනකම තිබුණේ. නමුත් මිනිස්සු ඒක පාවිච්චි කරලා වැරදි දෙයකට කොච්චරද කියනවා නම් පින්වතුනි මේ මහත්තයා ඒ සම්බන්ධයෙන් ඉතාමත් කනස්සල්ලටපත් වෙලා එතුමාගෙන් වෙච්ච ඒ වැරද්ද නිවැරදි කරන්න කියලා මං මතකයි අහලා තියෙනවා කියවලා තියෙනවා තමයි මේ මහත්මයා මේ නොබෙල් ත්‍යාගි කියන දේවල් මේ ලෝකෙට බිහි කරේ මේ ලෝකෙට දුන්න ඇතර මේ ලෝකෙට වන්දි කෙරුවා එතුමා මොකද එතුමා ඒව හදලා තින්නේ මේ ලෝකේ විවිධ ශාස්ත්‍රවල භෞතික විද්‍යාව රසායන විද්‍යාව වෛද්‍ය විද්‍යාව ඒ වගේම ආර්ථික විද්‍යාව ඒ වගේම නොබෙල් සාමතයක් සහ තව එකක් තියෙනවා සාහිත්‍ය ඔන්න ඔය කියන ශාස්ත්‍ර 6 තුල මේ ලෝකයට මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට පින්දනේ උත්පරිම යහපත කරන පිරිසක් හොයාගෙන වාර්ෂිකව ඒ නොබෙල් ත්‍යාග පිරිනමනවා. ඔබ මම මේ නොදන්න කාරණාවක් නෙමෙයි මම ඔබට මේ කියන්නේ නොබෙල් ත්‍යාග ගැන ඔබ සිළු දනම දන්නවා. නැහොත් ඒකේ සමහර පිටිපස්සේ තිබ්බ කතන්දරේ ඔබ දැනගෙන හිටු නැතුව ඇති. ඒතරේ විද්‍යාඥයා පින්දනේ ඒ නොබෙල් සම්මානය මේ ලෝකෙට බිහි කරන්නේ තමන්ගේ අතින් තමන් නොදැනුවත්ව දායක වෙච්ච ඒ මහා විනාශයට මේ ලෝකෙට වන්දියක් ගෙවන්න කියලා උන් හිතා කියලා හිතාගෙන. ඒ නිසා එදා ඉඳන් අද වෙනකම් පින්තුනි මේ ලෝකේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට උපරිම යහපත කරන පිරිස හොය හොයා ඒ අයට එයාව මේ ලෝක සභාව මැද්දට ගෙනල්ලා සියලු ලෝක සත්ත්වයාගේ ප්‍රශංසා ඇගීම් වර්ණන මැද්දේ අත්පොලසන් මැද්දේ එයාට පින්තුනි ඒ තෑගි පිරිනමලා එයාව අගේ කිරීමට ලක් කරනවා. ඒකෙන් උනන්දු කරනවා පින්තුනි තවත් පිරිසකට දිර්ගන්වන්න. ඒ වගේම ඒ පිරිස සම්බන්ධ වෙලා ඉන්න විවිධ පර්යේෂණ සහ විවිධ වැඩසටහන් තව තවත් ඉදිරියට කරගෙන යන්නට එයාට අද හිත දෙනවා. දැන් බලන්න එතනත් ඒ විද්‍යාඥයා පින්තුනි මේ ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන විද්‍යාඥයා කරපු දේ හරිද වැරදිද? අතින් කරපු දේ හරිද වැරදිද? ඒක කියන්න බෑ. මොකද අතේ නෙමෙයි හරි වැරද තියෙන්නේ. කොතන තියෙන්නේ? ඒ දිනේ හිතේ. එතුමා ඇත්තට මේවා ඒව නිර්මාණය කරේ මේ ලෝකයාර විනාශයක් කරන්න නම් කවදාකවත් එතුමා නොබෙල් දෑගි කියලා ජාතියක් ආයේ මේ ලෝකෙට බිහි කරන්නේ නැහැ. එතුමාට තේරුණා එතුමාගේ අතින් නොදැනුවත් වැරද්දක් සිදු වුණා ලෝක සත්‍යයට. එහෙනම් ඇත්තටම පිටින් එහෙම බැලුවහම මොනතරම් සුදු ගති තියෙන මිනිස්සෙක්ද? ඒක අපි බල අපි දකින්නවා. ඒ ගුණ. එදයන් ඒ වගේ ඒ මනුස්සයාගේ හිතේ නැගිච්ච චේතනාව තමයි පින්තුනේ මේ වෙලාවේ වැදගත් වෙන්නේ. එහෙනම් ඒ පුපුරණ ද්‍රව්‍ය එතුමා නිර්මාණය කරා නම් පින්තුනේ මේ වෙලාවේ චේතනාව තිබ්බේ ලෝකයට අවඩක සාධාරණයක් කරන එක නෙමෙයි. ලෝකයට යහපත කරන එක. එහෙනම් ඒ අදහස පහළලා තිබ්බේ කාම සංකල්පනාවක්වත් ව්‍යාපාද සංකල්පනාවක්වත් විහිංසා සංකල්පනාවක්වත් වෙන්න බෑ. එතනදී මහත්තයරේ නිර්මාණය කරන වෙලාවේ අදහස පහළ වෙලා තිබුණා වෙන්න ඕනේ අව්‍යාපාද අවිහිංසා සංකල්පනා ලෝකයට යහපත කරන්න. ලෞකික මට්ටම ලෝකෝත්තර මට්ටමේ නෙමෙයි ලෞකික මට්ටමේ. නමුත් ඒ නිර්මාණය පාවිච්චි කළා. තවත් පිරිසක් මොකද කරේ? ඒ නිර්මාණය පාවිච්චි කළා පින්නේ තවත් පිරිසක් මේ ලෝකෙට වින කැන්දන මුළු ලෝකයක්ම විනාශ කරන්න පුළුවන් දේවල් නිර්මාණය කළා. දැන් එතන තියෙන මොන චේතනාවද? ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන. පව සිද්ධ වෙන්නේ හෝ පින සිද්ධ වෙන්නේ අතින් පයින් කරපු දෙයක නෙමෙයි. හිතේ නැගුණු අරමුණත් එක්ක හිත හැදුනේ මොකක් උදෙසාද කියන කාරණාව මතයි. ඒකයි චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා කියන්නේ. එහෙනම් පින්නනේ ඇත්තරම මේ ලෝකේ අපි මිනිස්සුන්ට තැන දුන්නට මේ සත්තුන්ට නම් කී කී තැන දුන්නට දෙකම ඔබහන්සේ ඔබගෙන් ඉස්සලා ඇහුවේ. මහත්මා ගාන්ධි කියන චරිතයට පින්නනේ අපි තැනක් දීලා දෙනවා සමාජෙ. මං කියන්නේ ඒක නොදෙ යුතුයි කියලා. ඒක වටිනවා. මොද ඒ වගේ මනුස්සයෙක් පින්නුතුනේ අතර මිනිස්සු රෝල් මොඩල් කෙනෙක් කරගන්න වටන මහා උත්තම කෙනෙක්. නමුත් අපි මේ ලෝකයේ දිහා තවත් මානෙකින් බලන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ මේ මෝහයට සම්බන්ධ මානෙ නෙමෙයි මම මේ කතා කරන්නේ. තවත් පැත්තකින් පැතිකඩකින් බලන්න පටන් ගත්තට පස්සේ පින්නුතුනේ ඇත්තටම අපිට අගය කරන්න තියෙන්නේ මහත්මා ගාන්ධි තුමාද නැත්නම් ඒ හිතේ පහළ වෙච්ච චේතනාවද? හිතේ පහළ වෙච්ච සංකල්පනාවද? ඇත්තම මොකක්ද අපි අපේ අගය කිරීම ලැබෙන්න ඕනේ මොකක්ද? කෙනාද? එහෙම නැත්නම් ඒ හිතේ පහළ වෙච්ච සංකල්පනාවද? නමුත් අද ලෝකේ අගය කරන්නේ කවුද? අද ලෝකේ අගය කරන්නේ කෙනෙක්ව නේද පින්වතුනි? බලන්න හොඳට කල්පනා කරලා. අද ලෝකේ අගය කරන්නේ කෙනෙක්ව නමක් තියෙන කෙනෙක්ව. කරුණාවන්තකමට නමක් තියනද? බලන්න කොච්චර මම කියන කාරණා ඔබට වැටහෙනවා ඇති. ඔබ හොඳට තීක්ෂණව පින්නේ මේ කියන දේ ගැන හිතලා බලුවොත්. අපි අගය කරනවා කෙනෙක්ව අපි අහලා බැලුවොත් ඇයි ඔබ මෙයා අගය කරන්නේ? එයා කියනවා මම සාමාන්‍ය ඔබ කියයි ඒ මනස හරි කරුණාවන්තයි කියලා. ඒ කියන්නේ අගය කරන්නේ කෙනාවද නැත්නම් කරුණාවන්තකමද? කරුණාවන්ත කියන කම කියන ගුණය අපි මනුස්සයෙන් අයින් කරොත් තවදුරටත් ඔබ යව අගේ කරයිද? අපිට මේ මනුස්සයෙක්ගේ තියෙන එකම ගුණය කරුණාවන්තකම කියලා. වෙන කිසිම සුදු ගතියක් ගුණයක් නැහැ. අපි හරි අපි මේ උපකල්පනය කරමු. දැන් ඒ හිතේ තියෙන කරුණාවන්තකම අපි අයින් කරනවා. අයින් කරලා ඉවරලා දැන් මම ඔබෙන් අහනවා එයා හොඳයිද? ඔබ කියනෝ නෑ නෑ දැන් නම් හොඳ නෑ. ඉතින් මේ මනුස්සයාගේ නම් වෙනස් කරේ නැහැ නේද? මේ මනුස්සයාගේ බාහිර ස්වරූපය කිසිම දෙයක් වෙනස් කරේ නැහැ. වෙනස් කරප එකම දේ මොකද්ද? අර හිතේ තිබ්බ කරුණාවන්තකම අපි අයින් කරා. එහෙනම් දැන් ඔබ කියනවා නම් පින්වතුනි මේ මනුස්සයා හොඳ මනුස්සයෙක් නෙමෙයි කියලා. එහෙනම් මෙච්චරලා මනුස්සයා වෙනස් වුනේ නැත්තම් මෙච්චර ඔබ අගය කළ තියෙන මොකක්ද? මනුස්සයවද? ද නැත්තම් කරුණාවන්තකමද? මම බොහොම සරල දෙයක් මම කියන්නේ නමුත් මේ බොහොම වැදගත් කාරණාවක් මම කියන්නේ. ඉතින් මේ තුලින් ඔබ මේක හරියට තේරුම් ගත්තොත් ඔබට අපි මේ කතා කරන ගැඹුරු දහමේ ඔබ එක අඩියක් ඉස්සරහට තිබ්බ වෙනවා. මම ඔබට මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන මතුවට ඉදිරි දේශනාවල ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන ගැඹුරු දහම් කරුණවල එක අඩියක් ඔබ ඉස්සරහට තිබ්බ වෙනවා. අපි අගය කරන්නේ කෙනාවද නැත්නම් ඒ හිතේ පහළ වෙච්ච ගතියද නැත්නම් ඒ සංකල්පනාවද? සංකල්පනාව කියලා කියමු. කරුණාවන්ත කම නේද ඔබ අගය කරන්නේ? කරුණාවන්ත කමේ නම් මොකක්ද? කරුණාවන්ත කමට කියන නම මොකක්ද? ජන්ම නමයි වාසගමයි. ඉස්සෙල්ලා කන්න. ඇයි? ඒක කෙනාලා නෙමෙයිනේ. ඒ හිතවල හටගන්න ගති. හේවත් හිත නැගුණේ ඇයි කියන කාරණාව. හිත නැගුණේ ලෝකයට අවිහිංසාව උදෙසා. ලෝකයට අව්‍යාපාදයේ උදෙසා. ලෝකෙන් නෙක්ඛම්මේ උදෙසා. අන්න හිත නැගිච්ච අරමුණ මොකද්ද? හිත නැගිච්ච හේතුව මොකද්ද? හිත නැගිච්ච කාරණාව මොකද්ද? ඒක තමයි සංකල්පනාව. ඒකටම තමයි සංකල්පනාව කියලා කියන්නේ. ඉතින් හිත නැගුණේ පින්වතුනි නෙක්ඛම්මේ අව්‍යාපාදයේ අවිහිංසාව උදෙසා නම් ඔබ කියනනේ මේක හොඳ හිතක් කියලා. හොඳ හිතක් මිසක් පින්වතුනි ඒ ගති පැවතු ඒ ගති වලට ඔබ නමක් දාන්නේ නැහැ නේද? දැන් අපිට පැහැදිලි වෙන්න ඕනේ පින්වතුනි කෙනාල තුලින් ලෝකෙ දිහා බැලන එක නිවැරදි නැති බව. මොකද ඒකට හේතුව ඔබ කෙනෙක්ට නෙමෙයි ආදරය කරන්නේ, කෙනෙක් එක නෙමෙයි තරහ වෙන්නේ. දැන් හොඳට බලන්න මේ පුදුම ගැඹුරු හරයක් මම ඔබට කියන්නේ. නමුත් පුළුවන් තරම් සරලව ඔබ කෙනෙක්ට නෙමෙයි ආදරය කරන්නේ, ඔබ කෙනෙක් එක නෙමෙයි තරහ වෙන්නේ, ඔබ කෙනෙක්ට නෙමෙයි ගරු කරන්නේ. හවුද නැද්ද? ඔබ කෙනෙක්ව නෙමෙයි අගය කරන්නේ. දැන් අපි චුට්ටට කලින් කතා කරා හරි මහත්මයා ගැන. හරි, අපි කිව්වා හරි මහත්මයාගේ අපි බොහොම අගය කරන කාරණාවක් දැක්ක කියලා. මොකද්ද? හැම කෙනාටම උස්මිටි පහත්කමකින් තොරව ගරු කරලා කතා කරන එක. ආන්ගේ ගරු කරලා කතා කරන කමට කියන නම කියන්න බෑ. හර්ෂ බමුණු ආරච්චිද? නැත්නම් සිරිපාලද? රෝමපාලද? මං කියන්නේ කේනා නෙමෙයි, ආන්ගේ කම. මොන කමද? හැමෝටම ගරු කරලා කතා කරන කම. කම කියලා කියන්නේ ගතියක් නේ. ඇයි ඒකට කම කියලා කියන්නේ? ඒක තමයි කර්මය නිසා. හොඳට බලන්න මේ. පොදුම ගැඹුරු දහම තමයි මේ කතා කරන්නේ. කම කියලා කිව්වේ ඒක තමයි කර්මය. පින්කම කියන්නේ මොකක්ද? පුණ්‍ය කර්මය. වැදගත් කම. වැදගත් කර්මය. නිහතමානී කම. නිහතමානී කර්මය. ඒක තමයි කර්මය. නම අපි සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරමු. දැන් ඔබ අහන්නේ පැත්තට ආරියහතුන් වහන්සේගේ වැදගත් කම නිහතමානී ඒතුළු උන්වහන්සේගේ කර්මයද අපි හඳුන්නේ කියලා. ඉන්නක පොඩ්ඩ අපි ඉස්සෙල්ල කන්න පුළුවන් ටික කාලෙමුකෝ. ඔක්කොම ටික එකපාරට බදාගත්තොත් එහෙම එකක් කරගන්න හම්බෙන්නේ නැහැ. එනිසා පොඩ්ඩ අරිහතුන් වහන්සේ පැත්තකින් තියලා අපි අපි ගැන ස්ටඩි කරලා මේක බින්න ඉස්සෙල්ල අපි තේරුම් ගත්තාම නම් අපි අරිහතුන් වහන්සේලා බඩපත් වෙන්නේ මිසක් අරිහතුන් වහන්සේලා ස්ටඩි කරන්නේ නැහැ අපි අරිහත් වෙන්නේ අපි අපිව තේරුම් ගත්තාම නම් අපි අරිහත් වෙන්නේ එනිසා අපි අපිව තේරුම් ගමු ඉස්සෙල්ල එහෙනම් දැන් කල ඒ ඒ කර්මය තමයි බින්න මෙතන අපි අගය කරන්නේ ඒ වගේම දින අනිත් පැත්තට නපුරුකම බය අඩුකම කුම්මෙහිකම ප්‍රති කුහකකම ඔය හැම එකක්ම කර්මය කර්මය කියලා බුදු පියාණන් වහන්සේගේ දේශනාව මොකක්ද තියෙන්නේ චේතනාව චේතනාවම් බික්කවේ කම්මං වදන් ඒ කියන්නේ පින්නේ ඔය හැම එකක්ම ගැන කතා ඔය චේතනාව ගැන නේද ඔය හැම එකකම කතා කරන්නේ එහෙනම් නිහතමානීකම කියලා කියන්නේ මොකක්ද නිහතමාන චේතනාව ගුණවන්තකම ගුණවන්ත චේතනාව කුහකකම කුහක චේතනාව ලෙංගතුකම ලෙංගක චේතනාව ඒක ඕවා තියෙනවා පින් අනන්ත අප්‍රමාණවත් නැවත ඔය ඔක්කොම පින් කැටි කරන්න පුළුවන් හයකට මොනවාද කාම සංකල්පන ව්‍යාපාද සංකල්පන විහිංසා සංකල්පන අනේ පැත්තෙන් මෙකම සංකල්පන අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන සංකල්පනා කියලා කිව්වේ ඒ කල්පනාව නැගුණේ මොකක් උදෙසාද කොහොමද මොනවාද ඒකට එකතු වෙච්ච හේතු මොනා එකතු වීමෙන්ද ඒ කල්පනාව නැගුණේ ඒකේවර සංකල්පනා කියලා කිව්වේ හේතු එකතු වීමෙන් නැගිච්ච කල්පනාව ඒ කල්පනාව නැගෙන මොනවාද ඒක මොනවාද හේතු සාධක උනේ ව්‍යාපාදයේ විහිංසාව කාමයේ අනිත් පැත්තේ නෙක්ඛම්මේ අව්‍යාපාදයේ විහිංසාව එහෙනම් පින්දිනි ඔබ අගය කරන්න ඕනේ මහත්මා ගාන්ධිතුමාද නැත්නම් අව්‍යාපාදයේද ඇත්තම මෙතුව කල අවේ කරලා තියෙන්නේ මොකද ඇයි මහත්මා ගාන්ධි කියන කෙනා වගේ කරේ එතුමා මහත්මා ගාන්ධි නිසාද නැත්නම් මහත්මා ගතිය එතුමා ගාව තිබ්බ නිසාද ඇත්තම වගේ කරලා තියෙන ගතියක් නේද කෙනෙක් නෙමෙයි නේද එහෙනම් ඔය කෙනෙක්ව අගය කරනවා කියලා හිතන් ඉන්න එක පින්වතුනි මුලාවක් නෙමෙයිද එහෙනම් ඔබ කෙනෙක් ඉන්නවා කියලා හිතන් ඉන්න එක මුලාවක් නෙමෙයි ඔබ දකින්න අපින්නේ කෙනාලව කෙනා එක්කෙනා අර එක්කෙනා මේ එක්කෙනා අර කෙනා මේ එක්කෙනා කෙනා කියලා කියන්නේ අපි ගන්න කියන්නේ self කියලා. ඔය මුලාවක් නෙමෙයිද? ඉන්නවද නැද්ද කියන එක කෙසේ වෙතත් පින්වතුනි ඔබ එයාව අගය කරනවා නම් ඒක මුලාවක් නෙමෙයිද? අපි කිව්වෙ ඉන්නවා කියලාම මහත්මා ගාන්ධිතුමා කියලා කෙනෙක් ඉන්නවා. අපි එයාව අගය කරනවා. ඇයි? ඇයි එයාව අගය කරන්නේ? දැන් ඔබ දැනගන්න හම්බ වෙනවා පින්වතුනි කවුරු හරි නම් දරාපු කෙනෙක් කවුරු හරි නැමැත්තෙක් يعني නමක් තියෙන මිනිහෙක් සාමතයග නොබෙල් සාමතයග දින්න කියලා හරි ඔබ අහන්නේ නැද්ද ඇයි ඒ කියලා ඇයි ඒ අය තයග දෙන්නේ දැන් උදාහරණයක් කරිත ගත්තොත් මහත්මා ගාන්ධිතුමා නොබෙල් සාමතයග දිනා ගත්තේ නැහැ මොකද ඒ අවුරුද්දේ ඒක පිරුනැමුන් නැහැ. මොකක් කරේ හේතුව නිසා. නමුත් අපි අහලා තියෙන විදිහේ දලයි ලාමා. තුමා නැත්නම් හාමුදුරන් වහන්සේ නොබෙල් සාමතෑග්ග දිනාගත්තා කියලා. එතකොට ඔබට ප්‍රශ්නයක් එන්න ඕනේ නේද? ඇයි කියලා. උන්වහන්සේ ඒ තෑග්ග දිනාගත්තේ උන්වහන්සේගේ නම දලයි ලාම නිසාද? නැත්නම් උන්වහන්සේ දලයි ලාම නිසාද? නැත්නම් උන්වහන්සේ අහවල් රටේ නිසාද? නැත්නම් උන්වහන්සේගේ වයස නිසාද? උන්වහන්සේගේ උස නිසාද? උන්වහන්සේගේ හැම පාට නිසාද? මොකක් නිසාද උන්වහන්සේ තෑග්ග දිනාගත්තේ? උන්වහන්සේගේ කම නිසා මොනකමද? අන්න දින ලිස්ට් එකක්. ලෙංගතුකම්, කරුණාවන්තකම්, හිතානුකම්පිතකම්, නිහතමානීකම්. ඔය තියෙන්නේ. ඔය ඔක්කොම නේද? කම 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 කම. ඔය ඔක්කොම කම්. ඒ කියන්නේ අර චේතනාව. එහෙනම් එතනදී නොබෙල් ටැග් දීලා තියෙන්නේ ඇත්තනොද දලයි ලාමා ආඳුරන්ටද? නැත්තම් අර කිව්ව චේතනාවලට. ඇත්තම ටැග් දීලා තියෙන්නේ දෙඟුතනේ නෙක්කම් සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. ඕම් ඔය තුනට තමයි ටැග් දීලා තියෙන්නේ. අර මැද හදාගත කොටසක් තියෙනවා අපි කියන්නේ සම්මුති ලෝකේ. සම්මුති ලෝකේ හදාගත කෙනෙක් ඉන්න අපි කියන්නේ මොකද ඒ ටැග් අතට දෙන්න ඕනේ පැය කෙනෙක්ගේ. අර ඔබ දැකලා තියෙන පොඩි කාසියක් වගේ එකක් තියෙන රත්තරන් වලින් හදලා තියෙන. ඒක කෙනෙක්ගේ අතට දෙන්න ඕනේ. ඒක දෙන්න බෑනේ පිටින් අව්‍යාපාද සංකල්පනාගේ අතට. එම් කෙනෙක් නැහැ. නමුත් ඒ ටැග් ලැබුණේ මොකක් නිසාද? චේතනාව නිසා නේද? බලන්න හොඳට කල්පනා කරන්න. දැන් සමහරවල් රටේ විවිධ රටවල් වල වෙන්නේ වීරයම අගය කරනවා. දැන් අපි ගමු අපේ හමුදාවේ කියලා. නිර්භීත කම්ම. අගය කරනවා. මොකද්ද නිර්භීත කම කියලා කියන්නේ? ඒකත් කමක්. ඒ කියන්නේ කර්මයක්. ඒ කියන්නේ චේතනාවක්. ඒ කියන්නේ පින්වතුනි අදහසක් නැගුණා, හිතක් නැගුණා නිර්භීත කමත් එක්ක. අන ඒකර නේද සම්මානයක් ලැබෙන්නේ. ඒ විදිහ සම්මාන තියෙන්නේ විභූෂණ ආදී වශයෙන් තියෙන විවිධ සම්මාන තියෙන්නේ. මම දන්නේ නැහැ හමුදාවේ තියෙන ඒ දැන සම්මාන මට දැන් මතක නැහැ. මම මතකයි ඉස්සර මම පොඩ්ඩක් අධ්‍යයනය කරා. ලොකු ගණනක් තියෙනවා. නමුත් දැන් මට මතක නැහැ සමා වෙන්න ඕන. නමුත් ඒ දෙන සම්මානෙ පිටින් දෙන්නේ ඒ කෙනාටද නැත්නම් ඒ කමටද? ඒ කියන්නේ ඒ හිතේ හටගත්ත සංකල්පනාවට නේද ඒ සම්මානය දෙන්නේ. එහෙනම් ඇත්තටම වින්නතන මේ ලෝකේ අගය කරන නම් අගය කරලා තියෙන්නේ මොනවාද? අර හිතේ නැගෙන සංකල්පනාව. ඒ වගේම පින්න අනිත් පැත්තට මේ ලෝකේ ගරහලා තියෙනවා නම් ගරහලා තියෙන්නේ මොකටද? ඒත් කෙනාටද? නැහැ. එහෙනම් මොනවාටද? ආය සංකල්පනාවට. දැන් එහෙනම් ඔබ මෙන්න මේ කියන කරුණ හොඳට හිතන්න. හොඳට හිතලා ඔබ මෙන්න මේ කියන ප්‍රශ්න උත්තරයක් හොයාගන්න බලන්න. දෙගඳනේ ඔබට ඉන්න තරහකාරය ඔබට ඉන්න තරහකාරය අපි තුමු ඔබ කාත් එක්ක තරහයි ඔබ තරහයි සිරිපාලත් එක්ක නැත්නම් ජෝසපිනත් එක්ක තරහයි ඇයි ජෝසපිනත් එක්ක තරහ කිසි කම කරන්න දෙන්නේ නැහැ ඇයි මේ මගෙන් අර ඉල්ල ගත්තනේ එදාට සාරියක් දුන්නේ නැහැ නේද මං කවදාවත් ඉල්ලනවා මම කවදාකවත් ගෙනත් දෙන්නේ නැහැ මං තරහයි මනුස්සයෙක්. ඒ වගේ ඒ විතරක් නෙමෙයි. ඒ මනුස්සයෙක් කතා කරලා කවදාකවත් හොඳක් නම් කියන්නේ නැහැ මනුස්සයෙක්ගේ. කේලමක් මම කියන්නේ. ඔන්න ඔහම එක එක જાති කතන්දර ඔබට කියන්න පුළුවන්. දැන් මට කියන්න බෙන්ගතනි. ඔය ඔබට එපා වෙලා තියෙන්නේ. ඔය ඔබට අප්‍රසන්න වෙලා තියෙන්නේ ජොසපිනාද? එහෙම නැත්නම් ඒ හිතේ නැගෙන සංකල්පනාවක්. ඔය හිතෙන් ඔය නැගෙන සංකල්පන ටික මම අයින් කරලා දෙන්නම් කියලා මම ඔබට පොරොන්දු වෙනවා. කළා මං ජොසපිනාව රහතන් වහන්සේනම බවට පත් කරනවා. ඔබට තවදුරටත් ජොසපිනාගේ ඇසුර අප්‍රියයිද? අප්‍රියයිද? ඇයි ඒ දැන් අප්‍රිය නැත්තේ ඉස්සලා අප්‍රිය වෙලා හිටියේ? ජොසපිනා වෙනස් වුණාද? එකෙන් ජොස මම කියන්නේ හිතේ නැගෙන සංකල්පන පැත්තකින් තියන්න. ඒ හැරෙන්න ජොසපිනාගේ මුකුත් වෙනස් වුණාද? මුකුත් වෙනස් වුණාද? නෑ. ජොසපිනා තාම ඇවිදින්නෙත් එහෙමයි, කතා බස් කරන්නෙත් එහෙමයි, නිදා ගන්නෙත් එහෙමයි, යන්න ඉන්නෙත් එහෙමයි, ඔක්කොම එහෙමයි. එයා කරන හැම දෙයක්ම කරන්නේ එහෙම. හැබැයි කරුණු ටිකක් වෙනස්. මොනවාද? හිතේ නැගෙන සංකල්පන වෙනස්. මෙතුවක් කාලයක් ඒ හිතේ නැගුණේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. දැන් මේ හිතේ නැගෙන පින්තුනේ අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, නෙක්ඛම සංකල්පනා. ඔබ දැන් ඒවට ප්‍රියයි. පෙර අරවට අප්‍රියයි. එහෙනම් මෙච්චර කාලයක් පින්තුනේ ඔබ ඇලිලා හෝ වේවා, ගැටිලා හෝ වේවා තිබ්බේ ජොසපිනා එක්කද? එහෙම නැත්නම් අර හිතේ නැගිච්ච සංකල්පනා එක්කද? හේතුව හොයාගෙන ගියොත් පින්තුනි ඔබට ඇත්තටම ඇලුම් කරන්න හෝ ගැටුම් කරන්න හරි තියෙන්නේ අර හිතේ නැගෙන සංකල්පනා එක මිසක් කෙනා එක්ක නෙමෙයි නේද? නමුත් සාමාන්‍ය ලෝක සත්‍යය පින්තුනි ඇලෙන්නේ ගැටෙන්නේ කාත් එක්කද? මේ කීපු වදන් ටික අවබෝධ කරගත්තේ නැති මිනිස්සු පින්තුනි කෙනාලත් එක්ක නේද ඇලෙන්නේ ගැටෙන්නේ? මං අරයට නම් හරි කැමති, මං මෙයාට නම් පුදුම අකමැති. ඇත්තම හිතනවා නේද ඒ වෙලාවේ මේ කෙනත් එක්කයි මං කැමති, මේ කෙනාටයි මං අකමැති කියලා. ඇත්තම මේ කෙනෙක්ව පනව ගන්නව නේද පින්නේ ඒ වෙලාවේ? පනව ගන්නවා කියලා තේරෙන්නේ නැහැ නේද ඒ වෙලාවේ? මේ ඇත්තම කෙනෙක් ඉන්නවා, යානන් නපුරුයි. මං එයාට කැමති නැහැ. ඔබ හරිනම් අකමැති වෙනවන නපුරු කමට නේද? මිසක් එයාට නෙමෙයි නේද? ඒ වගේම පින්න ඔබ කැමති වෙන්න ඕනේ නිහතමානී කමට නේද? ගුණවන්ත කමට නේද? කරුණාවන්ත කමට නේද? මිසක් ඒ කෙනාට නෙමෙයි නේද? නමුත් ලෝක සත්‍යය සාමාන්‍යයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ මොකක් එක්කද? කෙනාලත් එක්ක. හැබැයි ඇත්තටම කෙනාලා ඒකට රෙස්පොන්සිබල් නැහැ. අන්තිමට පින්වතුනි ඔබට කන්න දීලා දෙන කෙනෙක් ඔබ ආදරය කරන්න තව කෙනෙක්ට, ඔබට ටොකු වෙනලා තියෙන තව කෙනෙක්, ඔබ ගහන්න යන තව කෙනෙක්ට, අන්තිමට ඔබෙන් ආදරය ලැබිය යුත්තව ආදරය ලැබලත් නැහැ, ඔබෙන් ගැරහීම් ලබන්න සූසු නැති අය ඔබෙන් ගැරහීම් ලබලා. ඒකට හේතුව පින්වතුනි ඔබ ලෝකෙ දිහා බලන විදිහ තියෙන වැරද්ද. දැන් ගොඩාක් මේ අහලා තියෙන ප්‍රශ්න වලට පින්වතුනි උත්තර තියෙනවා මේ වචන අතරේ. සමහර අය තියෙන ප්‍රශ්න ගෙදර ඉදදී ඥාතියෝ, සමහරට නැන්දම්මල ලේලිලා ප්‍රශ්න, සමහරට ගෙදර මහත්තුරුන්ගේ, සමහරට නෝනලගේ, සමහරට එයාගේ යාළුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ, අරය මට මෙහෙම කියනවා, මෙයා මට මෙහෙම කියනවා, මගේ හිත රිදවනවා. ඒක ජාති ප්‍රශ්න තියෙනවා. ඒක මම ඔබට කියන්නේ ප්‍රශ්නයක් මෙතන මම කියෙව්වේ නැහැ කියලා ඔබ හිතන්න එපා මම ඔබේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේ ඔබ අහලා දෙන ප්‍රශ්න වලට තමයි පින්නේ මේ උත්තර එන්නේ. අහවල් ප්‍රශ්න අහවල් උත්තරේ හරිද ඉවරද අනේ යටින් ඉරි දෙකක් අඳින්න ඊළඟ ප්‍රශ්නේ එහෙම යන්නේ නැහැ. එහෙම යන දවස් තියෙනවා, එහෙම යන්නේ නැති දවසුත් තියෙනවා. ඔබ දක්ෂ වෙන්න ඕනේ ප්‍රඥාවන්තයෙක් විදිහට පින්නතුනේ මේ තොප්පි දෙනකොට ඔබ අරගෙන හරියට දාගන්න. එහෙනම් අපර හොඳට පැහැදිලි වුණාද මේ කියපු කාරණා? අපි ඉදිරි දේශනාවලත් තවදුරටත් උදාහරණ පාවිච්චි කරලා මම ඔබට මේක තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. ඇත්තට මෙතන කෙනාලත් එක්කද ප්‍රශ්නේ තියෙන්නේ, නැත්නම් මේ හිත්වල හටගන්න ගතිත් එක්කද කියලා. මොකද ඔබ දන්නව පින්වතුනේ රූපයයි නාමයයි, එහෙම නැත්නම් මේ කයයි හිතයි වෙන් කළාට පස්සේ තවදුරටත් අපිට එතන හොයන්න කෙනෙක් නැහැ, හොයන්න මුකුත්ම නැහැ. එතකොට ඒ ඔබ දන්නවා කය නෙමෙයි මේ ප්‍රශ්නේ කොහොමද තියෙන්නේ කියලා. මොකද ඒක නෑවි මේ අතේ මොකද්ද තියෙන වැරද්ද කියලා මෙහෙම පිහින් අනිද්දි. අතක වැරද්දක් නෑ, අතර දොස් කියන්න බෑ. එහෙනම් හිතක් එක්ක තමයි මේ ගනුදෙනු සම්පූර්ණයෙන් තියෙන්නේ. ඒකයි බුදු පියන් වහන්සේ හිත ගැන ඔච්චර කතා කරලා තියෙන්නේ. හිතෙත් පිංගුතුන හිතේ ගති, එහෙම නැත්නම් ඒ හිත මේ හිත කියලා කියන එක දිගට පවතින එකක් නෙමෙයි කියලා ඔබ දන්නවා. උදා වෙලා වැය යන එකක්. එතකොට උදා වෙච්ච හිත නැගුණේ ඇයි? මොකද්ද චේතනාව? මොකද්ද කර්මය? ඒ හිත නැගෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද? ආන් එක තමයි පිටින්නේ මේ ලෝකේ හොයලා බලන්න වැදගත්ම කාරණා මොකද්ද කියන්නේ. ඔන්න ඔතන තියෙනවා එක්කෝ කාම, ව්‍යාපාද, විහිංස, නැත්නම් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංස. එතකොට පින්න ඔබට ඔන්න ඔය කියන කාරණාව තේරුම් යන්න යන ඔබට වැටහෙන්න ඕනේ මෙච්චර කාලයක් ඔබ පැටළුණා පින්තුනේ තේරුමක් නැති තැන්වල කෙනාලත් එක්ක පැටළුණා එක්ක ඇලුණා නැත්නම් ගැටුණා ඔබට ගනුදෙනු කරන්න ගිය කෙනාලත් එක්ක නමුත් කෙනාලත් එක්ක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ නිසා තමයි පින්තුනේ අද මසුරුකමෙන් ඉන්න මිනිස්සයා හෙට දානපති බඩපත් වෙනවා ත්‍යාගවන්තේ බවටපත් වෙනවා කරුණාවන්තේ බවටපත් වෙනවා මොකද පින්වතුනි ඒකට හේතුව මොකද්ද ඔය කෙනා කියන කෙනා එහෙම මිදිද්දි මොකද වෙනස් වෙන්නේ කම වෙනස් වෙනවා ඇයි ඒ මනුස්සයා ඉස්සර ඇසුරු කරපු පිරිස නිසා එයා මසුරු ගතිය තමයි යාගේ හිතේ පිහිටලා තියෙන්නේ කාටවත් කිසිම දෙයක් දෙන්නේ නැහැ නමුත් යම් දවසක පින්දුනේ බණපදයක් අහන්න හම්බෙනවා කල්යාණ මිත්‍රයෙක් ඇසුරටපත් වෙනවා දැන් දන් දීමේ තියෙන පළ විපාක ගැන අහනවා දන් දීමේ තියෙන වටිනාකම තේරුම් ගන්නවා දැන් පින්දුනේ මොකද වෙන්නේ අර හිතේ හටගත් ගති වෙනස් වෙන පටන් අරගෙන එක තැනක එනවා පින්වතුනි එතනින් එහාට යාර වටිනෝ කියලා හිතෙනවා දන් දීම. දැන් ත්‍යාගවන්තකම තමයි පින්වතුනි එතනින් එහාට හිතවල දුවන්නේ. ඇයි ඒකට තමයි වටිනාකම ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර ආශ්‍රවදයි සැපයි සාරයි කියලා ගත්තේ මසුරුකම. දැන් ආශ්‍රවදයි සැපයි සාරයි කියලා ගන්න ත්‍යාගවන්තකම. ආශ්‍රවද සැපයි සාරයි කියලා ගන්න මොකද්ද කියන එක තීරණය වෙන්නේ එන දෘෂ්ටියත් එක්ක. ඒකයි කිව්වේ සම්මා දිට්ඨි ඊළඟට සම්මා සංකල්පන. එහෙනම් දෘෂ්ටි අනුව තමයි පිටින් මේ කම සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ. චේතනා වෙනස් වෙන්නේ. මොකක් උදෙසාද මේ හිත නැගෙන්නේ කියන එක වෙනස් වෙන්නේ. ඕනෝක පින්න ඔබ හොඳට ටික වෙලාව කරගෙන කාලයක් අරගෙන ඕන මේ දේශනාව ආපෝසරයක් හරි අහලා පොඩ තේරුම් ගන්න බලන්න මේ ලොකු ගමනක් ඔබ ඉස්සරහට අරගෙන යන පින්වතුනි අපි අඩියක් ඉස්සරහට මේ තියන්නේ මංගල අඩිය ඔබ තේරුම් කරලා දෙන්න පරම ගම්භීර ධර්ම කොටස මේක හොඳට මානසිකාරය කරන්න නැතුව පින්න ඔබ බොරු රැවටෙන්න නම් එපා ඔය කියන මෙච්චර අමාරු දේවල් නෙමෙයි හරි නෙක්ස්ට් අන්තිම කොටුවට යන්න එපා වෙනවා ඊළඟ එක ලබන සතිය අහන්න විතරක් බලාගෙන ඉන්න එපා වෙන මේ කීප ටික හොඳට මානසිකාරය කරන්න අර දැන් ඔබ නෝට් එක ලියාගත්තද ඉතින් මේ දේශනාව යන අතරතුර ගෙදර ආයෙත් එක මේක බෙදා ගන්න තමන්ට මොනවද තේරුනේ කියලා අපි විනාඩි 2 3ක් හරි විනාඩි 5ක් 10ක් 15ක් කරගෙන අනිත් පැත්තට පොඩ්ඩක් සාකච්ඡා කරලා බලන්න එතකොට ඔබට තේරෙයි පින්තුනේ මෙතන ලොකු හරයක් ගැබ් වෙලා තිබ්බ මේ කියපු කරුණ තුල සහ ඔබට තේරිච්ච දෙක නෙමෙයි වෙන්න පුළුවන් තව කෙනෙක් මෙතන තේරුනේ සාකච්ඡාව අනතුරේදී ඔබට පැහැදිලි නැති තැනක් එහෙම මතුනොත් අපිට උත්තරයක් ලබා ගන්න පිළිදේශනා එනිකයි ඔබ ඔබේ නිවන වෙනුවෙන් පින්වතුනි ඔබ කාලය දාන්න ඔබ කැප වෙන්න ඔබ උනන්දු වෙන්න ඔබ අනික් දේවල් වලට කැප වෙන්න මේ මැච් එක බල්ල ඉවරනට පස්සේ කී දෙනෙක් ගෙදර කට්ටියම ඔක්කොම එකතු වෙලා පින්නේ මැච් එක රිවයු කරන්නේ අපරාධනේ අර බෝලේ අතහැරි සියලයි බෝලේ ගත්තා නම් ඉවර මැච් එක දිනනවානේ යෝ මොඩ නන්නම් කියන අවස්ථාවේ තියෙන උනතර අපරාධනේ අර බැස්මන් එතන දැන්නේ එයා නෑන්නතොර ඊළඟ ඉහිපු කෙනා දැම්මන ඉවරයි අපරාධ පිච් එක හොඳ බැටින් පිච් එක නෙදී අපරාධනේ බෝල් කරන්න සිලෙක් කරේ කතා කරන්නේ අපි ඕක කතා කරනව නේද පින්නේ විනාඩි 10ක් නෙමෙයි මාස 10ක් කතා කරනව නේද මැච් එක ගිනවන පස්සේ ගෙදර කතා කරලා ඉවරලා ඊටසේ යාළුවොත් එක්ක කතා කරලා කෝල් එකක් දීලා ඊටසේ ඔෆිස් එකේදී මේ වෝටර් ෆිල්ටර් එක ගාව කතා කරනවා ඊටසේ ඔෆිස් එකේ මේස ගාව කතා කරනවා ඊටපස්සේ රෙස්ටුරන්ට් එකේ ගියාම එතන කතා කරනවා යාළුවොත් එක්ක යනවා බස් එකේ කතා කරනවා ඉතින් දැක්ක නේද ඔබේ උනන්දුව මොකක් උදසාද තියෙන්නේ ආන් ඒ උදසාව බින්න ඔබ කටයුතු කරගන්නව කොහොමද නිවනට ඔබ උනන්දුව හදාගත්තා නම් ඔබට කවදාකවත් දේශනා කිව්වලා විනාඩි 5ක් 10ක් කට්ටිය එකතු වෙලා ගෙදර පිටිස එකතු වෙලා ඒක කතා කරන එක අමුතු දෙයක් වගේ දැනෙන්නේ නැහැ. මොකද ඒකෙන් ඔබ ලොකු යහපතක් කරගන්නේ සහ ලොකු පිනක් කරගන්නේ. තමන්ටත් අනික් අයට. ඉතින් ඒක ඔබට ලොකු පන්නරයක් වෙනවා. මේ ඉදිරියට අපි කතා කරන්න යන දේවල් තේරුම් ගන්න. එහෙනම් මම එතනින් එහාටද මොකද කියන්න යන්නේ අපිට මේ වෙලාවේ අර කියපු කරුණා ගැන කල්පනා කරලා බලන්න. අපි හොඳයි නරකයි කියලා කියන්නේ කෙනාලට ලෝක සම්මතයේ. නමුත් ඒ කියන කතාව සාධාරණයි කියලා හිතලා බලන්න. කෙනාගේද හොඳ නරක තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කෙනා කියලා කියන කෙනාව නැත්නම් ඒ කෙනා කියලා කියන දේ අපි බෙදලා බැලුවට පස්සේ එතන තියෙනවා කයක් සහ හිතක්. ආන්නේ හිතේ හට ගන්නවා පින්වතුනේ හිත. හිතේ හට ගන්නකොට හිත හටගත්තේ ඇයි කියන කාරණා. කය අයින් කරලා පස්සේ එක හිතක් නේ, එක වෙලාවක් ගතව එක ඒක ඇතුළේ එක හිතයි උදා වෙලා තියෙන්නේ. ආන්නේ හිත ගන්න. ඒ හිත හටගත්තේ ඇයි කියන කාරණාව නෙමෙයිද පින්වතුනේ හරණම් අගේ කරන්න ඕනේ, නැත්නම් හරණම් නින්දා පරිභව කරන්න ඕනේ. මොකද ඒ හිතක තමයි එක්ක කාම ව්‍යාපාද විහිංසා නැගිලා තියෙන්නේ, එහෙම නැත්නම් අව්‍යාපාද අවිහිංසා නෙක්කම නැගිලා තියෙන්නේ. ඕන් ඔය දෙක තමයි ඇත්තටම ඔබේ ලාභ කීර්ති ප්‍රශංසා හෝ වේවා, එහෙම නැත්නම් ගැරහුම් නිඳා අපහස හෝ වේවා වලට ලක් වෙන්නේ. හරිනම් ඔබ තරහ වෙන්න ඕනේ සහ යාළු වෙන්න ඕනේ ඕන් ඔය ගතිත් එක්ක විනා වෙනහල එක්ක. නමුත් ඔබ කටයල්ල කියන නේද මෙයා තමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා. හරිද කියන කතාව. මේනි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඇයි? එයා හරි හොඳයි. කවුද? එයා? කවුද? එයා? මේනි නිමල්, නිමල් හරි හොඳයි. නිමල්ගේ කොයි හරිද හොඳ? හොඳ අපිට ප්‍රශ්නයක් අහන්න දෙන්න. කො නිමල්ගේ හොඳ? නිමල්ගේ කොයි හරිද හොඳ? කො නිමල්? නිමල් කඩලා පෙන්නන්න බලන්න. ඔන්න කයයි හිතයි. ඒ වෙලාවේ හිත. හිත 500කට එකට තියෙන්නේ නැහැ. ඒ වෙලාවේ හිත. ඒ වෙලාවේ හිතේ තියෙන එක කාම ව්‍යාපාද විහිංසා නැත්තම් අව්‍යාපාද අවිහිංසා නැකම්. මේ ඔබට කණේ පාරක් ගහන්න ලාට හොනම යාළුවද? බිම දාගෙන ගහනවා. දැන් තරහ වෙලා. එහෙම නැද්ද? හොඳම යාළුව පස්සේ තරහ වෙනවා. දැන් තරහ වෙන කටේ පස්සේ හොඳම යාළුව වෙනවා. කොහොමද එහෙම වෙනස් වුනේ? කෙනා වෙනස් වුනේ නැහැ පින්වතුනි. තේරුම් ගන්න. හිත වෙනස් වුනේ. හිත වෙනස් වුණා කියලා කියන්නේ ඒ හිත හටගත්තේ ඇයි කියන කාරණාව වෙනස් වුණා. ඒ කියන්නේ සංකල්පන වෙනස් වුණා. එහෙනම් හරිනම් ඔබ මගේ හොඳම යාළුවා කියලා කියන්න ඕනේ ඒ මොහොතේ හටගත්ත හිත පරීක්ෂා කරලා බලලා. එන ඔබ කොහොමද දන්නේ? ඒ හිතේ දැන් තියෙන්නේ මේ මගේ යාළුවට මම යහපතක් කරන්න ඕනද කියලාද, නැත්නම් ඒ යාළුවගේ පිටිපස්ස හිටන් ඉන්න යාළුවගේ නංගි එයා දිහා බලන්ද කියලා? කොහොමද? මොළේ හිතක්නේ. ඔබට කියලා කල් තියලා කියලා හිතෙන්නේ නැහැනේ. ඕන තරම් ඉන්නේ හොඳම යාළුවගේ නංගිව කසාද බඳලා ජීවිතේ මිනිස්සු. නැවත ඒක බලාපොරොත්තුෙන් හිටින්නේ නැහැ ඉස්සෙල්ලා. ඒ විතරක් නෙමෙයි ඉතින්. සමහරවල් මේ වෙලාවට හොඳම යාළුවා සමහරවල් හෙට වෙද්දී පරම වෛරක්කාරය. එහෙම වෙන්න පුළුවන්. ඔබ තේරුම් ගන්න ඕන කාරණා අපි කියන්නේ මේ ලෝකෙ ඔබට ෆික්ස්ඩ් තියන්න මුකුත් බෑ. ඇයි ඒ? හිත කියන જાතේ ෆික්ස් නෑනේ. ඒකයි. ඒ කියන්නේ ඔබ ආදරය කරන ගති, ඔබ කැමති ගති, ඔබ අගය කරන ගති, නැත්නම් ඔබ ගැටෙන ගති. හරි? තව කෙනෙක්ගේ දැනක අපිට තව කෙනෙක් කියලා කරුණාවන්තකම කියලා කියන්නේ ෆික්ස් දෙයක්ද? කරුණාවන්තකම කියන්නේ ෆික්ස් දෙයක් වෙන්න පුළුවන්ද? ඇයි වෙන්න බැරි තින්නතනේ? අපි මේ කයේ පිටුවා නම් අපිට කියනවා අරතරම මේ කය මැරලා එනකන් හරි මේ කය තිබ්බ කියලා කියන්න පුළුවන්. අපි ගමුකෝ මේ මොහොතක් ගන්න උදා වෙනවා වෙන අපිට පේන්නේ නැහැ. හරි, නමුත් මේ ඇඟ විරාපතලා යන අවුරුදු 80ක් විතර යනවා. එහෙනම් කරුණාවන්තකම කය නම් තියෙනේ නම් හැමදාම කරුණාවන්තයිනේ මැරෙනකන්. නමුත් එහෙම නැහැනේ පින්නේ, කරුණාවන්තකම වෙනස් වෙනවා. එහෙනම් කය වෙන්න බෑනේ. එහෙනම් හිතේ වෙන්න බෑ. හිතක් කියලා කියන ඔබ දන්න නේද හොඳ ආකාරයෙන්ම. ඇහැ රූපේ ගැටනම් උදා වෙලා වැවෙලා එන එකක්. කනයි ශබ්දේ ගැටනම් උදා වෙලා වැවෙලා එන එකක්. නායය ගන්ධේ ගැටනම් උදා වෙලා වැවෙලා එන එකක්. දිව රසය ගැටනම් උදා වෙලා වැවෙලා එන එකක්. කය ස්පර්ශය ගැටනම් උදා වෙලා වැවෙලා එන එකක්. මනයි ධම්මයි ගැටනම් උදා වෙලා වැවෙලා එන එකක්. උදා වෙලා වැවෙලා එන එකක් කියන්නේ එක දිගට පවතින්නේ නැහැ. උදා වෙලා වැවෙලා එනවනේ. ඒකෙම තියෙනවා එක දිගට පවතින්නේ නැහැ කියලා. උදා වෙලා වැය වෙන දේවල් කොච්චර කාල තියෙනවද? අහපු ප්‍රශ්නේ වැරදීනේ. උදා වෙලා වැය වෙන කොච්චර කාල තියෙනවද කියලා අහන්න ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකාකාරීව පවතින නැද්ද? කොච්චර කාල පවතිනවද? සබර දෙනවා නේද? තේරුම නැති ප්‍රශ්නයක් කියලා. ලෝකේ වටේ කැරගෙන ඉර නැත්තම් ඉරවටේ කරගෙන ලෝකේ කොච්චරලා එක තැනක තියෙනවද? තේරුණේ ප්‍රශ්න ඊට පස්සේ තේරුමක් නැහැ කියලා. එහෙනම් උදා වෙලා වැයවිලා හිතේ නම් පිංගුදනේ කරුණාවන්තකම තියෙන්නේ. ඔබ කරුණාවන්තකමට නම් කැමති. ඔය උදා වෙලා වැයවිලා හිතත් එක්කම පිංගුදනේ කරුණාවන්තකමත් වැයවිලා ගියා නේද? හැබැයි තව හිතක් හටගත්ත තමයි. ඒ හිතෙත් කරුණාවන්තකම මතු වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන කලින් තිබ්බ කරුණාවන්තකම තිබ්බ හිතම නෙමෙයි. එහෙනම් කරුණාවන්තකම කියලා කියන්නේ එක දිගට පවතින දෙයක් එහෙම නෙමෙයි. උදා වෙවි වැයවි යන යනකොට මේ හිත උදා වෙවි වැයවි යනකොට පිටින් අපිට වචී සංකාර සහ කාය සංකාර හරහා විද්‍යමාන වෙන දෙයක්. එයි මොකද හිතක් හැදුනට පස්සේ ගොඩක් දුරට ඒක වචනයක් බවට පෙළෙනවා කළ කටින් පිට වෙනවා. එහෙම නැත්නම් අතපය හසුරුවන එක තුල තව මනසෙට දකින්න ලැබෙනවා. ඕම් ඔය දෙක දිහා බලලා පිටින් තීරණයක් ගන්නවා මම කරුණාවන්තයි කියලා. කොහොමද එහෙම කියන්නේ? හරණ හිත බලලා කියනවනේ මොකද හිතේ තමයි කරුණාවන්තකම තියෙන්නේ. නමුත් ඔබ කෙනා දිහා බලලා කියනවා මේ ඉන්නේ නිමල්. නිමල් තමයි මගේ හොඳම යාළුවා. ඇයි නිමල් හරි කරුණාවන්තයි කියලා. හරි දෙය කියපු කතාව. ඔන්න ඔය කියන කාරණාව තව හොඳට මනසිකාරයකට. ලොකු දහම් සාගරයකට අඩියක් අපි තිබ්බයි සරහට. එකපාරට දුවගෙන යන ගිහිල්ලා ගිලිලා මැරෙන්න ඕනේ. ඔය අඩිය තිබ්බ තැන ඇති පිංගුදුන ඔබේ කකුල තෙමෙන්. ධනිස ගාව තෙමෙන්න ඇති. හොඳට බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද්ද මේ කිව්වේ කියලා. හොඳට තේරුම් ගන්න. දතුන් සරයක් වුණත් කමක් නැහැ වින් හොඳට අහන්න මේක. අපි ඊළඟ සතියේ තවදුරටත් මේ කතාකච්ඡාව ඉදිරියට අරගෙන යන්න. ඒ අරගෙන යන ගමන් පිංගුදුන මේ වගේ ඒ දහම් කරුණු පාවිච්චි කරගෙන මේ ප්‍රශ්නට උත්තර හොයන්න. ඒතර ඔබටම තේරෙයි පිංගුදුන මේ ප්‍රශ්න වල උත්තර ඔබ ගාව ප්‍රශ්නේ හරියට තේරුම් ගත්ත නම් එතනම තියෙනවා කියලා. අනේ ඒක දැන් මම පටන් ගන්නකොටම අපිට කිව්වේ ප්‍රශ්නයක් තියෙන්නෙම ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තේ නැති නිසා විනා උත්තරේ ඔබට හම්බෙච්ච නැති නිසා නෙමෙයි. නූල් පන්දුව ගැන අපි කිව්වේ පටන් ගන්නකොට මතකද? නූල් පන්දුවක් සම්පූර්ණයෙන්ම ගැට ගැහිලා තියෙනවා. ඒ ගැට ගැහිලා තියෙන්නේ පින්නතනේ ඔබට ගැට ගැහිලා තියෙන තැන තාම හම්බෙච්ච නැති නිසා. මොකද ගැට ගැහිච්ච තැන දැක්ක ගමන් ආයෙත් කායින්ව තහන්න ඕනේ නැහැ මේක ලෙහන්නේ කොහොමද කියලා. ගැටේ දැක්ක ගමන් පිළිගන්නේ ගැටේ ලෙහන්න ඕනේ කොහොමද කියන එක ඔබ දන්නවද නැද්ද? ඒකනේ කියන්නේ. ඇයි ගැටේ ගිහිල්ලා තියෙන පිළිගන්නේ අස්සෙන්න? ඒක එන්න ඕනේ අස්සෙම තමයි. ජීවු පාරේම අනිත් පැත්තට එන්න තියෙන්නේ. එහෙනම් ඔබ ගැටේ දැක්ක ගමන් ඔබ දන්නෝ මේ ගැටේ ලෙහන්න ඕනේ කොහොමද කියලා. එහෙනම් හරියට ගැටේ දැක ගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ප්‍රශ්නේ දැක්කනම් එතනම තියෙනවා උත්තරේ. ඒ කියන්නේ උත්තරේ තමයි වෙනදනේ ප්‍රශ්නේ තමයි හරියට දැකගත්ත නැතිකම. ඒක තමයි උත්තරේ. මොකද උත්තරේ? ප්‍රශ්නේ තමයි දැකගත්තේ නැතිකම. එහෙනම් උත්තරේ මොකද්ද? ප්‍රශ්නේ හරියට දකින්න. ප්‍රශ්නේ හරියට දැක්කනම් ඔබට උත්තරේ ලැබුණා. පැහැදිලිද? හොඳයි. පැහැදිකවමාරෙන් ඉවර කරනවා කියලා පොරොන්දු වුණාට මොකෝ? ආඳුරු දේශනා කරන පටන් ගත්තට පස්සේ වෙලාව අමතක කළා. තමයි. සමහර දවස්වල අපිට ටිකක් සාකච්ඡා කරන්න වෙනවා කල් වෙලා අරගෙන. මොකද ටිකක් ගැඹුරු දහම් කරුණක් නම් ඒක ඉතින් ඔබේ පින්නට තමයි. එදෙනකොට එදෙනවා. එතකොට ඔබට තියෙන හොඳට අවධානයෙන් ඉඳගෙන ඒවා අහගන්න. සමහර දවස්වලදී පැය දේශනාවක් තියෙ සමහර. ඒක ඔබ තීරණය කරන්න එපා. අපි නද දවස් දේශනාව පැය කීයක් වෙන්න ඕනද කියලා. එහෙම තීරණය කරන්න එපා. එහෙමනම් දීඝනිකායකුයි සංයුතනිකායකුයි දෙකක් ත්‍රිපිටකේ දීමි දෙන්නේ නැහැ. බණහන් ඉන්නේ තීරණය කරාන. අපිට කොච්චර දිගටද දේශනාව ඕන කියලා. එහෙනම් එහෙම නිකායවල දෙකක් තියෙන විදිහ නැහැ. දීඝනිකාය තියෙන පින්වතුනි මාගල තරම් දිග සූත්‍ර දේශනාව. සංයුතනිකායේ තියෙන බොහොම කෙටියෙන් තරහ වෙන දේශනා කරපු උත්තර දේශනා. භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්‍යයේ පුණ්‍ය විපාකයේ අනුව පින්වතුනි ඒ ඇයට ගැළපෙන විදිහට දේශනා වණකුණා. එහෙමයි සිද්ධ වෙච්ච විදිය. ඒ නිසා සමහර දවසට දේශනා පැයක් වෙයි. සමහර පුණ්‍ය අනුමෝදනා ඔක්කොමත් එක්ක දේශනා පැයක් වෙයි. අයියෝ අපරාධ. අද නම් මුකුත් අහන්න බුණේ. ඒක හිතන්න එපා. ඒක ඔය ගැම මේ ලෝකයා සතුටු කරන් හරි අමාරුයි පින්වතුනි. පැය හතරක දේශනාවක් දැම්මොත් පැය තුනේ දේශනාව දකින්න මනස පැය හතරක් දක්වමකෝ හිතෙන් කලන්ද දාල වැඩේ. නමුත් අඩු තරම පෑ දෙකක්වත් තිබ්බ නැත්නම් ඒක දේශනාවක් නෙමෙයි කියන මනසට පෑ දේශනාවක් එහෙම දකින්න තිබ්බොත් මේ වලඩට තියෙන අනුහමතිද මේක අපිට ලෝකයාව සතුටු කරන්න හරි අමාරුයි පිටින්තනේ මොකද ලෝකයා කියලා කියන්නේ ලෝකයාටනේ මේක ඇරෙයි ලෝකේ අල්ලගෙන ඉන්නකොට සතුටු කරන්න හරි අමාරුයි මොකද කාලෙන් කාලට එක එක දේවල් තමයි ඔයාලට ඕන වෙන්නේ ඉතින් අද ගොඩාක් කරුණු අපි කතා වුණා දේශනාවේ ගොඩක් දේවල් පිළිගෙන ගත්ත ඇති හොඳට අහන් හිටියනම් සාවධානයි අහන් ඉන්නේ කොහොමද කියලාත් අපි අදාහ ගත්තා නේද ඉතින් ඒවා හොඳට තේරුම් අරගෙන අපි කටයුතු කරගමු මේක ප්‍රායෝගික නිවන් මාර්ගය මට බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්දුනේ දිග සූත්‍ර අරගෙන ඇවිල්ලා ඔබට පොත් පෙරලා බෙල්ල කරුණු කියලා දැන් තමයි ඒ වෙන වැරදරමක් වෙන්නේ මම කියන්නේ ඒක වැරදි කියලා ඒ වික ක්‍රමයක් නවත් මම නිවන කරගන්න ක්‍රමය තමයි මම ඔබට කියන්නේ ඉතින් මේක මේ ගෝචර වෙන කැමැති පිරිසක් ඇති මේ ක්‍රමයට අකමැති පිරිසකුත් ඇති ඉතින් කැමැති කෙනෙක් ඉඳගෙන කරගත්තා අකමැති කෙනෙක් කැමැති විදිය හොයලා ඒ විදිහට කරගත්තා එච්චරයි අපි තරහද කාත් එක්ක අනේ නෑ කොහොමද කාත් එක්ක තරහෙන් කවුරුත් අපිට වැරද්දක් කළා නෑ ඒක තේරුම් ගත නැත්නම් එහෙනම් කාද දවසේ දේශනාව තාම හරියට තේරෙලා නෑ මේක හොඳයි බින්දෙන එහෙමනම් අපි පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරලා අද දවසේ දේශනාව මෙතකින් අවසන් කරමු හොඳයි එහෙමනම් මේ පින්වතුන් සෑම සිරිදනාම මේ ආකාරයෙන් සිහිපත් කරගෙන අපි මේ පුණ්‍ය ශක්තිය බලාපොරොත්තු වෙමින් ඉන්න සෑම සිරිදනාම සිහිපත් කරගෙන ඒ සියලුම දෙනාට යහපත අවිවෘතේ නිවන අදිෂ්ඨානය කරලා ඒ සියලු දෙනාට අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවෙන් මේ පුණ්‍ය ශක්තිය විදවා පතුරව ගන්න. ඒ සඳහා පින්වතුන් සිරිදනාම පළමුව සිහිපත් කරගන්න. මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුදු ශාසනය කරවුට දීගෙන ආරක්ෂා කරගෙන ආවව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවන පිළිසතරත් ඒ වගේම ලෝකයේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නා වූ ඒ උත්තරීතර සිවන පිළිසතරත් ඒ වගේම මේ සම්බුදු ශාසනයේ චිරස්ථිති උදසා වෙහස මහන්සියලා ටික පෙළ තමගේ දිවි හිමියෙන් කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් මහන්සියලා අරිදු කරගත් ඒ යතුවර මහා සංඝරත්නයටත් ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු කරගත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනගාරික පින්වත් සියලු දෙනාටත් අනගාරික අනගාරිකා සියලු දෙනාටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරනවා මහත් මහත්මීන් සෑම සියලු දෙනාටත් ඒ වගේම දායක කාරක ආදීන් සෑම සියලු දෙනාටත් මේ නගා කියාගත පුණ්‍ය ශක්තිය වීදුවා පතුරවමින් මේ පින් වී දීපතිට යාමෙන් එයට වැදගත් දියෙන්නව රෝගාබාධ අතුරු අන්තරාව යම් තාක් ඇතනම් ඒ සියල්ලගින්ම නිදහස් වෙත්වා ශරීරයේ සප්ත ධාතු දෝෂයෙන් බැඳීමේ දෝෂ අන්ධකාර පාප අන්ධකාර වත්නම් ඒ සියල්ලගින්ම නිදහස් වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලකෙල කුම්බාණ්ඩාදීකින් බැඳීමේ දෝෂ අන්ධකාර පාප අන්ධකාර වත්නම් ඒ සියල්ලගින්ම නිදහස් වෙත්වා නිවන් මගට බාධා කරන යම් තාක් කරුණු කාරණා ඇතනම් ඒ සියල්ලගින්ම නිදහස් වෙත්වා දස කුසලින්ම මිදෙත්වා දස කුසලින්ම වඩත්වා දස කුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින්තුනි මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය සම්බුද්ධ දේශනේ සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරගෙන ආවා වූ සක්‍ර දේවෙන්ද මහ ප්‍රධාන සදෙව් ලෝකවාසී දේව මහරජ දරුවන් ඇදලයාගේ පරිවාර පිරිස සියලු දෙනාටත් ඒ වගේම චාතුරු මහ රාජකීය රාජ කරන ආදුත රාජ්‍ය විරුද විරුපාක්ෂ වෛශ්‍රවණය කියනවා ඒ දේවරජ දරුවන් ඇදලයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පිහිට රකවරණය ආරක්ෂා සසා දෙන්නා වූ සුමන සමන්පත්තිනි ගම්බාර බණ්ඩාරය්‍ය නායක කතරගම ආදී වශයෙන් නානා නම්ගොත්නි පෙනී සිටින්නා වූ දේව දේවතා මහන්සේලා යම් තාක් පිරිසක් ඉන්නවා ඒ සියලු දෙනාත් එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම අපේ විවතක් කරදරයක් කිරිහරක් වෙච්ච ලාවක ඔබට පීඩ රැකවන්නේ ආරක්ෂාව සසා දෙන්නා ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දේවතාවන් වහන්සේලා සිදු දනටත් ඒ වගේම මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු සිදු කරන්නා වූ සිවණ පිරිසුදුස ආරක්ෂා සම්පත්‍තිය නිරන්තරයෙන් සකසා දෙන්නා වූ මේ ආරාමයේ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගානේ මම මවාගෙන වැඩ සිටින්නා වූ බොහෝමාට වූ දෙවියන්ගෙන් පටන් අකින්දා බ්‍රහ්ම ලෝකයේ දක්වා වීදි පැතිරි සිටින්නා වූ දෙවිදේවතා වහන්සේලාට එයාගේ පරිවාර පිරිසටත් මේනකා කියාගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවා පතුරු හරින් මේ පින් වීදී පැතිර යාමෙන් දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂය වර්ණේ සැපේ බලේ පරිපාලන ඥානෙ පිහිටත්වා දස කුසලින් මෙදෙත්වා දස කුසලින් වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා චිරහත් කාලයක් සම්බුදු ශාසනය සම්බුදු දේශ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රකබලා ගනිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින් උතුනේ ඔබේ සුජීවස සිටින මව දෙමාපියන් සහෝදර සහෝදරි ඥාති හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම ආයන කියලා දිර සුජීත සාසර කියලා දීලා ඔබ රැකියාවක් මිල මුදලක් හරි හම්බ කරගන්න පින්වතුනි පාරක් තනා දුන්නා වූ ප්‍රසිද්ධ ප්‍රසාස්ත්‍රයක් කියලා දුන්නා වූ යම්තා ගුරුවරු ගුරුවරයන් පිරිසක් ඉන්නා නම් ඒ සිදුවනත් මේ මොහොතේ සිහිපත් කරගෙන එයාටත් මේ නගා කියාගත පුණ්‍ය ශක්තිය විද්වා පදරු ආරින් මේ වගේම බිදුන කරදර කිරියරක් වටපත් වෙලාකට ඔබර උදව්වක් පදව්වක් කරන ඉදිරිපත් වුණු සහෝදර සහෝදරයන් ඥාති හිත මිත්‍ර ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිදුවනටත් මේ නගා ගති පුණ්‍ය ශක්තිය විද්වා පදරු ආරින් ඒ වගේම බිදුන ඔබට ඔබේ සාපපාසගෙන නිවාගෙන මුදසා ආහාර පානයක් නිර්මාණය කරලා දීලා ඔබේ අතටපත් වෙනකම් වෙහස මහසල කර දෙක රුසි දනාටත් ඒ වගේම අවෙන් වශයෙන් පින්නෙන් ආරක්ෂා වෙන්නට නිවාස ස්ථාන නිර්මාණය කරලා දීලා ඔබේ අතටපත් වෙනකම් වෙහස මහසල කර දෙක රුසි දනාටත් මැසි මදුරු වදුරුන්ගෙන් පීඩාවටපත් වෙන්නේ නැතුව පහසුවෙන් ජීවත් වීම උදෙසා අනුන් ආයතන නිර්මාණය කරලා දීලා ඔබේ අතටපත් වෙනකම් ඒ වෙනුවෙන් වෙහස මහසල කර දෙක රුසි දනාටත් ඒ වගේම රෝගාබාධයක් දුක කරදරයක් වෙච්ච වෙලාවක ඔබට වේද හිතකමක් කරලා දීලා බේතක් හේතක් කර කියලා දීලා ඔබ සූපත් කිරීම දෙසා වේස මාන්තල කර දුක රුපි සම්සිද නාට මේ නගක් එකට පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරු හරින්න ඒ වගේම පින්තුනේ මේ රට ආරක්ෂා කරන මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කිරීම දෙසා තමන්ගේ දිවි හිමින් අපක වෙලා කර දුක කරනවා යම්තා පිරිසක් කිරුණයි සිදුනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සෑම සිදුනා කරෙහි අප්‍රමාණ මෙත්තා සාගත චේතනාක යුක්ත මේ නගක් එකට පුණ්‍ය ගංගාව කුසල ගංගාව විද්‍යාව පතුරු හරින් මේ පින් වීදී පතර යාමිනේ යරද වැදවල දීන රෝගාබාධ අතුරු අන්තරෝ යම්තා කත්නම් ඉසියලකින් ප්‍රසාද උරේ බුත වෙත්වා ශරීරයේ සත් දාතු දෝෂයෙන් යදිනව දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම්තා කත්නම් මේ සියල්ලගේම නිදහස් වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම කරුණු කාරණා නැත්නම් මේ සියල්ලක්ම දුරින් බුත වෙත්වා යක්ෂ පිළිත් විසාච මලකල කුඹාණ්ඩාදීන් යදිනව දෝෂ අන්ධකාර පාපාන්ධකාර නැත්නම් මේ සියල්ලගේම නිදහස් වෙත්වා පසකුසලින්ම බෙදෙත්වා දසකුසලින් වලත් දසපුණ්‍ය ක්‍රියම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දින පින් අනුමෝදන් කරන්නේ වගේම පින් හතනේ ඔබේ නමින් ජන්මාන්තර ගතවන දිනුම අවදී මාපියන් සහෝදර සහෝදරිය ඥාති හිතින්දාදී පිළිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාරද පුරාටපත්ක විවිධාකාරයෙන් සහ සම්බන්ධලා කරතු කරගෙන ආවා වූ යම්තා පිරිසක් ඉන්නවනම් වැලිකඩක ධර්මකින් හෝ වේවා වතුරු බිඳුවක ධර්මකින් හෝ වේවා ඔබේ හිතට දෙන වේලාවක වචනයකින් හරි සිනහ පොතකින් හරි බිඳුන ඔබ සූපත් කිරීම නිසා වෙහස මාන්තලා කරතු කරපු සියලු දෙනාට මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින්වතුනේ 91 කල්පය පුරාට ඔබ යතින් විවිධාකාරය අඩත්තේට වලට ලක් වෙලා හිංගි හිංසාවට කරදර හිදීර බාධක වලට ලක් වෙලා ඔබේ අපහාසර උපහාසයට පත් වෙලා පින්වතුනේ අද ඔබත් එක වෛරයෙන් ක්‍රෝධයෙන් පසුනේ යම් පිරිසක් ඉන්නවනම් ඔබ කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ආංගයේ සෙදනත් මේ මොහොතේ අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවකින් සිහිපත් කරගෙන තමන් ගැතින් වෙච්ච වැරදි වලට වන්දියක් ගෙවීමේ බලාපොරොත්තු වෙන චේතනාවෙන් යුක්තව මේ නගා ගැත අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගාව කුසල ගංගාව ඒ සිදුන සිළුම්ම දනා කරේ වීදුවා පතුරු හරින් මේ පින් වීදී පැතිරී යාමෙන් ඒ අවව ගාමි වින්නෝනා ඒන් අතමි දේව සම්දිරු සුගතියක් බව ලබත්වා සසර පුරාවට කරගත්වා යම්තාක නායකන දුනත් නම් ඒ සියල්ලකෙම නිදහස් කරත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලෙන් වරත්වා දස පුණ්‍ය ක්‍රියාන්තරත්වා නිබ්බාන පරම සුඛෙන් සුගිත්තර වෙත්වා කියලා සාදුකාර දෙලි පින් අනුමෝදන් කරන් හොඳයි පිටින් දෙන හැමනම් අවසාන වශයෙන් සිහිපත් කරගමු අද උදෑසන පටන් මේ මොහොත දක්වා ඔබ කර ගියා ගත්තවුන් නන්නාකරුවේ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමින් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළවන්ව අරිහතුන් වහන්සේලා අතරද ඔබ සිය දිනාට මේක තුන්දර වාසනාව ලැබිලා මේ මනසත් භවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුළ දීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිය දිනාම නිබ්බාන පරම සුඛයෙන් සුගිත්තර වෙත්වා හොඳයි බිඳුනේ මනං මහා සංඝරත්නය මේ මොහොතේ ඔබ සිය දිනාට මෙත්තා නිසන්තෙන් ආශිර්වාද කරනවා සිය දිනා වන්දනා කරනවා
රාග ගින්නෙන් නිදත්වා දේශ ගින්නෙන් නිදත්වා මෝහ ගින්නෙන් නිදත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාගගිනි නිවේවා දේශගිනි නිවේවා මෝහගිනි නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා
තුන්වන්ගේ සුවිසි අනන්ත මහා ගුණ බැලෙන් සියලු ලෝක සියලු සත්වයන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 හොඳටමතුනේ එහෙමනම් දවසේ එතකින් අපි මේ දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.